නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අගජාතස්ස වේ නන්දි නන්දිජාතස්ස වේ අගං අනන්දි අනගෝ බිකු එවං ජනාහියාවුසෝ චිරස්සං වත පස්සාමි බ්‍රාහ්මණං පරිනිබ්බුතං අනන්දිං අනඝං භික්ඛුං තින්නං ලෝකේ විසත්තිකන්ති. මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අදත් අපි මේ සුපුරුදු විදිහට ඉරිදා දවසේ උදේ පාන්දර එකතු වෙලා ඉන්නේ යම් කිසි විදිහක කමටහන් පිරිසිදු කර ගැනීමේ වැඩසටහනකට. එතකොට ඒ සඳහා යම් කිසි විනාඩි 30ක් 40ක් අරගෙන අපි ධර්ම දේශනාවක් සිද්ධ කළා. ඊළඟට ඒ තියෙන ප්‍රශ්න ගැටළු දිහාවට යොමු වෙන්න තමයි බලාපොරොත්තු තියෙන්නේ. ඉතින් අදත් මේ රැස්වෙච්ච පිරිසට අපි බලමු යම් කිසි විදිහක පැහැදිලි කර ගැනීමක්. අපි මේ මොකද්ද කරන්න කියන එක පොඩ්ඩක් පිරිසිදු කර ගැනීමක් බලාපොරොත්තු වෙමින් යම් කිසි විදිහක ධර්ම දේශනාවක් සිද්ධ කරන්න. ඉතින් ඒ සඳහා මම කැමති මෙන්න මේ විදිහේ දෙයක් ඉදිරියෙන් තියන්න. මොකද්ද? අපි දැකලා තියෙනවා සාමාන්‍යයෙන් ඔය මත්පැන් ශාලාවකට බාර් එකකට වැදිලා යම් කිසි විදිහක මත්පැන් වලින් තමුන්ගේ ඒ තියෙන ගැටලු ප්‍රශ්න निराකරණය කරගන්න යන පිරිස්. ඉතින් එක්තරා විදිහක ඔය හවස් වරුවක හවස 6ට 7ට වගේ පොඩ්ඩක් හන්දියක් මැද්දෙන් යනකොට වැඩියම පෝලිම තියෙන්නේ කොහෙද කියලා බැලුවොත්, වැඩියම මිනිස්සු පොරකන්නේ කොහෙද කියලා බැලුවොත්, ඉතින් එක්තරා විදිහක ඔන්න බාර් එකක් අසල තමයි වැඩි දෙනෙක් පොර කනවා පේන්නේ. අනිත් තැන්වලට තියෙන ඉල්ලුමට සාපේක්ෂව සෑහෙන ඉතා විශාල ඉල්ලුමක් තියෙනවා ඒ වගේ දෙයකට, ඒ වගේ තැනකට. එතකොට අපිට ඒ වගේ දසුනක් දකින්න පුළුවන්. දැන් සමහර විට කෝවිඩ් නිසා පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන පුළුවනි. නමුත් ගෙදර පෙරාගෙන හරි ඔය ආසාව සම්පූර්ණ කරගන්න කට්ටිය පෙළඹෙනවා. එතකොට හෝම් මේඩ් හරි කමක් නැහැ කියලා මේ දවස්වල සමහර විට එහෙම ව්‍යාපෘතිත් පටන් අරගෙන ඇති. කොහොම කොහොම හරි මොකද්ද මේ අවශ්‍යතාවය? මොකද්ද මේ ඉල්ලුම? ඇයි මෙතන විතරක් මෙච්චර කට්ටිය පොරකන්නේ කියලා හිතුවොත්, කල්පනා කරොත් සෑහෙන දෙනෙක්ට මොකක් හරි ලොකු ප්‍රශ්නයක්, ගැටලුවක්, වුමනාවක් තියෙන පාටක් මේ පොරකෑම තුළ තියෙනවා. පොරකන විදිහට පේනවා මොකක් හරි ලොකු අවශ්‍යතාවයක් ඉල්ලුමක් සහිතව තමයි මේ පොරකෑම සිද්ධ කරන්නේ. එතකොට ඔන්න ඉල්ලුම පිළිබඳ, ඔය අවශ්‍යතාවය පිළිබඳ යම් කිසි විදිහක පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත්, මේ එක්කෙනෙක්ට ඇනලා විමසලා බැලුවොත් අපිට මේ තියෙන අවශ්‍යතාවය මොකද්ද කියලා ටිකක් අඳුනගන්න පුළුවන් වෙයි. එතකොට ඒ වගේ කෙනෙක් කියනවා මොකද්ද, මම මේ විදිහට යම් කිසි විදිහක මත්පැන් පානයකට පෙළඹුණාම, ඒ විදිහේ දෙයක් අරගත්තාම මට ටිකක් අර නිවැරදි දැකීම කියන එක, හරි වැරද්ද කියන එක පොඩ්ඩක් අමතක වෙලා යනවා. ඊළඟට මම වෙනදාට කරන්න පෙළඹෙන්නේ නැති, වෙනදාට නොකරන වගේ දේවල් මම කරනවා. ඒකෙන් මට යම් කිසි විදිහක සැනසීමක්, සහනයක් ලැබෙනවා. ඒ වගේම කියනවා මොකද්ද, මගේ මේ තියෙන නිකන් දරා ගන්න බැරි ගතිය, මේ ජීවිතයේ තියෙන යම් කිසි අප්‍රසන්න ස්වභාවේ පොඩ්ඩක් අඩු වෙලා පැයකට දෙකකට මට සහනයක් ලැබෙනවා කියලා. කියනවා less aware of myself කියලා. මම වැඩි මේ මගේ ගැන වැඩි අවධානයක් නැහැ. මට මේ තියෙන ප්‍රශ්න ගැටලු ගැන එච්චර අවධානයක් හෙන්නේ නැහැ. අන්න ඒ නිසා මම මේ විදිහේ දෙයක් පානය කිරීමට පෙළඹෙනවා. එක්තරා විදිහක නිවැරදි දැකීමක්, නිවැරදි තීරණ ගැනීමක් අඩු වෙනවා. ඒ වගේම මගේ ගැන තියෙන අවධානය ටිකක් දුරස් වෙලා යනවා. මේ නිකන් යම් කිසි විදිහක හැම වෙලේම පීරි ගන්නවා වගේ තියෙන හැඟීම පොඩ්ඩක් දුරස් වෙලා යනවා පැය කිහිපයකට. එතකොට ඔය කියන සලකුණු දෙකම අපි මේ පුරුදු කරන්න බලාපොරොත්තු වෙන එකේ කනපිට තමයි ඔය කියන්නේ. දැන් සතිමත් බව පුරුදු කරනකොට සිහිය පිහිටව ගත්ත ගමන් අන නිවැරදි දැකීමක් පහළ වෙනවා. නිවැරදි දැකීමක් ඇති වෙනවා. නිවැරදිව දකින්නේ කොහොමද කියලා අදහසක් තමුන් තුලින්ම මතුවෙලා එනවා. ඒවගේම දෙවනි දේ තමයි අන්න අර කිව්ව විදිහට මගේ ගැන අවධානය වැඩි වෙනවා. මගේ ගැන අවධානය වැඩි වෙනවා. එතකොට අපි සතිය පුරුදු කරනවා නම් අර කියන්නේ අසතියේ ලකුණු තමයි. ඔය කියන කතාවේ බොහොම ගැඹුරක් තියෙනවා. ඔය නිකන් මතියෙම්ම කියනවා නෙමෙයි. ඔය කියන කතාවේ යම්කිසි ලොකු අර්ථයක් තියෙනවා. මොකද්ද? අපි හරි කැමති යම් පමණකට මුලාවක ගැලිලා ඉන්න. මුලාවක යෙදිලා ඉන්න අපේ කැමැත්තක් තියෙනවා. එතකොට ඒ මුලාව තුලින් එන දේවල් තමයි ඔය කියන්නේ. මොකද්ද? අන්න තමුන්ට අර නිවැරදි දැක්මක් තියෙනවනම් මේක හරි මේක වැරද්ද මේවා කරන්න බෑ මේවා කරන්න ඕනේ කියන දැක්මක් කල්පනාවක් තියෙනවනම් ඒක පොඩ්ඩක් දුරස් වෙනවා. එතකොට හරි වැරද්ද කල්පනා නොකර සමහර විට වැඩ කටයුතු වල යෙදෙනවා. ඊට පස්සේ පහුවදා උදේට ඉතින් හරි වැරද්ද මතුනහම ඊට වැඩි ලොකු ප්‍රශ්නයක් ගැටලුවක් මතුවෙන්න පුළුවනි. නමුත් අර පැය ගණන ඇතුළත අන්න හරි වැරද්ද පිළිබඳ හැඟීම පොඩ්ඩක් දුරස් වෙලා යනවා. ඒ වගේම අර කිව් විදියට තමන් ගැන තියෙන මේ අවධානය පොඩ්ඩක් අඩු වෙලා දුරස් වෙලා යනවා. තමන්ගේ මේ පීරි ගාන වගේ තියෙන ස්වභාවය පොඩ්ඩක් දුරස් වෙලා යනවා. ඒතකොට සතිය අසතිය අතර වෙනසක් තමයි ඔය කියන්නේ. ඉතින් මේ වගේ දෙයක් නිතර පානය කරන්න කරන්න මොකද වෙන්නේ? මෙන්න මේ දේ කෙරෙහි යම්කිසි ආකාරයක ඇබ්බැහියක් මේ රසායනික ශරීරයේ යම්කිසි මේ දමන එතනෝල් වලින් වෙන වෙනසක් එක නිතර නිතර මේ දේ පානය කරන්න අවශ්‍යතාවයක් ඉල්ලුමක් තමුන්ගේ ශරීරය තුලින්ම මතුවෙනවා. මේ මුලාව නිතර නිතර ලං කරගන්න අවශ්‍යතාවයක් ඉල්ලුමක් තමුන්ගේ තුලින්ම මතුවෙනවා. එතකොට ඒ ඉල්ලුමත් එක්ක අපි වැඩි වැඩියෙන් පුරුදු කරන්නේ මේ මොකක්ද කියලා කල්පනා කරලා බැලුවොත් අන්න මුලාවක් තමයි පුරුදු කරන්නේ. මුලාවක් තමයි පුරුදු කරන්නේ. එතකොට මේ මුලාව වැඩි වැඩියෙන් පුරුදු කරන්න තමුණුත් යම්කිසි ආකාරයක මුලාව තත්යකට පත් වෙන එක සාමාන්‍ය දෙයක්. මොකද අපි වැඩි වැඩියෙන් බහුල බහුල වශයෙන් සිහිය පුරුදු කරාම සිහිය පිහිටෙනවා වගේම යම්කිසි දැක්මක් නිවැරදි දැක්මක් අවධානයක් ඇති වෙනවා වගේම වැඩි වැඩියෙන් අසිහිය පුරුදු කරනවා නම් අනේ ඒ දිශාවටත් යන්න පුළුවනි. එතකොට අසිහියෙන් යන ගමනක් තමයි එක්තරා විදිහක මේක. සිහියක් තියෙනවා නම් මෙච්චර දුරක් අපි සංසාරේ එයි කියලා හිතන්න අමාරුයි. එතකොට අසිහිය තුලින් එ නොපෙනීම තුලින් නොදැනීම තුලින් යන ගමනක් තමයි මේක තියෙන්නේ. ඉතින් ඒ ගමන නැවත නැවත පෝෂණය කිරීමක් නැවත නැවත ගින්නට නිකන් භූමි තෙල් විසි කරනා වගේ මේ ගමන නැවත නැවත පෝෂණය කිරීමක් ගැන තමයි ඔය කියන්නේ. ඉතින් ඒ ක්‍රියාවලිය අන්න තමන් මුලාවක් නැවත නැවත හුරු කරනකොට මොකද වෙන්නේ? අන්න වටපිටාව සහ තමන්ගේ ලෝකෙම මුලා වූ ලෝකයක් මුලා වූ හිතක් බවට පත් වෙනවා. අන්න ඕක තමයි ඔය කියන්නේ. එතකොට ඒ කතාව ඉතින් ඒ පුද්ගලයන්ට සත්‍යයි. ඒ පුද්ගලයන්ට සත්‍යය අසිහිය කියන එක සත්‍යයි. ඉතින් ඒ විදිහේ දෙයක් අපිට දකින්න පුළුවනි. ඉතින් මේ හොයාගෙන යන්නේ මොකද්ද කියලා බැලුවොත් යම්කිසි ආකාරයක සැපයක් යම්කිසි ආකාරයක පහසුවක් තමයි හොයාගෙන යන්නේ. එතකොට මේ මත්පැන් පානය කරන පිරිස් නිතර නිතර සඳහන් කරනවා මොකද්ද? යම්කිසි අර ටිප්සි ලෙවල් කියලා කියනවා. ඒ කියන්නේ යම්කිසි විදිහක ලෙවල් එකක් තියෙනවා. අර නිකන් සූර් කියන්නේ යම් පමණකට බීලා යම් පමණකට වෙරි වෙලා අනේ යම් කිසි විදිහක තමුන්ට ආස්වාදයක් දෙන තත්ත්වයක් තියෙනවා. එතකොට මේ தත්ත්වේ තියාගෙන ඉන්න පුළුවන් නම් අනේ ඒකෙන් මේ මත්පැනේ තියෙන රසය වැඩි වෙලාවක් මේ ආස්වාදේ වැඩි වෙලාවක් පවත්වන්න පුළුවන් කියලා තියෙනවා. නමුත් ඒ தත්ත්වේ තියාගෙන ඉන්න අනිවාර්යෙන් තමුන් ගැන අවධානයකින් ඒ වගේම මත්පැන් වලට තමුන්ගේ ශරීරයේ රියැක් කරන්නේ කොහොමද කියන අවධානයකින් පසු වෙන්න ඕනේ. නමුත් අරගන්න මොකද වෙන්නේ? අරගන්න අවධානය ටික ටික ගිලිහෙනවා. තමුන් පිළිබඳ අවධානයක් නිවැරදි දැක්මක් ටික ටික ගිලිහෙනවා. ඒතකොට අනිවාර්යෙන් අර කන්දෙන් හෙලකින් ඉවතට යන වාහනයක් වගේ ඉතින් අර ප්‍රමාණික් ඉක්මවා ගිහිල්ලා ඊට පස්සේ මොකද වෙන්නේ? ඉතින් කබරය දාගෙන වැටිලා ওই විදිහට තමයි වැඩේ කෙලවර වෙන්නේ. එතකොට ඔන්න ඔය සැප දුක අතර එක්තරා විදිහක හුවමාරුවක් තමයි අපිට ඔය දකින්න පුළුවන්. අපි සැපක් ලං කරගන්න උත්සාහ කරනවා යම්කිසි අනියත විදිහකින්, අනියම් විදිහකින්. ඒ සැපම අනිත් පැත්තට කැරකිලා ඇවිල්ලා දුකක් බවට, වෙහෙසක් බවට පත් වෙනවා. ඉතින් මෙන්න මේ සතුට අසතුට අතර, සැප දුක අතර යම්කිසි පෙරලියක තමයි මේ පුද්ගලයෝ මේ ගමන් කරන්නේ. ඒ විදිහේ පෙරලියක් තුළ තමයි මේ උත්සාහයක් දරන්නේ. නැවත නැවත අපි සැපක් ලං කරගන්න උත්සාහ කරනවා. හැබැයි හේතු කාරණා සම්පූර්ණ කරන්නේ නැතුව. ඒ සැප සඳහා අවශ්‍ය හේතුකාරණා ටික සම්පූර්ණ නොකර අපි යම් ආකාරයක සැපක් හොයන්න, කෘතිම විදියට හොයන්න, අනියම් විදියට හොයන්න උත්සාහ ගන්නවා. ඉතින් ඔය මත්පැන ගැන විතරක් නෙමෙයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. වෙන ඕනම දෙයක් ගත්තත්, වෙන වෙනි ඇබ්බැහි ගත්තත්, ඒ හැම දෙයක් තුළම අපි මේ විදියට සැපක් හොයාගෙන යන ගමනක් තියෙනවා. හැබැයි සැප හොයන්නේ කොහොමද? ගොඩක් දුරට අනියම් විදිහට. හේතුකාරණා සම්පූර්ණ නොකර තමයි සැපේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් හේතුකාරණා සම්පූර්ණ නොකරා කියන්නේ අනිවාර්යෙන් සැප ලං වුණොත් ඒකත් එක්කම ඒ එක්කම වෙලිලා හරියට අර කාසියේ අනිත් පැත්ත වගේ දුකකුත් තමුන් කෙරෙහි ළඟා වෙලා එනවා. ඒ විදිහේ සැපක් හෙව්වොත් අනිවාර්යෙන් ඒක පිටිපස්සේ දුකක් තියෙනවා. කන්දක් නැග්ගොත් පල්ලමක් තියෙනවා. ඒ වගේ මෙන්න මේ සැප දුක කියන දේ අතර හුවමාරුවක අරගලයක අපි යදිලා ඉන්නවා. ඉතින් අරගලයේ විවිධ පැතිකඩ තමයි ඕවා. මත්පැන කිව්වත්, එහෙම නැත්නම් කාමයේ වරදවා හැසිරීම කිව්වත්, ඔය කොයි දේත් ඔය කියන අරගලයේ පිටිපස්සේ තියෙන දේවල්. ඒ අරගලයේ එක ගැළපිලා එන දේවල් තමයි ඔය හැමතේම. එතකොට දැන් මේ සැප දුක ගැන කතා කරනකොට, මේ විදිහට අපි කරන පරීක්ෂණ ගැන කතා කරනකොට එක්තරා විදිහක ඉතාම අගනා සිදුවීමක් තියෙනවා. මොකද්ද? බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා යම් කිසි විදිහක දේවතාවෙක් මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් අහනවා. දැන් මේ අපි හිතමුකෝ ඒ යම් කිසි වැඩ ඉන්න ආකාරය බලලා මූණේ එතකොට හිනාවක් පාටක් පේන්නෙත් නැහැ. එතකොට මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් අහනවා. මොකක්ද අහන්නේ? නන්දසි සමන, මේ මහන ඔබ සතුටු වෙනවද? එතකොට බුදුරජාණන් වහන්සේ එකපාරට නිකන් ෂණිකව පිළිතුරු දෙනා වගේ උත්තරයක් දෙනවා. කිං ලද්දාවුසෝ, මොකක් ලැබුණට ඇවැත්නින් මම සතුටු වෙන්නේ කියලා ඔන්න අනිත් පැත්තට තව ප්‍රශ්නකින් පිළිතුරක් දෙනවා. ඊට පස්සේ අහනවා, එහෙනම් තේනහි සමන සෝචසි, ඉතින් සතුටු නැත්තම් දුක් වෙන්නේ නැහැ. ඊට පස්සේ අහනවා, එහෙනම් මහාන ඔබ දුක් වෙනවද? කිං ජීතාවසෝ, මොකක් නැති වුණාට දැවැත්නි කියලා විමසා සිටිනවා. ඔන්න ඒකටත් තව ප්‍රශ්නකින් ප්‍රහාරයක්, තව ප්‍රශ්නකින් පිළිතුරක් ලබා දෙනවා. එතකොට සතුටු වෙනවද කියලා අහුවාම කියනවා, මේ මුලින් අහන්නේ දුක් වෙනවද කියලානේ. දුක් වෙනවද කියලා අහුවාම කියනවා, මොනවා නැති වුණාට දැවැත්නි මම දුක් වෙන්නේ. ඊළඟට සතුටු වෙනවද කියලා ඇහුවාම කියනවා, මොනවා ලැබුණටද ඇවැත්නි මම සතුටු වෙන්නේ. ඊට පස්සේ මේ දෙවිය අහනවා, තේනෙහි සමන නේව නන්දසින සෝචසි, එනම් මහන ඔබ දුක් වෙන්නෙත් නෑ සතුටු වෙන්නෙත් නෑ. ඔබේ ප්‍රකාශයේ කියන විදිහට, ඔබ ඔය කියන ආකාරයෙන් ඔබ දුක් වෙන්නෙත් නෑ සතුටු වෙන්නෙත් නෑ. එහෙම කියලා මේ දෙවියට ඉතින් මේක තේරෙන්නේ නැතුව ඇති ඇත්තටම. ඉතින් අහනවා මේ මහන ඔබ ওই විදිහට කල්ගත කරන්නේ, ඔබ නිදුක්ද? ඔබට දුකක් හරදටක් නැද්ද? මේ මුකුත් ඇල්මක් එහෙම නැද්ද ඔබේ හිතේ? මොනවා ගැන ආසාවක්, කැමැත්තක්, මොනවා හරි ලං කරගන්න කැමැත්තක් එහෙම නැද්ද? ඊළඟට ওই විදිහට හුදකලාවේ ඔබ කල්ගත කරනකොට කලකිරීමක් එහෙම ඔබ ගාවට එන්නේ නැද්ද? කලකිරීම එහෙම ඔබව සොයාගෙන එන්නේ නැද්ද කියලා අමුතුම විදිහක ප්‍රශ්න ටිකක් අහනවා. එතකොට ওই ප්‍රශ්න බොහොම සාධාරණ ප්‍රශ්න. සාමාන්‍ය අපි හිතුවොත්, කල්පනා කරොත් පොඩ්ඩක් නිකන් එක්තැන් වෙච්ච ගමන්, පොඩ්ඩක් නිකන් තනි වෙච්ච ගමන් අන්න අර කියන විදිහට මේ ජීවිතේ නිකන් පීරි ගානවා වගේ ස්වභාවයක්, ඔය කියනා වගේ ඇල්මක්, එහෙම නැත්නම් හුදකලාවක්, එහෙම නැත්නම් කලකිරීමක්, ඔය වගේ දෙයක්, එහෙම නැත්නම් දුකක් වගේ දෙයක් අපි හොයාගෙන එනවා. එතකොට එක්තරා විදිහක නිකන් පිටිපස්සේ නිකන් ළඟම ඉඳලා වගේ ටක් ගාලා මූණ දාන ස්වභාවයක් තියෙනවා. අර මතුවෙච්ච පොඩි ඉඩෙම් ටක් ගාලා මූණ දාන ස්වභාවයක් තියෙනවා. එතකොට අපි මොකද කරන්නේ? අපි වහාම දුවගෙන ගිහිල්ලා අනේ යම් කිසි විදිහක එක්කෝ රූපවාහිනියක් ඉදිරියට, එහෙම නැත්තම් පිරිසක් මැද්දට පැනලා යන්තම් අරකෙන් පොඩ්ඩක් බේරෙනවා. අරකෙන් පොඩ්ඩක් දුරස් වෙනවා. නොය ආකාරයක් අපි තුල තියෙනවානේ. එතකොට මේ ඒක තමයි මේ අහන්නේ. මේ නැද්ද මේ විදිහට ඔබට නිදුක්ද? ඔබ ඊළඟට ඔබට ඇල්මක් නැද්ද? හුදකලාවේ හොම තනි වෙලා ඉන්නකොට ඔබට මේ කලකිරීමක් එහෙම එන්නේ නැද්ද කියලා විමසා සිටිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ යක්ෂයාට කියනවා, දැන් දෙයියන්ටත් මේ යක්ෂයා කියලා තමයි කියන්නේ, යක්ෂය මම ඒකාන්තයෙන්ම නිදුක්, මම ඒකාන්තයෙන්ම නිදුක්, ඒ වගේම ඒකාන්තයෙන්ම මට ඇල්මක් නැහැ. ඒ වගේම කලකිරීම දුක වගේ දේවල් මාව මැඩලන්නේ නැහැ. මාව ඉක්මවා යන්නේ නැහැ. අන්න එහෙම පිළිතුරක් එහෙම අවස්ථාවක් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශයක් කරනවා. එතකොට එහෙම කිව්වහම මේ දේවිය ආපහු ආනවා. මොකද්ද මේ යක්ෂයා ආපහු ආනවා. මහණ මේ ඔබ කොහොමද මේ විදිහට නිදුක් වුණේ? කොහොමනම් ඔබ මේ විදිහට ඇල්ම නැති කරාද? කොහොමද මේ ඔබ මේ විදිහට හුදකලා වෙලා ඉන්නකොට කොහොමද ඔබ මේ කලකිරීම මේ විදිහට ඉක්මවලා කල්ගත කරන්නේ කියලා ඔන්න නැවතත් අර කියපු කතාවම ප්‍රකාශ කරාම එක්තරා විදියක ඒකට දීපු පිළිතුරක් තමයි අපි මේ ඉදිරියෙන් තියාගත්තේ. බුදුරජාණන් වහන්සේ ගාථාවක ස්වරූපෙන් මෙන්න මේ අහපු ප්‍රශ්නවලට තවත් පැහැදිලි වෙන විදිහට පිළිතුරක් ලබා දෙනවා. මොකද්ද කියන්නේ? අගජාතස්ස වේ නන්දී නන්දි ජාතස්ස වේ අගහ. යම්කිසි කෙනෙක් දුකටපත් වුණාද අන්න එයාට තමයි සතුටින් වැඩක් තියෙන්නේ. කෙනෙක් දුකටපත් වෙනවාද එයාට තමයි සතුටින් වැඩක් තියෙන්නේ. ඒ වගේම කියනවා නන්දි ජාතස්ස වේ අගහ. යම්කිසි කෙනෙක් සතුටටපත් වුණාද අන්න එයාට තමයි දුකෙන් වැඩක් තියෙන්නේ. සතුටටපත් වූ කෙනෙක්ට තමයි දුක ඇති වෙන්නේ. අනන්දි අනගෝ බිකෝ ඒවං ජානාහි අවසෝ. මම සතුටු දුක කියන මේ දෙකම ඉක්මවලා කල්ගත කරනවා. අන්න ඇවැත්නි මෙන්න මේ ආකාරයෙන් මාව දැනගන්න. මේ සතුට දුක කියන දෙකම ඉක්මවලා ඉන්නවා මම. අන්න ඒ ආකාරයෙන් මාව දැනගන්න කියලා කියනවා. එහෙම කිව්වහම ඉතින් අර යම් කිසි විදිහක ඒ ප්‍රශංසා කරන ස්වරූපිකින් මේ දෙවියා පිළිතුරු ගාථාවක් නැත්නම් මේ යක්ෂයා පිළිතුරු ගාථාවක් ලබා දෙනවා. මොකද්ද කියන්නේ? චිරස් සංවත පස්සාමි බ්‍රාහ්මණං පරිනිබ්බුතං අනන්දිං අනගම් බික්කුං තින්නං ලෝකේ විසත්ති ගන්ති. මම මේ බොහෝ කලකින් මේ විදිහේ භික්ෂුවක් මේ විදිහේ බ්‍රාහ්මණෙක් දකින්නේ. මොකද්ද? මෙන්න මේ පිරිනිවියා වූ භික්ෂුවක් පිරිනිවියා වූ බ්‍රාහ්මණෙක් මේ සතුට දුක දෙකම ඉක්මෝලා විසත්තිකා නම් වූ මේ තණ්හාව ඉක්මවලා ඉන්න කෙනෙක් මම බොහෝ කලකින් තමයි දකින්නේ කියලා අනේ යම්කිසි විදිහක තමුන්ගේ සතුට තමුන්ගේ පැහැදීම බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. එතකොට මේ කියන කතාව අපි මේ වඩන ප්‍රතිපදාවත් එක්ක එක්තරා විදිහක කෙලින්ම සම්බන්ධ වෙන දෙයක්. එතකොට අපි අර සතුට දුක අතර ආරම්භක යෙදිලා ඉඳලා මේ විදිහේ ප්‍රතිපදාවකට බැසගත්තාම මේ වගේ වැඩක් අපි තුල පුරුදු කරන්න පටන් ගත්තාම මෙන්න මේ බුදුරජාණන් වහන්සේ කියන ස්වභාවය අපිට අඳුන ගන්න පුළුවනි. ඕක නිකන් බුද්ධ වචනේ විදිහට පිළිගන්න ඕනේ නැහැ. ඒ වෙනුවට නිකන් මූලික සද්ධාවකින් පිළිගන්න ඕනේ නැහැ. මේ ප්‍රතිපදාව වඩන පිරිසට මෙන්න මේ කියන කතාව තමුන් තුලින්ම හොඳට පැහැදිලි වෙනවා. හොඳට ලං වෙලා තේරුම් ගන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. එක්තරා විදිහක අපේ හිත් අපි අරගත්තොත් මේව අර කියන වගේ මුලාවක වෙලිලා මුලාව තුලින් යන ගමනක යෙදිලා තමයි ඉන්නේ. එතකොට මේ හිත්වල නොයෙකුත් ප්‍රශ්න ගැටලු ආකාර මතුවලා එනවා. දැන් උදාහරණයක් විදිහට දැන් ඊයේ අර තරුණ වයසේ ඉන්න ළමයි ටිකක් කියනවා තමුන්ට මතුවලා තියෙන මේ හිත් තුලින් ඇවිල්ලා තියෙන ප්‍රශ්න. එක්කෙනෙක් කියනවා මම අපේ ගෙදර කතා බහ කරන්න එහෙම ලොකුවට කවුරුත් නැහැ. මගේ ප්‍රශ්නයක් ගැටලුවක් කියන්න කවුරුත් නැහැ. ඒකින්ද මම මේ විදිහට තනි වෙලා වෙහෙසෙන් කල්ගත කරනවා. ඊළඟට තව කෙනෙක් කියනවා මගේ හිතේ හැම වෙලේම නිකන් දුක් ආකාරයක් දුකක් මතුවේවි තියෙනවා. එතකොට මං හැම වෙලේම දුකෙන් තමයි ඉන්නේ. සමහර විට මම නිකන් අඬනවා. මම දන්නේ නැහැ ඇයි මේ මම අඬන්නේ කියලා. ඒ විදිහේ හේතුවක් මට පේන්නේ නැහැ. නමුත් සමහර විට අඬන්න ගියාම මුළු දවසේම අඬනට මම දුකෙන් කල්ගත කරනවා. ඊට පස්සේ තව එක්කෙනෙක් කියනවා මම හරිම සංවේදී. මම හැම වෙලේම හිතනවා කල්පනා කරනවා මොකද්ද මේ මගේ අතින් මේ විදිහේ වැරදක් වුණාද දන්නේ නැහැ. මෙයාගේ හිත රිදුනද දන්නේ නැහැ. මේ මෙයා මෙහෙම මේ මං ගැන වරදවා හිතුවද දන්නේ කී කී හැම වෙලේම මේ අනුන් ගැන හිතමින් කල්පනා කරමින් අනිත් කට්ටියට වැරදි වුණා කියලා හිතමින් කල්පනා කරමින් අන්න මොකද්ද වැඩි වැඩියෙන් කල්ගත කරනවා. තව කෙනෙක් කියනවා මට හැම වෙලේම තරහ යනවා. හැම වෙලේම තරහා මගේ හිත පැහැර ගන්නවා. එතකොට මම නොයිකුත් දේවල් වලට ප්‍රතික්‍රියා කරනවා. මටවත් හිතා ගන්න බැරි ප්‍රතික්‍රියා කියලා. එතකොට ඔය 16, 17, 18, 19, 20 වගේ වයස්වල ඉන්න තරුණ ළමයි තමයි මේක කියන්නේ. තොට හිතන්න මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා පොඩ්ඩක් හිතල බැලුවොත් ඇත්තටම අන්නාර මුලාව තුළින් මේ මුලාව හිත තුළින් මතුවෙච්ච ගැටලු තමයි ඔක්කොම. අපි කිව්වනි මුලින් මුලාවක් මේ ඇති කරනවා කියලා, නොදැනීමක් ඇති කරනවා කියලා, තමුන් ගැන තියෙන අවධානය අඩු කරගන්නවා කියලා. අන්න ඒවා තුළින් මතුවෙච්ච ගැටලු, ඒවා තුළින් මතුවෙච්ච ප්‍රශ්න තමයි ප්‍රකාශ කරන්නේ. එතකොට එක්තරා විදිහක අර උඩා වයසට පොඩි වයසට වෙන මේ විදිහේ ලොකු පීඩාවක් මේ තරුණ දරුව තුළ මතුවෙලා ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි එක්තරා විදිහක සතුටු වෙන්න පුළුවනි මේ පිරිස මේ විදිහට ප්‍රකාශ කරන එක, මේ විදිහට සම්බන්ධ වෙන එක, මේ විදිහට සම්බන්ධ වෙලා තමුන්ට විසඳුමක් නොපෙනුනත් මේ විදිහට නැවත නැවත ප්‍රකාශ කරන එක ගොඩක් වටිනවා. එතකොට මේ වික්ෂිප්ත හිතකින්, එහෙම නැත්නම් මුලාවු හිතකින් මතුවෙන ප්‍රශ්න ගැටලු තමයි මේවා. එතකොට මේ මුලාවුණු හිතට එහෙනම් මේ පෙත්ත ගන්න, මේක ගත්තාම ඔක්කොම හරියනවා කියලා අපිට ෂණික විසඳුමක් පෙන්නලා දෙන්න බෑ. ඒ වෙනුවට කාලයක් තිස්සේ නැවත නැවත යම්කිසි විදිහක මේ මුලාව අඩු කර ගැනීමක් අපිට සිද්ධ කරන්න වෙනවා. ඒ මුලාව අඩු වෙන්න මොකද වෙන්නේ? අන්න ටිකෙන් ටික මේ හිතේ තියෙන මේ කහට ගතිය, එහෙම නැත්නම් මේ ඇවිරුණු ගතිය අඩු වෙලා යනවා අපිට දකින්න පුළුවන්. ඔය සැප දුක අතර වෙන හුවමාරුව වෙනුවට මේ සැපෙනුත් දුකෙනුත් ටිකක් ඈත් වෙච්ච ආකාරයක් මේ හිත තුල ඇති වෙනවා කියලා දකින්න පුළුවන්. ඉතින් ওই තරුණ වයසට සමහර විට ඔන්න ඔය වගේ ප්‍රශ්න ගොඩාක් මතුවලා එනවා. එතකොට දෙමාපියෝ හිතන්නේත් නැහැ. දෙමාපියන්ට තේරෙන්නේත් නැහැ. ඊට පස්සේ වැඩසටහන ඉවර වෙගෙන එනකොට අම්මා කෙනෙක් ඉදිරිපත් වෙලා කියනවා, මගේ මේ දරුවෙක් ඉන්නවා මේ වයසේ. අනේ එයා මේ කිසිම දෙයකට, මේ වගේ දෙයකට කැමැත්තක් සම්බන්ධයක් නැහැ. දැන් එයාට අවුරුදු 20 ගාණක් වගේ වෙනවා. එතකොට හැම වෙලේම ෆෝන් එක දිහා බලාගෙන ෆෝන් එකෙන් chat කර කර තමයි ඉන්නේ. ඊළඟට මම මොනවා හරි කතා කරොත් එයාට හරියට තරහ යනවා. මේ ගෑනු දරුවෙක් ගැන කියන්නේ. එයාට හරියට තරහ යනවා. ඊට පස්සේ මේ නිතරම ඔය යම් කිසි ෆිල්ම් බල බල වගේ මෙයා කල්ගත කරනවා. ඒ විදිහට චිත්‍රපටි බල බල කල්ගත කරනවා. එයා මට හික්මවන්න, මට මේ විදිහට හරි වැරද්ද පෙන්නලා දෙන්න හැකියාවක් නැහැ. අනේ ඉතින් කොහොම හරි මේ ප්‍රශ්නට උත්තරයක් දෙන්න කියලා ඔන්න ඉතින් තව බෝලයක් දාලා තිබුණා. මේ ඔන්න තව ප්‍රශ්නයක්. එතකොට අනිත් පැත්තෙන් බලලා තමයි මේ අම්මා කතා කරන්නේ. එතකොට ඔන්න දැන් ප්‍රශ්නේ දෙපැත්තක් අපිට පෙනෙනවා. එක පැත්තක් දෙමාපියන්ගේ පැත්තෙන්, අනිත් පැත්ත දරුවන්ගේ පැත්තේ. ඉතින් මම මුලින්ම කිව්වා දැන් ඉතින් ওই 20 ගාණක් මෝරපු ප්‍රශ්නයක් නෙමෙයි ගෙනහල් අත්හැරි. ඒ වෙනුවට අවුරුදු 5න් වගේ සතිපාසල තියුවා නම් අපිට ඔයිට වැඩිය පහසු විදිහට නියපොත්තෙන් කඩන ආකාරයෙන් මේක විසඳ ගන්න තියුණා. දැන් එතකොට පොරවන් කවන ගානට වර්ධනය වෙලා ගිහිල්ලා දැන් එක්තරා විදිහක දැන් ප්‍රශ්නයක් විසඳන්න උත්සාහ කරනවා. දැන් ප්‍රශ්නයක් ගැන හැර දක්වන්න උත්සාහ කරනවා. ඉතින් පළවෙනිම දේ තමයි එතකොට එච්චර ඒ දුරක් ගියාට පස්සේ දෙමව්පියෝ විදිහට ඒ කට්ටිය එක්තරා විදිහක උපක්‍රමශීලී විදිහට මේ වගේ දෙයක් සමග ගනුදෙනු කරන්න වෙනවා. මොකද දැන් සෑහෙන දුරක් මේ ඔස්සේ ගිහිල්ලානේ. එතකොට අපි හිතමු අරගල කරමින් එක්තරා විදිහක සටන් කරමින් මේ දරුවන්ට විරුද්ධව බණිමින් හඳගාමින් ඕක විසඳන්න බොහෝ විට අමාරුයි. ඒ වෙනුවට අන්න මවගේ පැත්තෙන් යම්කිසි උපක්‍රමශීලී ගතියක්, නැත්නම් ඒ පියාගේ පැත්තෙන් යම්කිසි උපක්‍රමශීලී ගතියක් එක තමයි මේ වගේ ගමනක්, මේ වගේ දේ ප්‍රශ්නයක් විසඳ ගන්න වෙන්නේ. එතකොට එක්තරා විදිහක අන්න අර නෝනා මහත්තයා අතර ගැටලුවක් සඳහන් වෙනවා. මොකද්ද? මහත්තයා හැමදාම හවසට අර විදිහට පොඩ්ඩක් තමුන් ගැන තියෙන අවධානය අඩු කරගන්න, ඊට පස්සේ මේ පොඩ්ඩක් මේ තියෙන පෙළීම පොඩ්ඩක් අඩු කරගන්න, ඊට පස්සේ අර තියෙන හරි වැරද්ද පිළිබඳ තියෙන හැඟීම පොඩ්ඩක් අඩු කරගන්න හැමදාම හවසට බීලා බීලා ගෙදෙට්ට එනවා. එතකොට දැන් මේ නෝන හැමදාම ඉතින් බීලා එනකොට මොකද කරන්නේ? ඉතින් යක්ෂාවේශ වෙලා තමයි පිළිගැනීමේ නිලධාරිනිය විදිහට ඉදිරිපත් වෙන්නේ. දොඩ හොම හොම කාලයක් ගෙවිලා 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 අන්තිමට මේ නෝනා දවසක් කල්පනා කරලු මේක හරියන්නේ නැහැ, මේක හරියන්නේ නැහැ, මේ විදියට මම ප්‍රතික්‍රියා දැක්වුවා කියලා මේක හරියන මගුලක් නෙමෙයි. එතකොට මොකද කරේ? අන්න එක දවසක් මේ විදියට ගෙදර එනකොට අන්න බොහෝම සාදරෙන් පිළි අරගෙන ආ මහත්තයා ඉන්න ඇතුළට එන්න, ඇවිල්ලා මේ පුටුවේ වාඩි වෙන්න, ඊට පස්සේ තේ එකක් බොනවද, එහෙම නැත්නම් කෙලින්ම කෑම ගන්නවද, නැත්නම් කෑම අරගෙන තේ එකක් බොනවද, තේ එකක් බීලා කෑම ගන්නවද කියලා අන්න අර වෙන්දට කොස් අතර ගන්න ගෑණි අද මේ වෙනම විදිහකට ප්‍රතිචාරයක් දක්වනවා. ඒතර මේ මනුස්සය කල්පනා කරන මේ මොකක්ද වුණේ, මේ අද මොකක්ද වුණේ කියලා. අන්න අර වෙන විදිහකට මේ ප්‍රශ්නය සම්බන්ධව කටයුතු කරා. ඒතර ඒ තුළින් අන්න වෙනස් විදිහ විසඳුමක්, සමහර විට දෙපැත්තේ සාකච්ඡාවකින් එළඹෙන විසඳුමක්, එහෙම නැත්නම් අර මනුස්සය අර ඇති වෙලා තියෙන ප්‍රශ්නය තුළින්ම මේ වැඩේ නවත්තන්නත් ඉඩ තියෙනවා. මොකද මේ වුණේ එක පාට මේ මෙහෙම වෙනසක් වුණේ මොකද කියලා අන්න ඒ ප්‍රශ්නය තුළින්ම මේක නවත්තන්න ඉඩ තියෙනවා. එතකොට දැන් ඉතින් අපි කිව්වා ඉතින් මොකද්ද එහෙනම් ඉතින් පොඩ්ඩක් ඔය අම්මා කියලා ඔය නිකන් ඔක්කොටම එරෙහි වෙලා ඕව හරියන්නේ ඕම් කරන්නේ මම මෙහෙම කරන්න එපා කියන වෙනුවට ඒ දරුවගේ ලෝකෙට පොඩක් ගිහිල්ලා බලන්න. එයාත් එක්ක එයා ෆිල්ම් බලනවනම් පොඩ්ඩක් වාඩි වෙලා එයාත් එක්කම ෆිල්ම් එකක් බලන්න. ඒ ෆිල්ම් එක බලන ඒ පැය දෙක තුන අපත යන්නේ නැහැ. එයාගේ මානසිකත්වය මොකද්ද කියලා තේරුම් ගන්න බලන්න. එතකොට සමහර විට අමුතුම කතාවක් දිගහැරලා එන්න පුළුවනි. මොකද මේ දැන් සබහාවේ ඉන්දිය දරුවෝ කියන ප්‍රශ්න තියෙනවනේ. ඒගොල්ලන්ට හිතා ගන්න බැරි විදියට අනේ හිත තුලින් දුකක් මතුවලා එනවා. හිතා ගන්න බැරි විදියට වෙන මොකක් හරි ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. හැම වෙලේම අනුන් ගැන කල්පනා කර කර දුක් වෙනවා. එහෙම නැත්නම් වෙන මොකක් හරි අබ්බැහියක් තියෙනවා. නැත්නම් පේම් හුට පටයක් තියෙනවා. ඔන්න ඔය වගේ දේවල් තමයි ඔයගොල්ලන්ගේ තියෙන්නේ. එතකොට ඒ ලෝකෙට පොඩ්ඩක් ඔළුව දාලා බැලුවනම් අන්න හොයා ගන්න පුළුවන් කියලා අන්න යම් කිසි විදිහක උත්තරයක් දුන්නා. ඒ උත්තරේ දීලා විනාඩි 2-3 යන්න උනේ. ඔන්න කමෙන්ට් රියනවා අනිත් පැත්තෙන්. දැන් ළමයිනේ මේ සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ට කමෙන්ට් කරලා හොඳට පුරුදු වෙන්නේ ඔය FB ගිහිල්ලා අර මෙහෙ කමෙන්ට් කරලා හොඳට පුරුදු වෙන්නේ. ඔන්න කමෙන්ට් රියනවා අපේ අම්මා මේ විදිහට කරා කියලා ඔන්න එක්කෙනෙක් කියලා එනවා. මමත් ඉස්සර හරියට ෆිල්ම් බලනවා. මේ එතකොට මේ අපේ අම්මත් පටන් ගත්ත මාත් එක්ක ෆිල්ම් බලන්න. ඊට පස්සේ එයා මම් බලන ඒවා බලලා සතුටු වෙලා එයා කියනවා අපි මේක බලමු මමත් කැමති ඒ ජාතිය වැඩ කියලා. එයා බලන්න කැමති වෙන එකක් ගැන ගෝ අපි දෙන්නම ඒක බැලුවා. ඊට පස්සේ ඔහොම ඔහොම ගිහිල්ලා දැන් මම ෆිල්ම් බලන්නේ දැන් මේ ඇහුවට පස්සේ තමයි මට තේරුනේ අපේ අම්මත් මාව මේ අන්දලා තමයි තියෙන්නේ කියලා. ඒතර ඒ දවසම මේ යාළුවලා ෆිල්ම් බලලා තියෙන්නේ වෙනම මේ වැඩකට තමයි කරලා තියෙන්නේ කියලා අන්න තව දරුවෙක් කමෙන්ට් කරන අනිත් පැත්ත. ඉතින් ඔහොම ඔහොම ඉතින් එකක් තමයි තියුනේ. ඉතින් හොඳයි දැන් කට්ටියගේ කොහොමද අදහස් සුදහස් කොයි විදිහටද කටයුතු කරන්නේ කියලා අන්න අපිට යම්කිසි හැඟීමක් මතුවලා එනවා. මොකද ගොඩක් කලාවට ඔය වයසට මොකද්ද තියෙන මානසිකත්වේ කියන එක දැන් කාලේ හැටියට හිතන්න අමාරුයි. මොකද අපි ගත කරපු ඔය කාලෙදි ඇතරම මේ ඉන්ටර්නෙට් කියන ඒවා එලි බහැපු කාලේ. එතකොට ඒවා ටික ටික නැගීගෙන එන කාලේ තමයි තියුනේ. නමුත් දැන් ගත්තාම දැන් ඊට වැඩි එහා ගියපු බොහොම විසගෝර විදිහට දියුණු වෙච්ච මකරෙක් සතෙක් ඉන්නවා. එතකොට ඒ සතා තුලින් අපිට අනිවාර්ය ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඔක්කොම දුරස් කරන්න අපිට බෑ. නමුත් ප්‍රයෝජනෙට වැඩිය අපි ගන්නේ හානියක් කියන එක තමයි දකින්න තියෙන්නේ. එතකොට ඒ මානසිකත්වය තුලින් අලුත් දේවල් කම්පියුටර් ගේමුත් දැන් ඉස්සරට වැඩිය විනාශකාරී දේවල්, ඊට පස්සේ ඉන්ටර්නෙටුත් ඉස්සරට වැඩිය විනාශකාරී දේවල් මතුවලා ඇවිල්ලා තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ මානසිකත්වයේ අනේ ඒවා තුලින් ගොඩ නැගිච්ච මානසිකත්වයක් තමයි තියෙන්නේ. දැන් එක්තරා විදිහක අපි දැකලා තියෙනවා දැන් ඔය YouTube වලින් එහෙම ඇත්තටම ඒ এডুকেෂනල් පැත්තට ගොඩාක් සහයෝගිකුත් තියෙනවා. ඒ වගේම අනිත් පැත්තටත් සහයෝගයක් තියෙනවා. ඉතින් විනාශ වෙන එකට විනාශ වෙන්න පුළුවනි, දියුණු වෙන එකට දියුණු වෙන්න පුළුවනි. එතකොට යම් කිසි විදියක දෙයක් ඉගෙන ගන්නවනම් ඒ නොමිලේම පියවරෙන් පියවර කොහොමද දෙයක් ඉගෙන ගන්නේ කියලා කෝසස් වගේ ඒවා ඕන තරම් තියෙනවා. අනිත් පැත්තෙන් අන්න වැරදි දිශාවට යනවනම් ඒවටත් ඕන තරම් කෝසස් තියෙනවා. එතකොට අපි තෝරන්නේ මොකද්ද කියන ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට කෑම මේද බෙදපු කාට බනින්න බෑනේ. තමුන්ට කෑම අගුණ ඒවා කාලකාලිවර වෙලා අයියෝ බලන්නකො අන්නාසිත් වුණා අරකත් වුණා මේකත් වුණා ඔක්කොම සැර කෑම මම කාලා මට දැන් හරි අමාරුයි කියලා ඌට බැනලා හරියන්නේ නැහැ. ඒ වෙනුවට කවුද බෙදාගන්නේ, කවුද මේ ආහාර වේල බෙදාගත්තේ කියන ප්‍රශ්නේ උතන තියෙනවානේ. එතකොට ඒකත් එක්ක යන ගැටලුවක්. දැන් ඊළඟ TikTok කියලා අලුත්ම එකක් ඇවිල්ලා තියෙනවා. ඒකේ ගියොත් මොකද වෙන්නේ? අන්න Artificial Intelligence කියන එක හොඳට ක්‍රියාත්මක වෙනවා. AI කියන එක හොඳටම ක්‍රියාත්මක වෙනවා. එතකොට මොකද්ද ගිහිල්ලා පොඩ්ඩක් නිකන් ගිහිල්ලා log වුණාම ඔන්න වීඩියෝ එකක් පෙන්නවා. එතකොට ඒකට කැමති නම් අපි ඒක බලනවා. අකමැති නම් අපි මොකද කරන්නේ? පොඩ්ඩක් අර වෙන දිශාවකට මේ වීඩියෝ එක යවනවා. අර ස්ක්‍රීන් එකේ ටච් ස්ක්‍රීන් එකේ වම් පැත්තට මේක තල්ලු කරනවා. එතකොට අලුත් වීඩියෝ එකක් එනවා. ආයෙකට දකමෙන් ආපහු වම් පැත්තට තල්ලු. තව එකක් එනවා. ඔහොම ඔහොම කැමැතියව බලනවා, අකමැතියව තල්ලු කරලා දානවා. එතකොට කැමැති එකේ සමහර වෙලට ටික දුරක් යනකොට අකමැති වෙන්න පුළුවන්. ටික දුරක් යනකොට එපා වෙන්න පුළුවන්. එතකොට මිනිත්තු ඊට අඩු වගේ වීඩියෝස් තමයි තියෙන්නේ. ඉතින් ඔහොම බලන්න බලන්න මොකද වෙන්නේ. අන්න මේ තැනත්තගේ තියෙන ඇබ්බැහිය නියමාකාරයෙන්ම අර ප්‍රෝග්‍රෑම් එකෙන් කියවන්න පටන් ගන්නවා. මේවට කැමති නැහැ. මේවැ මෙච්චර දුරක් බැලුවා. මේක නම් ඉවර වෙනකම් බලලා දෙපාරක් බැලුවා. ඔන්න ඔය විදිහට නැවත 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 සතියක් දෙකක් තුනක් හතරක් මාසයක් මේක පුරුදු කරනකොට අන්න කෙනෙක් කියනවා මම මගේ හිත කියෝලා වගේ වීඩියෝස් මට ගෙනහලා දෙනවා. මම බලන්නම කැමති ඒවා විතරක් මගේ ස්ක්‍රීන් එකට ඉදිරිපත් කරනවා. මං අකමැති ඒවා එකක්වත් එන්නේ නැහැ. එතකොට පැය භාගයට TikTok ගියාට මොකද? පැය හතරක් ගිහිල්ලා තමයි මිනිස්සයා එළියට බැහැගන්න පුළුවන් වෙන්නේ. අන්න තාක්ෂණයේ දියුණුවේ තරම. තාක්ෂණයේ තරම. එතකොට අන්න කොහොම විදිහට කෙනෙක්ව අල්ලන්න පුළුවන්ද? කොහොම එයාගේ ඇබ්බැහිය කියවන්න පුළුවන්ද කියලා හොඳ නිරූපණයක් එතන තියෙනවා. ඔන්න ඔය විදිහේ අමුතුම අරගලයක අපි යෙදිලා ඉන්නවා. මේ සැප දුක අතර හුවමාරුවක අපි යෙදිලා ඉන්නවා. අන්නේ දෙකෙන් මිදිලා යන විදිහක් තමයි මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ. එතකොට එක්තරා විදිහක තව ස්ථානයක වෙනස්ම විදිහක පැහැදිලි කිරීමක් තියෙනවා මෙන්න මේ සැප දුක අතර හුවමාරුව පිළිබඳ. එතකොට කියනවා මෙන්න මේ අන්ත දෙකක් තියෙනවා. ඊළඟට මැදක් තියෙනවා. එතකොට මේ අන්ත දෙකිනුත් මැදෙනුත් මිදිලා ගියොත් යම්කිසි තැනැත්තෙක් අන්න ඒ තැනැත්තට මේ තණ්හාව කියන එක ඉක්මෝල යන්න පුළුවන්. එතකොට කියන්නේ මොකද? උබෝ අන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති තම්බ්‍රෝහි මහා පුරිසෝති සෝද සිබ්බනි මච්චගම්. යම්කිසි කෙනෙක් මේ අන්ත දෙක දැනගෙන මැද නොඇලේද අන්න ඒ තැනැත්තට මම මහා පුරුෂයා කියලා කියනවා. ඒ තැනැත්ත මේ මැහුම් කාර්ය ඉක්මවා ගියේය. මැහුම් කාර්ය කියලා තමයි කියන්නේ. සිබ්බනී කියලා තමයි කියන්නේ. මේ සිබ්බනීව ඉක්මවා ගියේ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එතකොට අන්ත දෙක මොකද්ද? මේ මැද මොකද්ද? කවුද මේ මැහුම් කාර්ය කියලා ප්‍රශ්නයක් මතුවෙන එක ස්වභාවිකයි. එතකොට එහෙම ප්‍රශ්නයක් මතුනහම ඔන්න කියනවා මොකද්ද? හරි, අන්ත දෙක තමයි මේ සැප දුක කියන අන්ත දෙක. එතකොට අපි සාමාන්‍යයෙන් කල්ගත කරන්නේ සැප දුක කියන අන්ත දෙක තුල. එතකොට ඔය තියෙන ප්‍රශ්න ගැටලු, ජීවිතවල තියෙන ප්‍රශ්න ගැටලු සියල්ලම ඔන්න ඔය සැප දුක අතර හුරුමාරුකින් මතුවෙච්ච දේවල්. ඔය කෑ ගහන හඬන වැළපෙන සියල්ලම ඔන්න ඔය සැප දුක අතර හුරුමාරුකින් මතුවෙච්ච දේවල්. එතකොට අන්න බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ අන්ත දෙකේ තමයි කෙනෙක් කල්ගත කරන්නේ. එතකොට ඒ අන්ත දෙක දැනගන්න ඕනි ඉස්සෙල්ලාම. එතන අන්ත දෙක දැනගන්න ඕනි කිව්ව ගමන් එතනත් ප්‍රශ්නයක් වෙනවා. එහෙනම් කොහොමද අන්ත දෙක දැනගන්නේ? දැන් සමහරු ඉන්නවා අර කැල්කියුලේට් කරලා නිවන් යන කට්ටිය. ඉතින් කල්පනා කරනවා මේ ඒකාන්තයක්, මේ අනිත්‍යන්තේ, මේ අන්තේ, මේ අන්තේ ආව දැනගත්තා. මෙන්න මැද්දක් පේනවා. හරි, මං ගියා කියලා ඔන්න ඔය විදිහට යන කට්ටියත් ඉන්නවා. ඉතින් ඒ කට්ටිය ඉතින් නවත්තන්නත් හරි අමාරුයි. අනේ ඉතින් ගියා නම් ඉතින් අපිට සතුටුයි, හොඳයි හොඳයි කියලා වෙන තැනකට මාරු වෙලා යන එක තමයි කරන්න තියෙන්නේ. කොහොමද එතකොට මේ අන්ත දෙක දැනගන්නේ කියලා ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නේ සාධාරණයි. එතකොට අපි කියනවා අපි සිහිය පිහිටවගෙන ඇවිදිනවා. එහෙම නැත්නම් සිහිය පිහිටවගෙන වාඩි වෙලා ඉන්නවා. එතකොට අපිට කය තුලින් දැනෙන යම්කිසි හැඟීමක් දැනීමක් තියෙනවා නම් අන්න ඒ හැඟීම දැනීම මෙන්න මේ අන්ත දෙක දැනගන්න අපිට හේතු වෙනවා. මොකද්ද හේතුව? ඒ පාදයට දැනෙන දැනීමක්, එහෙම නැත්නම් බඩ පිම්බෙනවා හැකිලෙනවා වගේ දැනෙන දැනීමක් හැම වෙලේම මේක නොදුක් නොසුව ස්වභාවයක් තියෙන දැනීම. කියන්නේ අර දුක් ස්වභාවයක්කුත් නැහැ මේකේ. ඒ වගේම මහා සැප ස්වභාවයක්කුත් නැහැ. ඒතකොට කම්මැලි අපිට මේ වගේ දෙයක් බලාගෙන ඉන්න ඒ කම්මැලිකම ස්වභාවිකයි. එතකොට ඕක තමයි මැද විදිහට බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ. සැප එක පැත්තක තියෙනවා, දුක එක පැත්තක තියෙනවා, නොදුක් නොසුව කියලා වේදනාවක් දැනීමක් මැද තියෙනවා. අන්න ඒ ආකාර තුනෙන් තමයි අපි යම් කිසි දෙයක් විඳිනවා නම් විඳින්න පුළුවන් ස්වභාවය තියෙන්නේ. එතකොට අපිට මොකක් හරි ප්‍රියජනක දෙයක් දකින්න ලැබුණාම, ප්‍රියජනක දෙයක් ස්පර්ශ කරාම අපිට සතුටක් ඇති වෙනවා. අන්න එතකොට සැප ආකාරයෙන් දෙයක් වින්දා වෙනවා. ඊට පස්සේ අප්‍රිය දෙයක් අපිට දකින්න ලැබුණාම, අප්‍රිය දෙයක් අපිව ස්පර්ශ කරාම අන්න අපිට දුකක් ඇති වෙනවා. අන්න දුක්ඛාකාරයකින් දෙයක් වින්දා වෙනවා. ඔය දෙක තේරෙනවානි. එතකොට තව අරමුණු දහස් ගාණක් මේ අතර වැදෙනවා අපේ අවධානයට අසු වෙන්නේ නැති අරමුණු. මොකද හේතුව ඒවා සැපකුත් නැහැ දුකකුත් නැහැ. දැන් අපි බලමු ඔය වටපිටාවේ යනකොට ගහක් දැක්කොත් අපිට ඒක එහෙම ලොකුවට කුප්පන ගතියක් ඇති වෙන්නේ නැහැ. මොකද හේතුව ඒක ඇති සැපකුත් නැහැ දුකකුත් නැහැ. හැබැයි ගහ අතරින් යම් කිසි විදියක ගෑණියෙක් දැක්කොත් අන්න එතකොට වෙනමම අදහසක් මතුවෙලා එනවා. වෙනමම විඳීමක් මතුවෙලා එනවා. එතකොට අන්න ගහක් දැක්කට අපිට සැපක් දුකක් එහෙම දැනෙන්නේ නැහැ. එහෙම ලොකුවට වෙනසක් තේරෙන්නේ නැහැ. අන්න ඒ වගේ රූප දහස් ගණනක් හැම මොහොතෙම අපි හරහා ගමන් කරනවා. ඊළඟට ඒ වගේ ශබ්ද දහස් ගණනක් හැම මොහොතෙම අපි හරහා ගමන් කරනවා. ඒ වගේ දැනීම් දහස් ගණනක් හැම මොහොතෙම ගමන් කරනවා. ඒ වගේ රස ගඳ දහස් ගණනක් අපි හරහා ගමන් කරනවා. නමුත් අපේ අවධානය ඒවට යොමු වෙන්නේ නැහැ. අපිව කුප්පන්නේ නැති නිසා. එතකොට දැන් අපි හිතමු සිහියෙන් ඇවිදිනකොට, සිහියෙන් වාඩි වෙලා ඉන්නකොට අපි මේ පාදයේ දැනෙන දැනීමට අවධානයක් යොමු කරොත්, හුස්ම දිහා බැලුවොත්, බඩ පිම්බෙන හැකිලෙන එක දිහා බැලුවොත්, දත් මදිනකොට දත් මදිනවා කියන දැනීම, කටේ දැනෙන දැනීම දිහා බැලුවොත් අන්න ඔය එකක්වත් අපිව කුප්පන්නේ නැහැ. ඔන්න ඔය සැප දුක අතර තියෙන මැද තමයි ඔය කියන්නේ. එතකොට පළවෙනියට මැදට ඇබයක් ගහගන්න ඕනි. මැදට ඇබයක් ගහගත්තාම අර විදියට නොදුක් නොසුව අදුක්කම සුඛ වේදනාවක් විඳීමක් තියෙන දෙයක් අපි අල්ලගත්තාම අපිට තේරෙනවා මේකේ කිසි රසයක් නැහැ. අන්නේ අල්ල ගැනීම තුලින් අපිට පේනවා මෙන්න මේ සැප දුක අතර හුවමාරුවක් වෙන හැටි. එතකොට අපි හුස්ම බලාගෙන වාඩි වෙලා ඉන්නකොට ඔන්න අතීත සිදුවීමක්, කවුරු හරි මැරිලා ගියපු එකක් හරි, මොකෙක් හරි අපිට කියපු එකක් හරි මතුවෙලා එනවා. ආපු ගමන් මොකද වෙන්නේ? අන්න අපේ හිත නිකන් අර ගිහිල්ලා කාන්දමකට ඇලෙනවා වගේ අරක අල්ල ගන්නවා. අල්ලගෙන මොකද වෙන්නේ? අල්ලගෙන දුකක් අපිට ඇති කළ දෙනවා. දුකක් අපිට ඇති කළ දෙනවා. ඔන්න අර නොදුක් නොසුව අදුක්කම සුඛ වේදනාවක් අල්ලගෙන ඉඳලා අපි දුක කියන අන්තෙ දිහාවට ටිකක් ඇදිලා ගියා. ඊළඟට ඔහොම ටිකක් වෙලා ඉන්නකොට තව වෙනකොට අතීතේ කරපු කාම ක්‍රීඩාවක් මතක් වෙලා එනවා. අන්න එතකොට ඒ සිදුවීම් ජාලාවක් මතක් වෙලා එනවා. තමුන් මෙහෙම මෙහෙම කොහොමද ඒ අවස්ථාවේ වැඩ කටයුතු කරේ, කොයි විදිහේ විඳීමක් වින්දාද කියලා මතක් වෙලා එනවා. අන්න එතකොට ඒ තරහාදිය අන්න සුඛය පැත්තට, සැපය පැත්තට පොඩ්ඩක් බර වෙලා ගියා. එතකොට අර මැදට ඇබයක් ගහ ගැනීම තුලින් අපිට සැප දුක අතර හුවමාරුවක් නිතර 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 දකින්න පුළුවනි. එතකොට ඒ හුවමාරුව විසින් අපේ හිතේ සැපයක් දුකක් නැවත නැවත ඇති කරන්නේ කොහොමද කියලා දකින්න පුළුවන්. එතකොට ඔය සිහිය පීඩවගෙන වැඩ කටයුතු කරනවා කියන්නේ අන්න අර මැදට ඇබයක් ගහගෙන බලනවා. අන්න සැප දුක අතර මේ අන්ත දෙක අතර මේක කොහොමද හුවමාරු වෙන්නේ, නැවත නැවත එහෙම එහෙම පණින්නේ කොහොමද කියලා තමුන්ගේ සිහියට හසු වෙනවා. ඔහොම ටික දවසක් කරනකොට මොකද වෙන්නේ? අන්න අන්ත දෙක දැනගෙන මජ්ජේ මන්තා නලිත්පති කියලා කියනවා. හැබැයි මැද නොඇලේද? දැන් ගොඩ දෙනෙට වෙලා තියෙන්නේ අන්ත දෙක දැනගෙන මැද ඇලෙනවා. ඉතින් කියනවා මගේ හුස්ම මේ විදිහට තියෙන්න ඕනේ, මම යනකොට අනිත් ඒවා ඇවිල්ලා මට කරදර කරා, බලන්නකෝ මගේ සිහිය කැඩුනා, සිතුවිල්ලක් ආවා, අරකක් ආවා, මේකක් ආවා කියලා ඔය කමටහන් වර්තා කියලා කියන ඒවා ඔක්කොම හරියටම මේ මැද ඇලිච්ච කට්ටියගේ ප්‍රකාශය තමයි. එතකොට බුදුරජාණන් වහන්සේ හැබැයි කියනවා මැදත් ඇලෙන්න බෑ කියලා කියනවා. ඒක එක්තරා විදිහක නිකන් උපහාසයක් වගේ තමයි එල්ල කරන්නේ. මොකද්ද? අන්ත දෙක දැනගෙන මැද ඇලෙන්නත් බෑ කියලා කියනවා. එතකොට දැන් මැද නොඇලෙන්නේ කොහොමද? ඊළඟට එහෙම ප්‍රශ්නකුත් මතුවෙලා යනවානේ. දැන් මැද නොඇලෙන්නේ කොහොමද? එතකොට මැද නොඇලෙන්නේ අන්න අර හුවමාරුවට වැඩි වැඩියෙන් ඉඩදීම තුලින්. එතකොට අන්න හුස්ම බල බල ඉන්නකොට සිදුවිල්ලක් ආවා නම් ඔන්න මැද නොඇලෙන්න අවස්ථාවක් උදා වෙලා ආවා. නමුත් අපි ඒක ගැන ලොකු අවුලක් හදා ගන්නවානේ. අන්න මැදට තියෙන ඇලීම, මැදට තියෙන ඇලීම. එතකොට අන්න ඔය මැද ඇලිච්ච කට්ටියගේ තව ස්වභාවයක් තමයි සාමාන්‍ය බුද්ධිය කියලා එකක් නම් ඇත්තෙම නැහැ. සාමාන්‍ය බුද්ධිය කියලා එකක් හොයාගන්නව නැති තරම්. එතකොට හොඳට භාවනා කරනවා, නිකන් අර කොක්කු යනවා වගේ භාවනා කරනවා, සක්මන් කරනවා. ඊට පස්සේ හරියට ඉරට්ට වගේ ගෙලින් වාඩි වෙලා ඉන්නවා, පරියන්ක කරනවා. නමුත් මොනවා කරත් අල්ප මාත්‍රයක සමහරිට වෙනසක් වෙන්නේ නැහැ ජීවිතේ. අර ඇබ්බැහි එකක්වත් අඩුවක් වෙන්නේ නැහැ ජීවිතේ. අර තියෙන චරිත ස්වභාවයේ සුළු පමණින් හරි වෙනස් වෙන්නේ නැහැ ජීවිතේ. මොකද හේතුව? අන්න අර මැද ඇලිලා කල්ගත කරනවා. ඉතින් ඔහොම කට්ටිය දැක්කම රාචාංචා හාමුදුරුවෝ නිකන් විහිළුවෙන් වගේ කියනවා, මොකද්ද මට මේ කට්ටිය පේන්නේ හරියට නිකන් අර මානසික රෝහලක ගිහිල්ලා අර එකම යුනිෆෝම් එකක් ඇඳගෙන අන්න එහාට මෙහාට ගමන් කරන පිරිසක් වගේ. අනේ එතකොට මේ හාමුදුරු කෑ ගහලා කියනවා මේ ඔයාටත් ඉක්මනට හොඳ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයා ඔයත් ඉක්මනට හොඳ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. තාගෙන අනේ ඔයත් ඉක්මනට හොඳ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එතකොට බලන කට්ටියට හිතෙන්නේ හාමුදුරන්ට පිස්සු කියලා ඇත්තටම. එහෙම තමයි හිතෙන්නේ. නමුත් අන්න මොකද්ද මේ කියන අර්ථේ? මොකද්ද මොකද මෙහෙම නිකන් උපහාසයෙන් වගේ ප්‍රකාශ කරන්නේ? අන්න මේ යම් කිසි විදිහක දැලිපිහිය අල්ලනවා වගේ අල්ලන්න තියුණ මේ ප්‍රතිපදාව අන්න අමෝරා ගත්තා. අමෝරා ගත්තා. ඉතින් ජීවිත කාලයක් ගියත් වෙනස් කරන්න බැරි විදිහට අමෝරා ගන්න කට්ටිය ඉන්නවා. ඉතින් බොහෝම කනගාටුයි. බෙහෙතෙන් හැදිච්ච ලෙඩ ඉතින් සුව කරන්න බොහොම අමාරුයි. ඉතින් ගොඩක් කලාවට අන්න සුව කරන්න ගියපු මනුස්සයර තමයි අපහසු අමාරුව ගැලපිලා එන්නේ. මොකද කියලා දෙන්න එනවනේ ඔහොම නෙමේ හාමුදුරනේ මෙහෙමයි කරන්න කියලා. එතකොට බොහෝ ඊට ප්‍රතිවිරෝධයක් දැනෙනවා. ප්‍රතිවිරෝධයක් දැනෙනවා. ඒ ප්‍රතිවිරෝධ දැනෙන එක ස්වභාවිකයි. ඉතින් නැවත නැවත කෙනෙක් වැඩි වැඩියෙන් ආශ්‍රය කරොත් නැවත නැවත මේ විදිහට නොතේරුණත් මේ විදිහට ප්‍රතිවිරෝධයක් දැනුණත් මේ වගේ වැඩසටහන වලට සම්බන්ධ වෙමින් මොකද්ද මේ කියන්නේ? ඇයි මේ විදිහට මේ නිකන් ගරහන ස්වරූපෙකින් කතා කරන්නේ? ඇයි මේ විදිහට ජෝක් එකක් වගේ මේ කරන්නේ? මේ ඇත්තටම විහිළුවක්ද කරන්නේ කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න පුළුවන්. අපි අතර විහිළුවක් නැහැ. අපි අතර ජෝක් එකක් නැහැ. අපි අතර යම් කිසි විදිහක වෙන මුකුත් හිතමිත්‍රකමක් නැහැ. තියෙනවා නම් තියෙන එකම හිතමිත්‍රකමක් මොකද්ද? මෙන්න මේ දුකෙහි කෙලවර කිරීමක් ඇතිනම් යහපති කියන හිතමිත්‍රකමක් තමයි තියෙන්නේ. එතකොට යම් කිසි කතාවක් කරනවා නම් ඒක අනිවාර්යයෙන් අන්නේ කියපු දේ වටා ගොනු විය යුතුයි. ඒ ඇරෙන්න කතාවක් අපිට අදාළ නැහැ. ඒ ඇරෙන්න විහිළුවක් අපිට අදාළ නැහැ. එතකොට හැම වෙලේම බලන්න, කල්පනා කරන්න මේ කියනකොට මොකද්ද මේ කියන්නේ? මොකද්ද මේ කියන්නේ? මොකද්ද මේ විහිළුවෙන් වගේ හරි කිව්වේ? මේක මට අදාළ දෙයක්ද නැති දෙයක්ද? මම කියන්නේ හැමෝම මේ අර්ථෙම වැඩ කටයුතු කරනවා කියලා. ඉතින් අහලා බලනකොට තේරෙනවානේ මේ මනුස්සයා මේ කියන්නේ ප්‍රායෝගිකව මට අදාළ දෙයක්ද නැති දෙයක්ද? අදාළ දෙයක් කියලා හිතෙනවා නම් පිළිගන්න, නැත්තම් ඉතින් නොපිළිගෙන ඉන්න. මොකද හැමෝම ওই අර්ථෙම වැඩ කරනව නොවෙන්න පුළුවන්. ඒ කම සමහර විට කතා කරනකොටත් යම් කිසි විදිහක කෙලෙස් දුරු කළා කතා නොකරනවානේ. රහතන් වහන්සේලා නෙමෙයිනේ ඔක්කොම බණ කියන්නේ. එතකොට මොකද? අන්න එහෙනම් මේ කියන්නේ මොකද්ද? මේ කියන දේ මොකද්ද අර්ථේ? මේ තමුන්ව හුවා දැක්වීමක්ද මේ කරන්නේ? එහෙම නැත්නම් යම් කිසි විදිහක ධර්මයක් පැහැදිලි කර දීමක්ද මේ කරන්නේ කියන අන්න අර විදිහේ කිරලා මැනලා ඉතින් බෙදා ගන්න වෙනවා. එහෙම නැත්නම් තියෙන බොරු වලවල් ගානේ හැටියට ඉතින් කොහොමත්ම වැටිලා වැටිලා නම් ඉවර කරන්න අමාරු වෙයි. ඒක එහෙම වැටිලා වැටිලා ඉවර කරන්න සෑහෙන කල්ප ගානක් යන්න ඉඩ තියෙනවා. එච්චරට බොරු වරවල් තියෙනවා. ඒතර කියන වචනේ විමසලා බලන්න, නුවණින් විමසලා බලන්න, දුරින් නැතුව ළඟින් ආශ්‍රය කරලා බලන්න, ටික කාලයක් නෙමෙයි වැඩි කාලයක් ආශ්‍රය කරලා බලන්න. ඊළඟට මේ නුවණින් මෙනෙහි නොකිරීමෙන් නෙමෙයි, විමසන් නැතුව නෙමෙයි, විමසමින් නැවත නැවත පරීක්ෂා කරන්න. අන්නේ ක්‍රම තුන නැවත නැවත ඉදිරියට දාලා කාලයක් තිස්සේ කරගෙන යනකොට තේරෙනවා මේ මනුස්සයා කියන එකේ ප්‍රායෝගික වටිනකමක් තියෙනවා. ඊළඟ මෙයා මේ කොච්චර පොත් දිග ඇරියත් මේකේ වටිනකමක් නැහැ. මේ නිකන් ඔහේ කියාගෙන යනවා මිසක් මේකේ වටිනකමක් නැහැ කියලා අන්න හරි වැරද්ද තම තමුන්ටම තේරුම් ගන්න පුළුවන්. එතකොට අන්න කියනවා මැද නොඇලෙනවා නම් අන්න අර විදිහට මැදත් ඇලෙන්නේ නැත්තම් ඒ තැනත්ත මේ සිබ්බනි මැහුම් කාර්ය කියන තණ්හාව ඉක්මවා ගියේය. මෙන්න මේ මැහුම් කාර්ය විදිහට හඳුන්වන්නේ මේ තණ්හාවට. මොකද්ද මැහුම් කාර්යගේ සාමාන්‍ය ස්වභාවය? දැන් අපේ ගෙදර සෑහෙන මහලා පුරුදු ගෙදරක්. අපේ අම්මා සෑහෙන මැහුම් වැඩවලට දක්ෂයි. ඉතින් ඉස්සර මටත් දෙනවා පොඩ්ඩක් නිකන් මැෂින් පා ගන්න. පෑගුවට මොකද යන්නේ නම් ඒ ලයින් එක යන්නේ සම්බන්ධ හැමදාම ගැරන්ඩියා ගියා වගේ තමයි. ඉතින් අන්න මොකද්ද මේ මැහුමක ස්වභාවය? එතකොට මැහුමක ස්වභාවය තමයි අන්න යම් කිසි කෙළවලවල් දෙකක් දෙකොණක් කලලා ගැටයක් දානවා. ගැටේ දාන්නේ කොහොමද? මැද අමතක කරමින් තමයි ගැටයක් දාන්නේ. අර මැද තියෙන හිඩස අමතක කරමින් කොන් දෙකක් ගැටලනවා. එතකොට අන්න මැහුම් කාර්යයේ ස්වභාවය එතකොට මොකද්ද? දුක සැප දෙක ගැටලනවා. දුක සැප අතර මැහුමක් දානවා. අන්න මැද තියෙන නොදුක් නොසුව අදුක්කම සුඛ වේදනාව අමතක කරමින්. එතකොට අපි කවදාවත් අපේ ජීවිතයේ අදුක්කම සුඛ වේදනාවක් කියන එකක් අගය කළා නැහැ. දැන් මෙච්චර මේ කෝවිඩ් හැදිලා තියෙන ලෝකේ අනේ දෙයියනේ මට අසනීපයක් නැතුව මට මේ නිරෝධායනය වෙන්නේ නැතුව ගෙදෙට්ට වෙලා ඉන්න ලැබුණනේ. වෙනද තරං හොඳට කන්න බොන්න නැදුනත් කොස් ටිකක් හරි කාලා ඉන්න ලැබුණනේ කියලා අන්නර අදුක්කම සුඛ වේදනාවට එළඹීමක් අපේ කවදාවත් නැහැනේ. අපි කොස් ගන ගමන් කන ගමන් කල්පනා කරන අයියෝ මාළු කෑල්ලක්වත් තිබුණා නම්. එහෙම නැත්තම් කල්පනා කරනවා අයියෝ කොවිඩ් හැදුනොත් මැරිලා ඇයිද දන්නේ. ඉන්ජෙක්ෂන් එක ගහවට ඒක විශ්වාසත් නැහැ. වැක්සීන් කියන ඒවා විශ්වාසය තියන්නම බෑ. ඊට පස්සේ වෙන වෙන බේවත් විශ්වාසයක් තියන්න බෑ කියලා ඔන්න ඉතින් මැරෙන්න කලින් මැරෙන එක ගැන කල්පනා කර කර ඉන්නවා. නමුත් අර ලැබිලා තියෙන මොහොත කවදාවත් අගේ කරන්නේ නැහැ. කවදාවත් අගේ කරන්නේ. එතකොට අර විනීද පූ කියනවා මොකද්ද? It's my favorite moment. ඒක තමයි මම කැමතිම මොහොත. මොකද අන්න අදුක්කම සුඛේ ඉන්නේ. මොකුත් සැපේකුත් නැහැ, දුකකුත් නැහැ හැබැයි. ඒක අගේ කරන්නේ ඉතින් බුදුවරයෙක්ම පහළ වෙලා එන්න ඕනේ. පහළ වෙලා ඇවිල්ලා කියන්නේ මැද දිහා බලපන්. උඹට අර ප්‍රශ්න දෙකම නැහැ නේද එතකොට? අන්න ඒ කතාව තමයි මේ කියන්නේ එක්තරා විදිහක මේ දෙවියන්ට මොකද්ද? මෙන්න සතුටට පත්වුවේකට දුකක් තියෙනවා. ඊළඟට දුකට පත්වුවේකට සතුටක් තියෙනවා. හැබැයි සතුට දුක කියන දෙකෙන් ඈත් වුණා නම් අන්න ඒ තැනත්තර මේ විදිහේ ප්‍රශ්නයක් වළංගු වෙන්නේ නැහැ. ප්‍රශ්නෙම වැඩක් නැහැ. ඒකයි යකෝ මම මේ කියන්නේ, යක්ෂයෝ මම කියන්නේ කියලා අන්න ඒ යක්ෂයාටම කියනවා. ඒ යක්ෂයාටම කියනවා. මොකද ඈ කිව්වට කිව්වට තේරෙන්නේ නැහැ නේ. අන්තිමට කියනවා මේ යකෝ ඒකයි මම කියන්නේ. මේකයි මම මේ කියලා දෙන්න හදන්නේ යකෝ කියලා තමයි කියන්නේ ඔය. ඉතින් ඔය හරි නිකන් හොඳ නිකන් කියන්න පුළුවන් ග්‍රාම්‍ය නොවන විදිහ වචන වලට දාලා තමයි ඔක ලීවිලා තියෙන්නේ. නමුත් එක්තරා විදිහක බුදුරජාණන් වහන්සේ මේ ඔය වගේ අවස්ථාවල කොයි විදිහට ප්‍රතික්‍රියාද කියලා සැකයක්, සාධාරණ සැකයක් මට නම් මතුවලා තියෙනවා. ඉතින් අහන කට්ටියට මතු නොවෙන්න පුළුවන්. ඉතින් කොහොම කොහම හරි ওই විදිහේ කතාවක් බුදුරජාණන් වහන්සේ කියන්න උත්සාහ කරනවා. එතකොට ওই කතාව හා සම්බන්ධ ගැළපීලා එන තව සිදුවීමක් තියෙනවා. එතකොට මොකද්ද මේ භාග්‍යවතුන් වහන්සේ එක්තරා විදිහක රැයක් ගත කළා. ඒ උදේ පාන්දර අවදි වෙලා ඉන්න මොහොතක්. එතකොට කොහෙද මේ රැය ගත කරලා තියෙන්නේ? අන්න ඇට්ටේරියා කැලේක තමයි රැය ගත කරලා තියෙන්නේ. එතකොට මේ ළඟින් නිකන් අර ජොගින් යන රාජකුමාරයෙක් මේ භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට ඇක්ටේරියා කැලේක රැය ගත කළා. මේ විදිහට උදේ පාන්දර අවදි වෙලා ඉන්නව දැක්කා. ඉතින් දැක්කහම දැන් මේ රාජකුමාරයෙක්නේ. ඒතර මෙයාට මේ නිකන් සුව දුක් විමසන්න වගේ පොඩ්ඩක් ලං වෙලා අහනවා. භාග්‍යවතුන් වහන්සේ සුවසේ රැය ගත කරාද කියලා විමසා සිටිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා එසේ රාජකුමාරය මේ ලෝකේ හොඳට නිදිය ගන්න කෙනෙක් ඉන්නවද? සුවසේ රැය ගත කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? අන්න එයින් කෙනෙක් මම කියලා කියනවා. එතකොට මේ රාජකුමාරයාට මේ කියන කතාව තේරෙන්නේ නැහැ. කොහොමද අප්ප සුවසේ නිදිය ගන්න මේ විදිහට මේ කැලේක මේ විදිහට? ඉතින් අහනවා භාග්‍යවතුන් වහන්සේ මේ හේමන්ත ඍතුවේ මේ විදිහට සීත කාලයේ උග්‍ර විදිහටම සීතල දවස් 8න් එකක් අද? හිම වැටෙන තරම් සීතල දවස් 8න් එකක් අද? ඊළඟට ඔබ වහන්සේගේ ඔය කොළ ඇතිරියත් බොහොම සියුම්. ඔය ඇටේරියා කොළ ඇතිරියත් බොහොම සියුම්. ඊළඟට මේ හදරවටෙන් හමන හුළඟත් හරි සීතලයි. ඊළඟට මේ ගස්වල කොළත් අඩුයි. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේගේ සිවුරුත් හරි තුනි. නමුත් භාග්‍යවතුන් වහන්සේ කියනවා මම සුවසේ රැය ගත කරා කියලා. එතකොට මෙච්චර මේ අපහසු රැයක් ගෙවලා උදේ අවදි වෙලා ඇහුවාම කියන සුවසේ රැය ගත කරා කියලා. එතකොට අන්න තමුන්ගේ හිතට මතුවෙන ප්‍රශ්නය ඉදිරිපත් කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහේ උත්තරයක් දෙනවා. මේ රාජකුමාරයාට තේරෙන විදිහේ උත්තරයක් දෙනවා. කියනවා රාජකුමාරයා අපි හිතමු හොඳට සැපට ජීවත් වෙන කෙනෙක්. එයාගේ හොඳ ලස්සන හොඳ ගෙයක් තියෙනවා. ඊට පස්සේ එයාට හොඳ විල්ලු දැතුරපු ඇඳක් තියෙනවා. ඒ වගේම තමුන්ට ප්‍රිය භාර්යාව 4 දෙනෙකුත් ඉන්නවා. ඒ වගේම තමුන්ට අවශ්‍ය කටයුතු සියල්ලම තියෙනවා. ඒ උණුසුම තියෙනවා. එතකොට මේ තැනත්තා සුවසේ රැය ගත කරනවාද කියලා අන්න රාජකුමාරයාට පේන පැත්තෙන් ප්‍රශ්නයක් දානවා. එතකොට මේ රාජකුමාරයා පැනලා කියන මොකද්ද? ඇත්ත භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ හොඳට නිදිය ගන්න කෙනෙක් ඉන්නවා නම් අන්න එයින් කෙනෙක්ගේ කියලා ආර් කියපු කැතැනත්ත ගැන කියනවා. නමුත් රාජකුමාරය මේ තැනැත්තට මේ රැය පුරා නොයෙකුත් කාම සිතුවිලි වලින් පීඩා විඳින්න වෙනව නේද? අර විදිහට මේ නොයෙකුත් කාම ක්‍රීඩා ගැන සිතමින් පීඩා විඳින්න වෙනව නේද කියලා විමසා සිටිනවා. අනේ එතකොට කියනවා ඇත්ත තමයි ඉතින් ඒකත් කියලා. ඊට පස්සේ එතන නොයෙකුත් ද්වේෂ සිතිවිලි වලින් මේ තැනැත්තට පීඩා විඳින්න වෙනවා නේද? අන්න ඒකත් ඇත්ත තමයි කියලා කියනවා. ඊට පස්සේ කියනවා නොයෙකුත් මෝහ සිතිවිලි වලින් මේ තැනැත්තට පීඩා විඳින්න වෙනවා නේද? අන්න ඒකත් ඇත්ත තමයි. දැන් ඉතින් කිව්වට මොකද සැවසුවසේ නිදිය ගන්නවා කියලා? ඇත්තටම ඔය හොඳ හොඳ සල්ලිකාරයොන්ට රෑට නිින්ද යන්නේ නැහැ. ඒක අපිට තේරෙන්නේ නැහැ නේ. ඒකනේ ප්‍රශ්නේ. ඉස්සර මම තැනක වැඩ කරා. මං හිතන්නේ අඩුවෙන්ම නිදිය ගන්න කම්පැනි අයිතිකාරයා. මොකද රෑට ඊමේල් එකක් අහම අරක අවුලක් ගියා, මෙන්නකද යවපු ඕඩරේ මෙන්න මගදී මේ සවුත් වෙලා වතුර වැටිලා මෙන්න මෙච්චර ෆයින් එකක් ගෙවන්න ඕනේ කියලා රෑ තිස්සේ මේල් එකක් ආවට පස්සේ ඔන්න ඉතින් නිින්ද යන්නේ නැහැ. පහුවදා උදේට එනවා මූණ කළු වෙලා. කළු වෙලා. ඉතින් බොහොම අගනා වාහනයකින් බැහැලා. බොහෝ වටිනා ඇඳුම් පැළඳුම් වලින් සැරසිලා ලෝකේ තියෙන ඉහළම වාහනයක්, ලෝකේ තියෙන වටිනාම ඔරලෝසුවක්, හොඳ බ්‍රෑන්ඩඩ් වාහන ඔරලෝසු වලින් බැහැලා එනවා. ආවට මොකද මූණ කළු වෙලා. මූණ කළු වෙලා. එතකොට තේරෙනවා සමහර වෙලාවට මේ නිකන් මේ අයිතිකාරයට වැඩිය සතුටින් ඉන්නවා සමහර වෙලාවට පියන්. ඒ මිනිහට එහෙම බරක් නැහැනේ. එතකොට අන්න ඒ කතාව පැහැදිලි කරලා දෙනවා අර රාජකුමාරයාට. එහෙම පැහැදිලි කළා කියනවා, හැබැයි රාජකුමාරේ මට ඒ විදිහේ පිළීමක් නැහැ. මම ওই විදිහට සැප අල්ලලත් නැහැ, දුක අල්ලලත් නැහැ. ඒ වගේම මැදට ඇලිලත් නැහැ මම. අන්න ඒක නිසා මම මේ ලෝකෙ සුවසේ නිදිය ගන්නත් කෙනෙක් ඉන්නවා නම් ඒ අතරින් එක්කෙනෙක් තමයි මම. එතකොට අන්න ඉදිහේ ඇට්ටේරියා කැලේ එක කොළ ඇතිරියක් උඩ නිදියගෙන අර විදිහේ සීතල රාත්‍රියක් ගත කළා කියනවා. අන්න මම සැපසේ බුදිය ගත්තා. සැපසේ බුද්ධිය ගත්තා. දැන් අපි මේ පැවිද්දක් ලබාගෙන තියෙනවා. එතකොට මේ පැවිද්දේ මොනවද දැන් හරිද කියලා අහන කට්ටිය ඉන්නවා. දැන් ඔච්චර ඔහොම ඉගෙනගෙන රැකියාවල් කරලා දැන් ඔය ගියපු එක හරිද? දැන් ඔය අපරාධ නේද ඔය ඉගෙන ගත්ත ඒ දේවල් වලින්? අපරාධ නේද ඔය කරපු රැකියාව වලින්? අපරාධ නේද ඒ රැස් කරගත්ත දේවල් වලින්? ඉතින් ඒ කට්ටියට දෙන්න තියෙන බොහොම සරල පිළිතුරක්. අප රැට නිින්ද යනවා හොඳට. රැට නිින්ද යනවා සාමාන්‍ය ඵල. එතකොට රජාසත්ත කුමාරයා බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා අහනවා, භාග්‍යවතුන් වහන්ස මේ සාමාන්‍ය ඵල, මේ කියන්නේ මේ 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 ජීවිතේ දකින්න පුළුවන් ඵලයක් එහෙම තියෙනවද මේ වගේ ප්‍රතිපදාවක වැඩලා? එතකොට මේ පියා මරපු තැනත්තම එන්නේ පස්සේ කාලෙක. එතකොට පියා මරලා ඉවරයි. දැන් පස්සේ කාලෙක දවසක පොයේ දවසක මේ කියනවා මේ කවුරු හරි අපේ හිත සැනසෙන්න යම් කිසි විදිහක ශ්‍රමණේක් ආශ්‍රය කරන්න තියුණා නම් වටිනවා කියලා කියනවා. එතකොට මේ ඔන්න දැන් එක එක කට්ටියක නම් යෝජනා වෙනවා. එතකොට මේ කුමාරයා බලනකොට සෑහෙන පරීක්ෂණයක් කළා. මේ විදිහේ පොය දවස් ගණනාවක් ගත කළා. එතකොට කියනවා නිගණ්ඨනාඩ පුත්‍ර හරියන්නේ නැහැ. ඊළඟට කකුද කච්චායන හරියන්නේ නැහැ. ඊළඟට සංජය බෙල්ලට්ටි පුත්‍ර හරියන්නේ නැහැ. ඔහොමම මේ දවස්වල ඉඳිය කට්ටියගේ නම් ප්‍රතික්ෂේප වෙනවා. මොකද හේතුව මේ රසේ කලින් ගිහිල්ලා අහලා. ඒ කියන්නේ පොයේ දවස් ගණනාවක් මේ විදිහට ගත කළා. ඇහුවාම කවලු යන්නේ කොහෙද කියලා ඇහුවාම මල්ලේ පොල් කියලා කිව්වලු. ඉතින් ඒ හින්දා ඒගොල්ලෝ හම්බෙලා වැඩක් නැහැ කියලා ඔන්න අන්තිමට යෝජනාවක් එනවා. භාග්‍යවතුන් වහන්සේ හම්බෙන්නේ යන්. දැන් මේ පියා එක්ක ලොකු සම්බන්ධයක් තිබුණු ශාස්ත්‍රෝන් වහන්සේ. එතකොට මේ පියා මරපු කුමාරයා. එතකොට අපිට හිතා ගන්න පුළුවන් අන්තිමට යන්න හේතුව මොකද්ද කියලා එතෙන්ට. එච්චර කාල වෙන වෙන පරීක්ෂණ කරන්න හේතුව මොකද්ද කියලා අපිට හිතා ගන්න පුළුවන්. අර විදිහට වේලුවනේ පූජා කරපු තාත්තා පූජා කරපු ඒ ශාස්ත්‍රඥ වහන්සේව තමයි මේ අන්තිමට හම්බෙන්න යන්නේ. මොකද්ද වෙන තැනක හෙව්වා 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 තාම හම්බුන්නේ නැහැ. යන්නේ කොහෙද මල්ලේ පොල් කියලා උත්තරයක් ලැබුණා. ඉතින් කියනවා හරි එහෙනම් යන්. හරි එහෙනම් යන්. ඊට පස්සේ ගිහිල්ලා කොහොම හරි භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ හම්බෙලා කියනවා මේ භාග්‍යවතුන් වහන්සේ මේ කියන ප්‍රතිපදාව මේ කියන දේවල් තුල අපිට මේ ජීවිතේ විඳින්න පුළුවන් සැපයක් තියනවාද? මේ මලයෙන් පස්සේ ලැබෙන දේවල් නෙමෙයි දිව්‍ය ලෝක යනවා කියලා නෙමෙයි. ඒක වැඩක් නැහැ. මොකද දන්නවා දැන් හොඳටම අපාය යන්නේ කියලා දන්නවා. තාත්තාව මරලා නේ තියෙන්නේ දැන්. අපාය යන්නේ කියලා දන්නවා. ඉතින් මේ ජීවිතේ ඉන්න පුළුවන් විඳින්න පුළුවන් සැපයක් තියනවාද කියලා තමයි අහන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ කියනවා අන්න අර මම කලින් කිව්වා වගේ මේ රැට නිින්ද යන එකත් සැපයක්. ඊට පස්සේ මේ කට්ටියකින් වැඳුම් පිඳුන් ලබන එකත් සැපයක්. ඊට පස්සේ නිකන් ඉඳගෙන කන්න බොන්න ලැබෙනවා කියන්නේ ඒකත් සැපයක්. ඔන්න සාමාන්‍ය ඵල. ওই විදිහට තමයි වැඩේ පටන් ගන්නේ. තව තව එහාට වෙන වෙන දේවල් පේනනවා. නමුත් ඔතනින් තමයි පටන් ගන්නේ. ඒකට කාටවත් ඕක බොරු කරන්න බෑනේ. කන්න බොන්න කොච්චරනම් දුක් විඳින කාලයක්ද මේ උදා වෙලා තියෙන්නේ. නින්දයන් නැතුව කොච්චරනම් දුක් විඳින කාලයක්ද මේ උදා වෙලා තියෙන්නේ. අන්න ඒක තමයි මුලින්ම පෙන්වන්නේ. එතකොට තේරෙනවා යකෝ ඇත්තනේ නම් මේ කියන කතාව. අන්න නමුත් ඒ ප්‍රකාශෙත් එක්ක මේ කියපු දේවලුත් එක්ක අන්න තමුන්ගේ නිවැරදි ප්‍රශ්නේ එළියට වැටෙනවා. කුමාරයා කියනවා භාග්‍යවතුන් වහන්ස මම මේ විදිහේ අදම පුද්ගලයෙක්ට ගැලපෙන මම මේ විදිහේ මෝඩයෙක්ට ගැලපෙන මම මේ විදිහේ අසත්පුරුෂයෙක්ට ගැලපෙන වැඩක් කරා. මොකද්ද කරේ? අන්න ධාර්මික වූ පියාව මම මරණයට පත් කරා. අන්න එහෙම ප්‍රකාශයක් කරනවා. එතකොට මෙන්න තමුන්ගේ ඇත්ත ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා. රැයට නිින්දයන් නැති හේතුව ඉදිරිපත් කරනවා. ඊළඟට මගේ අතින් වෙච්ච වැරැද්ද ඉදිරිපත් කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මොන විදිහේ පිළිතුරක්ද දෙන්නේ කියලා පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් පිළිතුර දෙන්නේ මෙන්න මේ විදිහේ දෙයක්. කුමාරය, ඔබ වැරැද්ද වැරැද්ද විදිහට ප්‍රකාශ කරනවා නම්, වැරැද්ද වැරැද්ද විදිහට දකිනවා නම්, අපි ඒක වැරදක් ඒ ප්‍රකාශයක් විදිහට බාර ගන්නවා. සමාව දෙනවා කියලා කියන්න බෑ. සමාව දෙනවා කියලා කියන්න පුළුවන් වරදක් නෙමෙයි. බුදුන්ටවත් එහෙම සමාව දෙන්න හැකියාවක් නැහැ. නමුත් කියනවා වරද වරද විදිහට දකීම මේ ශාසනයේ ඉදිරියක්, මේ ප්‍රතිපත්තියේ ඉදිරියක් කියලා සඳහන් කරනවා. අන්න වරද ප්‍රකාශ කිරීම තුළින් ඔබට යම්කිසි සැනසීමක් ළඟා කරගන්න පුළුවන් කියලා සඳහන් කරනවා. සඳහන් කරනවා. එතකොට අන්න යම්කිසි සහනයක් සැනසීමක් ලබාගෙන මෙන්න මේ අජාසත් කුමාරයා නික්මිලා යනවා. එක්තරා විදිහක තාත්තා මැරුවත් මේ වර්තමාන මොහොත දූෂණය වෙලා නැහැ කියන දේ අඳුන ගන්නවා. අපාගත වෙන එක හරි, ඒකේ දෙයක් නැහැ. නමුත් අන්න මේ වර්තමාන මොහොතේ ඒ දූෂණේ වෙලා නැහැ. ඒත් අර විදියට හිතට සහනයක් ඇති කරගන්න පුළුවන්. මොකද්ද අර පව ප්‍රකාශ කිරීම තුලින් ඊළඟට මෙන්න මේ වර්තමාන මොහොතට එළඹීම තුලින් අන්න ඒ විදිහේ සහනයක් බුදුරජාණන් වහන්සේ ඒ තාත්තා මරපු තැනැත්තට උනත් පෙන්නලා දෙනවා. අන්න එතකොට ඒ විදිහේ ප්‍රතිපදාවකට තමයි අපි මේ හැම දෙනාම එකතු වෙලා ඉන්නේ. ඉතින් බලන්න ඔය සැප දුක අතර හෝමාරුව පොඩ්ඩක් අඳුනගෙන මෙන්න මේ විදිහට මැද නොඇලීමක් ඇති කරගත්තොත් අන්න ඒ තැනැත්තා හැම වෙලේම මේ පීඩාව වෙහෙස මගාරෙමින් කල් ගෙවන අන්න අර විදිහට සැපටපත් වූ කෙනෙක්ට තමයි දුක අදාළ වෙන්නේ. ඊළඟට දුකට පත් වූ කෙනෙකුට තමයි සැප අදාළ වෙන්නේ. මෙන්න මේ දෙකටම අදාළ නැත්නම් අන්නේ තැනැත්තා යම්කිසි විදිහක නිවීමට පත් වූ පුද්ගලයෙක් බවට පත් වෙනවා. එවැනි වූ නිවීමක් සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අදත් බොහොම වටිනා ධර්ම දේශනාවක් අපි හැම දෙනාටම වෙනුවෙන් ඉදිරිපත් කළා. මත්පැනට ඇබ්බැහිවීමෙන් අසීමත් අසත්‍යමත් වීමට උත්සාහ දරන කෙනෙක් හා සත්‍යමත් වෙන කෙනෙක් අතර වෙනසත්, ඒ වගේම අද දවසේ තාක්ෂණය කොහොමද අපේ ඇබ්බැහි වීම උපයෝගී කරගෙන තාක්ෂණය දිනු කරගන්න උත්සාහ කරන්න කියන කාරණයක් පැහැදිලි කළා. ඒ වගේම දුක හා සැප අතර තියෙන මේ අදුක්කම, මේ අන්ත දෙක අතර තියෙන අදුක්කම සුඛ වේදනාව ගැනත් මතක් කරලා අපි සත්‍යයෙන් කරන්නේ මේ අන්ත දෙක අතර දෝලනය වෙන, අපේ සිත දෝලනය වෙන ආකාරය විමසා බැලීම බවත්, දුකෙන් හා සැපෙන් ගැලවෙන ආකාරයට අපිට මේ මේ සත්‍යය මෙහෙයවීමෙන් අපේ ඒ අන්ත දෙකෙන් ගැලවෙන ආකාරයට අපේ සිත සකස් කරගන්න පුළුවන් බවත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ දේශනා කරා. ඒ වගේම ආනන්තරීය පාප කර්මයක් කළත් මේ වර්තමාන මොහොතේ හිත සිහිය පිහිටවා ගන්න එකෙන් බාධාවක් නැති බවත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි හැම දිනටම මතක් කරා. අපේ වැඩසටහන ඊළඟට තියෙන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් සකස් කරන ලද උපදෙස් මතක් කරන එක. මං ස්ක්‍රීන් එකේ ෂෙයා කරලා තියෙනවා, දැන් හැම දිනාටම පේනවා ඇති. අපි හැමදාමත් මතක් කරනවා වගේ මේ සතිය පිහිටවනවා කියන එක කිසිම ආගමක, ජාතියක, දේශ සීමාවක බාධාවක් නැතුව ඕනම මිනිසියෙක්ට කරන්න, මිනිසියෙක් වෙච්ච පමණින්ම මේ මානව හිමිකමක් විදිහට අපි හැම දිනාටම ලැබිච්ච දෙයක්. ඒක නිසා අපිට ඇවිදින්න හා ඉඳ ගන්න පුළුවන්කම තියෙනවා නම් මේ ඕනම කෙනෙක්ට මේ මේකට උත්සාහ කළ බලන්න පුළුවන් අවස්ථාවක් අරගෙන වැදගත් වෙන්නේ අපිට මේක කළ යුතුයි කියන හැකි සංඥාව ඇති කර ගැනීම පමණයි. එහෙම හැකි සංඥාවක් ඇති කරගත්ත කෙනෙක්ට කළ යුතු ක්‍රියාමාර්ගය තමයි මේ උපදේශපත්‍රිකාව ඇතුලේ තියෙන්නේ. නිසාන වනේ ආශ්‍රයෙන් සතිමත් ඇවිදීම සහ සතිමත් ඉඳ ගැනීම සම්බන්ධයෙන් වීඩියෝ කිහිපයක් කරලා තියෙනවා. ඒ වීඩියෝ වලින් වීඩියෝ දෙකක ලින්ක්ස් මම දාලා තියෙනවා. Zoom එකටත් දාන්නම්, දැන් මම මික්සලාර එකට දැනටමත් යොමු කරලා තියෙනවා. ඒ වීඩියෝස් බලලා කෙනෙක්ට අලුතෙන් සම්බන්ධ වෙන කෙනෙක්ට හරි, එහෙම නැත්නම් මූලික උපදෙස් අලුත් කර ගන්න ඕන කෙනෙක්ට හරි ඒ උපදෙස් ලබා ගන්න පුළුවන්. එහෙම උපදෙස් ලබාගෙන මේකේ වැදගත්ම දේ තමයි කොච්චර අපි මේ බණ ඇහුවත් හැමදාම එකතු වෙලා දවසට පොඩි වෙලාවක් හරි වෙන් කරගෙන විනාඩි 10ක් 15ක් හරි කමක් නැහැ වෙන් කරගෙන සතිමත් පැවැත්මක සහ සතිමත් ඉඳ ගැනීමක යෙදෙන්න උත්සාහ කරන එක. ඉතින් ඒ වගේ දිනපතා පොඩි වෙලාවක් හරි අරගෙන ඒ සම්බන්ධ ඒකට වෙලාවෙන් කළ ඒක කරන එක තමයි වැදගත්ම දේ. එහෙම කරලා තුන්වෙනි කාරණා විදිහට සඳහන් වෙන්නේ ඒ තමන්ට ලැබෙන අත්දැකීම් තමන්ට පුළුවන් විදිහකට වார்த்தාවක් විදිහට ලියන්න. අවදිනකොට කොහොමද කකුල් වලට දැනුනේ, ඉඳගෙන ඉන්නකොට කොහොමද ඉරියව්ව දැනුනේ, ඒ විස්තර ටික වார்த்தාවකට ලියලා අපිට යොමු කරන්න පුළුවන්. මං හතරවෙනි කාරණේ විදිහට දක්වලා තියෙන්නේ අපිට යොමු කරන්න ඕනේ Google ෆෝරමේ සහ ඊමේල් ලිපිනය සඳහන් කරලා තියෙනවා. ඒකත් Zoom එකට සහ Mixlr එකට යොමු කරලා තියෙනවා. ඒ විදිහට වார்த்தා අපිට ඉදිරිපත් කරාම හැමදාම මේ ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවෙන් පස්සේ අපි ඒ වார்த்தා ගෞරවනීය ස්වාමින් වහන්සේට ඉදිරිපත් කළා. ඒ අදාළ පුද්ගලයන්ට ඉදිරියට කොහොමද මේ සතිය දිනු කර ගැනීමේ කටයුතු කරගෙන යන්න ඕනි කියලා අවශ්‍ය උපදෙස් ලබා ගන්න පුළුවන්. අවසාන කාරණේ විදිහට සඳහන් වෙන්නේ උපදේශ පත්‍රිකාවේ අපි සතිපතා මේ පැවැත්වෙන මේ වැඩසටහනට වார்த்தා වෙන අතරෙත් හැමදාම සම්බන්ධ වෙලා මේ තමන්ගේ තියෙන ගැටළු निराකරණය කරගෙන තව තවත් ධර්ම දේශනා ආවන්නට සම්බන්ධ වෙලා ඒ ධර්ම දැනුම වැඩි කරගන්න කෙනෙක් කාරණේ තමයි. මේ ටික තමයි අපේ මූලික උපදෙස් විදිහට ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් ඔබ හැමදෙනාම දැනුවත් කරන විදිහට දන්වලා තියෙන්නේ. දැන් අපිට පුළුවන් අපිට ලැබුණු වාර්තා ගෞරවනීය ස්වාමීන් වහන්සේ වෙත ඉදිරිපත් කරන කමඨහන් පිරිසිදු කිරීමේ වැඩසටහනට යොමු වෙන්න මම ඒ සඳහා නදීට ආරාධනා කරනවා. අද ලැබිලා තියෙන ප්‍රශ්න ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන ලෙස.
බොහොමත්ම පිංරාජිකා, අවසරයි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි. අද දිනේ ස්වාමීන් වහන්සේ අපිට වාර්තා හතරක් ලැබිලා තිබෙනවා. එන් මුලින්ම අතන අපේ පොඩි දරුවෝ ඉදිරිපත් කළ තියෙනවා ලස්සන මේ ඩ්‍රෝයිංස් වගේක්. මම ඒවත් ෂෙයා කරන්න. මුලින්ම වියානා දුවගේ වார்த்தාව මම ඉදිරිපත් කරන්නට අවසරයි ස්වාමීන් වහන්ස.
හොඳයි,
let me read out Viana Dua's report. ස්වාමීන් වහන්ස, I'll share the screen first. Grounding art activity. I felt the hardness of the marker and crayons. I was coloring the each section of the art slowly while humming a song. Once I am done coloring, I was looking at my colorful art. It looks like a rainbow. I felt so happy. That's the end of the report, Swamin Vansa. I'll share the artwork, very colorful one. Yes sir, yeah, that's the first one. So
okay, so this is the activity that we gave her last week. So this is called a walk a line. So you start a line on an empty paper and you just take it through the paper whatever the way, the pattern you like, and you come to the started point. So it is like a single line you have on the entire paper, and you come to the starting point and you finish the line. So in between you get all these small sections. So you can even a ballpoint pen, you can add different colors, add different sections to it. This is not only for a kid, but even for adults. They can practice when they feel exhausted, probably during work, when they are in the office, if they need a break, they can just focus on such an activity. Take a small piece of paper and draw a line. Draw it mindfully and just color it. And after spending probably like 5 minutes doing that, then they might feel refreshed. So when you work, you have to be strong and you have to take small breaks. If you walk for so many hours continuously, then that won't do good for you. Especially you'll get really exhausted towards the end of the day. So you have to take smaller breaks. You just take a break after 1 hour or so. Maybe go for a small walk. Maybe eat something. Maybe have a drink. Maybe draw something like that. So you have to manage your mental level, manage your status of mind. And that way, if you do, even after end day, after end work, you will feel refreshed. Most of us, we don't take such breaks. We are not so much interested in such activities. We just try to start and finish all the work at once. 8 hour work day, we do the entire thing. We try to do it continuously, but that's not the way. Every 40 minutes, 1 hour, you need a break. You need to put your mind into something else. So if you just work on a computer and you try to watch a video, that is not good, because you have to break your current process and do something totally different. So if you are working on a computer, you can go for a walk. You can go and drink something. Just take a break from the screen. Like that, you have to manage your situation throughout the day. It is not like you gather the pressure, gather the exhaustion throughout the day and just release at the end day. That is not the correct way. Every moment you have to release, at least like every 1 hour you have to release. There are various methods of releasing. If you just close your eyes and just focus on your body, that is also relief. It is like, you know, releasing the pressure. So the best method is to release it on the spot. If you feel tired, just close your eyes. Just focus on some other activity. Look at outside the window. See the trees. I don't know, whatever you see, you can focus for a few more minutes. Just break that pressure developing. Just take a break and release the pressure. That way, if you do, you realize that even towards the end of the day, you are not carrying anything. You are not taking this pressure with you. Most people, they even take that pressure to home. After 8 hour work day, they go home with extremely pressure, extremely exhausted. And the people at home, they have to suffer. They have to suffer. So always try to release it. On the spot, if you can release, that's better. Every 30, 40 minutes, just as, you know, when you look at a mirror, you see whether you are okay, whether you feel fine. So that way you look at yourself. Try and see whether everything is okay, whether you have some kind of a pressure developed. So if you look like that, if you again and again focus on yourself throughout the day, you might realize after even 8 hour work day, you feel fresh. I remember when I used to work, after like 8-10 hours of working, I get really exhausted. So before going home, sometimes I stop in between and take a walk for like 30-40 minutes. I walk. I didn't know about mindfulness. I was just walking. Sometimes I just stop the vehicle and listen to something else. Probably kind of a thing I'm listening. Or I take a break for a while, because even after going home, you have to start another process. It's not like you can take a break. Even after going home, you have to deal with so many things, and this pressure continues. This exhaustion continues. So every time, try to see every 1 hour or so whether there is a pressure build up. If there is, you have to release it. Then again, look at yourself. Whether there is a pressure build up, release it. Like that, you have to go through the day. If you do like that, then you realize even at the end of the day, you feel fresh. You can do more things with a fresh mind. So that's the change we want to have. So I wanted to show this activity for all of you. So in your life also, when you feel tired, you can just take a break, take a pen, take a paper, just draw something. Be mindful. As this kid says, she was mindful while drawing, how the pen is feeling, how it is touching, all these things, she was mindful. So that's one way of doing this practice. You don't have to sit, you don't have to walk all the time. You can just focus on something else. Maybe eating something, drawing something, you can just focus. That's the practice, that's what we are doing. It's not like it's totally separated from your day-to-day life. It's somewhat really related to your day-to-day life. So Viana, I suggest you do more of these drawings, because I see your lines are not, it's not like, it doesn't feel like the single line. It feels like multiple lines. So you have to draw more. Next time use a ballpoint pen. And only use the pen. Let's say black color marker or black color pen you can use. And all the entire drawing you have to finish with that same color. So you have to be creative. You have to find different patterns you can do with the single color. So I suggest she could do another drawing and submit next week. Be mindful while drawing.
So in Nahanse, Diana wanted to talk with Swamin Nahanse. Is that okay?
Yeah, now she started to talk. Now we can't shut up.
Yeah, sorry, Nahanse. So so I may ask her mom to unmute the mic and start, let her talk. Thank you.
Teruan Sanai Swamin Nahanse.
Teruan Sanai.
ස්වාමීන් වහන්සේ වියන්න නෙමෙයි කතා කරන්නේ මේ මට මේ පොඩි දෙයක් ෂෙයා කරන්න හිතුණා කමක් නැද්ද ස්වාමීන් වහන්සේ
ඔය වියන්න නෙමෙයි බව නම් තේරෙනවා කියන්නකෝ හරි
ස්වාමීන් වහන්සේ මේ මට මේ දේශනාව අහගෙන ඉන්නකොට පොඩි දෙයක් මට හිතුණා මේ ෂෙයා කරන්න ඕනේ කියලා මේ හිතේ තියාගෙන ඉන්නේ නැතුව සමහර වෙන කෙනෙක්ටත් ප්‍රයෝජනයක් වෙයි කියලා මම දැන් ස්වාමීන් වහන්සේ කිව්වනික තැනකදී අර පොඩි තරුණ ළමයිට කරන වැඩසටහන් වලදී එන දේවල් වලින් උදාහරණ අරගෙන සමහර වෙලාවට ඒක මේ පරක්කු වැඩි පොඩි කාලේ ඉඳන්ම සතිමත් බව පුහුණු කරනවා නම් ඒක එහෙම නොවෙන්න තිබුණයි කියලා වගේ දෙයක්. එතකොට ස්වාමීන් වහන්සේ මේ මට කියන්න ඕනේ මේ අපේ අම්මිය අහගෙන ඉන්නවත් දන්නේ නැහැ මික්සෙල්ආර් එකෙන් එහෙම උනත් ඉවරයි. ඒත් ඉතින් කරන්න දෙයක් නැහැ. මේ ස්වාමීන් වහන්සේ මම එහෙම එච්චර මේ හොඳ එක්කනේ නෙවෙයි ඉස්සර පුංචි ඔය තරුණ කාලේ බ්ලැක් ෂීප් මං එහෙම මේ කරන්න පුළුවන් ඔක්කොම නරක වැඩ කරලා තියෙනවා. ඉතින් අපේ අම්මලට තරිම අමාරු නා මාත් එක්ක ජීවිතේ ඩිප්‍රෙෂන් ඇන්සයිටි ඔක්කොම තිබිලා තියෙනවා. ලව් කේස් එක එකේ වගේ ගොඩක් දේවල් කියන්න බෑ මෙහෙම හැමෝම ඉස්සරහ. නමුත් නිකන් කියනවා නම් ඔය හැම ප්‍රශ්නයක්ම මේ මම පුංචි කාලේ තිබුණා එකයි මම ඒක තමයි ලොකුම හේතුව මම මේ වියානව මේවට යොමු කරන. මොකද ඒ දවස්වල අපිට අපි ලොකු ස්වාමීන් වහන්සේ දන්නවා ඒ කාලේ නම් මේ උනාට එහෙම එච්චර දැනුමක් තිබුණෙත් නෑ අපි යොමු වෙලා තිබුණෙත් නෑ එහෙම මේ සතුටුමත් වෙන්න ඒ වගේ දේවල් වලට. මේ අපි පුංචි කාලේ ඔය ඒ ලෙවල් කරන කාලේ වගේ එතකොට ස්වාමීන් වහන්ස මේ දැන් ඒ කියන්නේ මට තේරුණ දෙයක් තමයි ඒ කියන්නේ මේ ස්වාමීන් වහන්සේලත් එක හැම වෙලෙම දේශනා කරනවා ලොකු ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම කියනවා ඕන දෙයක් ඕනෙම නරක කෙනෙක්ට හොඳ නරක මේ ભેදයක් නැතුව ಜಾති ආගම් විතරක් නෙමෙයි මේ සතිමත් බව පුරුදු කරන එකෙන් දෙයක් වෙනවයි කියලා ඒක ඇත්ත කියලා කියන්නේ මට ප්‍රකාශයක් කරන්න විතරයි ඕනේ වුණේ ස්වාමීන් වහන්සේ. දැන් අදට උනත් මම සාමාන්‍යයෙන් සාන්ත දාන්ත එහෙම එකක් තීන්ත කූඩුවක් වගේ එකක් නෙමෙයි මම. ඒත් මොකක් හරි හේතුවකට සතිය කියන එක ටග් ගාලා මට අල්ල ගන්න පුළුවන් වුණා ස්වාමීන් වහන්සේ. ඒක මේ අමාරුුනේ නැහැ ඒකින් කියන්න හදන දේ අවබෝධ කරගන්න. ඒ හින්දා ගොඩක් වෙලාවට මට තියෙන තාම තියෙන ඇඩික්ෂන්ස් වලට එහෙම මම ගොඩක් ඒවා ගොඩක් දුර වෙලා තියෙනවා ස්වාමීන් වහන්සේ. කියන්නේ ඒවා මතක් වෙන්නේ මන් නැති තරම් වගේ දේවල්. ඒක තමයි ස්වාමීන් වහන්ස මට කියන්න ඕන උනේ මේ ඇත්තටම මේ ඕක මේ වෙච්ච කෙනෙක්ට තමයි يعني හොඳටම ඉඳලා මම හොඳටම දන්න දෙයක් තමයි මේක පුංචි කාලේ ඉඳන් හොඳටම හිටපු මිනිස්සෙකුට හිතන්නකෝ කිව්ව සදාචාරයට අනුව හිටපු කෙනෙක්ට තේරෙනවට වඩා වැඩියෙන් ওই සතිමත් බව එහෙම හිටපු නැති කෙනෙක්ට ඒකේ වෙනස හින්දා ඕක තේරෙනවා ස්වාමීන් වහන්ස ඒක මම අත්දැකීමෙන් දන්නවා ඒකයි මට කියන්න ඕන උනේ ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි
හොඳයි එතකොට දැන් අර අජාසත් රජුරු ඇවිල්ලා අර එහෙම ප්‍රකාශයක් කරලා ඒ විදිහේ මොන විදිහේ සහනයක් තමුන්ගේ හිතේ අරගෙන යන්නේ නැද්ද කියලා පොඩ්ඩක් හිතන්න එතකොට අච්චර දුරක් ගිහිල්ලා තියෙනවා ආයි හැරෙන්න බැරි තරම් දුර ගිහිල්ලා එතකොට අන්න ඒ පමණට ගිහිල්ලා වුණත් ඇවිල්ලා කියනවා ප්‍රකාශ කරනවා ඊට පස්සේ මෙන්න මේ විදිහේ දෙයක් මම සිද්ධ කරා මේ විදිහේ දෙයක් මම සිද්ධ කරා එතකොට බුදුරජාණන් වහන්සේ මොකද්ද මේ පෙන්නලා දෙන්න උත්සාහ කරන්නේ නමුත් තාමත් උඹේ වර්තමාන මොහොත කෙලසිලා නැහැ තාමත් පරක්කු වැඩි නැහැ කියලා තමයි මේ කියන්නේ අපාය යන එක නෙමෙයි මෙතන තියෙන ගැටලුව අන්න තමුන්ට මේ වර්තමාන මොහොතට එළඹෙන්න හැකියාව ගිලීලා තියනවාද කියන එක. එතකොට මනස විකෘති වෙලා නම් අන්න පිස්සු ඇදිලා නම් සමහර විට ඕක බැරි වෙන්න පුළුවනි. නමුත් තාමත් සිහි කල්පනාව තියෙනවා. තාමත් මේ වෙච්ච වැරදි එක්ක ගැටණයක් එක්ක තමයි කල්ගත කරන්නේ. නමුත් අනේ එළඹුණාට පස්සේ තේරුම් ගන්නවා හරි. එහෙනම් තව දුරටත් මේක මොහොත කෙලිසිලා නැහැ. එතකොට හිතන්න අර සාමාන්‍ය මිනිස්සෙට වැඩිය මේකේ වටිනාකම කොච්චර සිය දහස් ගුණයකින් දැනෙන්නේ නැද්ද? මේ මොහොතේදී. තාමත් මේ වර්තමාන මොහොත කෙලිසිලා නැහැ කියන එක කොයි විදිහට අඳුර ගන්න ඇතිද කියලා හිතන්නකෝ. අන්න එතකොට මේ මනුස්සයාට කොච්චර වටිනාකමක් තියෙනවද කියලා. ඊට පස්සේ පරක්කු වැඩි කියලා මම නිකන් කියන්න කිහිම කතාවක් කියුණා. නමුත් මම මේ කතා කරාට මොකද මමත් අවුරුදු 29කට පස්සේ තමයි මෙහෙම දෙයක් අහන්නවත් මට ලැබුණේ. එතකොට අවුරුදු 29න් තමයි මේ 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 විදිහේ සෙවීමකට හරි මම යොමු වුණේ. එතකොට ඒ එහෙම ගත්තොත් ඉතින් මමත් පරක්කු ලයින් එකේ තමයි ඉන්නේ. දොර එක්තරා විදිහක අමුතුම දිශාවකට අමුතුම වේගකින් ගමන් කරපු කෙනෙක්. එතකොට සාමාන්‍ය ඔය වැඩ කටයුතු කරන්න ගියත් ඔෆිස් එකක වැඩ කරත් ඉතින් අල්ලන එක අල්ලනවා චුරුපයින් අල්ලනවා. එතකොට දැන් සමහර වෙලාවට ඒ ඔෆිස් එකේ වැඩ කරපු කට්ටිය කියනවා මේ ඔයා නිකන් මේ මේ අයිතිකාරයක මල්ලි කෙනෙක් වගේනේ. ඇති දෙයකුත් නැහැ අයිතිකාරය වඳුරන්නෙත් නැහැ සමහර විට. ඒ වුණාට ඔයා නිකන් ඒ වගේනේ වැඩ කටයුතු කරන්නේ. එතකොට එහෙම ගමනක් ගියා. එහෙම ගමනක් ගිහිල්ලා යම් කිසි වංගු ටිකක් බිත්ති ටිකක් පහු කරගෙන බිත්ති වල වැඩිමින් වංගු වල වැඩිමින් යනකොට ඔන්න එකපාරට සී කල්පනාව ආවා 29 දී. එතෙන්දි තමයි හොයන්න හරි යමු උනේ මොකද්ද මේ කියන එකවත්. එතකොට 20 කියලානේ අර දරුවා 20 වගේ කෙනෙක්නේ. එතකොට එහෙම පරක්කු වැඩියක් වෙන්නේ නැහැ. එහෙම පරක්කු වැඩියක් වෙන්නේ නැහැ. නමුත් මේක අපි අඳුනගත්තා නම් මේක එක්තරා විදිහක අර ජීවිතේ ඒ ගමන ගිහිල්ලා එන්න ඕනේ. එතකොට තමයි වටිනාකම තියෙන්නේ. එහෙම නැතුව නිකන් ඔහේ නිකන් අර ඇවිල්ලා මේකට වැටුණා කියලා මේකේ වටිනාකම තේරෙන්නේ නැහැ. මට හිතෙනවා ඒ අර්ථෙන් අර අජාසත් රජුරවන්ට මේකේ වටිනාකම හොඳටම තේරෙන්නේ නැති. අය කියන්න තරම් දෙයක් නැත. මොකද අනාගතය ගැන කල්පනා කළා වැඩක් නැහැ. යන්නේ කොහෙද කියලා අනිවාර්ය ෂුවර් එකකටම දාන්නවා. එතකොට අඩුම ගානේ මේ වර්තමාන මොහොතට එළඹිලා ඉන්න පුළුවන්ද? ඊළඟට අතීතය ගැන කල්පනා කළා වැඩකුත් නැහැ. අතීත කරපු දේවල් හොඳටම දාන්නවා. එතකොට මේ වර්තමාන මොහොතට එළඹිලා ඉන්න පුළුවන්ද? අනේ එහෙම එළඹීමක් වුණා කියලා තමයි අපිට ඊටු කොටස දකින්න ලැබෙන්නේ. එතකොට ඒ ප්‍රථම සංගායනාවේ ඒ අවස්ථාවේදී සම්පූර්ණ වැඩ කටයුතු ඇදලා තියෙන්නේ ඒ රජතුමා. ඒ රජතුමා ඊට පස්සේ නිතර නිතර අනුග්‍රහ කිරීමක් ඔය සිදුවීමත් එක්ක ඔය අන්තිම කාලේ ඔය සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට ඒකත් එක්ක වෙලා තියෙනවා. ඉතින් එහෙම වැඩ කටයුතු කළා තියෙනවා. අර විදිහට අනාගතේ අතීතය ගැන හිතලා කල්පනා කළ වැඩක් නැහැ. එතකොට අන්න එහෙනම් මේ වර්තමානයේ ළඹෙන්න පුළුවන්ද? එතකොට ඒ වටිනාකම තේරෙනවා අර කරපු වැරදි ටිකේ පමණටම තේරෙනවා. ඒ හොඳටම තේරෙනවා. අනිත් එක තමයි මේ ඒ අර සාන්ත දාන්ත වෙන්න යන්න ඕනේ නැහැ. ඔය චරිත ස්වභාවය තියෙනවනේ. ඕක ඉතින් ආයි මකලවත් වෙනස් කරන්න බෑ. එතකොට අපි එකම දෙයයි කරන්නේ. අපි මොකද්ද කරන්නේ? මේ චරිත ස්වභාවය අඳුන ගන්නවා. අඳුන ගන්නවා. ඊළඟට මේ මේ සම් කිසි විදියක සීලෙකින් වගේ වැටක් ගහ ගන්නවා. ඒ වැටක් ගහගෙන ඒක ඇතුලේ ඕන කෙලියක් කරගෙන ඉන්න පුළුවන්. ඒකේ අවුලක් නැහැ. එතකොට අර අඩුපාඩුවක් තියුණත් ඒ අඩුපාඩුව දකින්න මගේ මේ විදිහ හැබ්බැහියක් තියෙනවා. මේ ශික්ෂාපදේ නිතර නිතර කැඩෙනවා. කමක් නැහැ. කමක් නැහැ. ඒ වරද වරද විදිහට දකිමින් කල්ගත කරනවා. අනේ එහෙම කල්ගත කරනකොට තේරෙනවා මේ අපි මේ කොච්චර මේක මකලා වෙනස් කරන්න හැදුවත් ඔය යකා ඔය විදිහම තමයි. ඔය විදිහම තමයි ඔය චරිත ස්වභාවය කියන එක ඔය විදිහම තමයි. ඒක වෙනස් කරන්න යන්න ඕනේ නැහැ. ඒ වෙනුවට අපි අර අර යම් කිසි පමණකට මේ චරිත ස්වභාවය අඳුන ගමිනි. ඒකත් එක්ක අත්වැල් බැඳගෙන යන ගමනක් තමයි තියෙන්නේ. ඒක සමහර කෙනෙක් කියනවා මේ කෙලස් කියනවා නැති කරන්න ඕනේ. කෙලස් කියනවා නැති කරන්න ඕනේ. කෙලස් කියනවා මේ තියාගන්න හොඳ නැහැ. මම මේ ඔක්කොම අයින් කරනවා කියලා දුරු කරන්න යනවා එක දවසෙන් දෙකෙන්. ඉතින් අමාරුයි එහෙම කරන්න. ඒ වෙනුවට බලන්න මේ කෙලස් කියනවා පොඩ්ඩක් දෙන්නකෝ අප්පා. ඔච්චර කාලයක් මේ සංසාර ගමනක් ඇවිල්ලා තියෙන්නේ ඔය කෙලස් ටිකත් එක්කනේ. ඉතින් ඇයි එකපාරට එහෙම අත්හැරලා දාලා යන්න හදන්න එපා. ඒ වෙනුවට පොඩ්ඩක් විවේකීව හරි උඹත් නටාවම් මාත් නටන්නම් බින්කුන්ඩෝ බිල බින්කුන්ඩෝ කියලා පොඩ්ඩක් ඒවටත් නටන්න දෙන්න. ඊපස්සේ අපිත් ඒ අනුව නටනවා බලාගෙන ඉන්න. ඔන්න ඔය විදිහට දෙපැත්ත එකතු කරගෙන ඒ චරිත ස්වභාවයේ බාර ගැනීමක් තමයි ඇත්තටම මට හිතෙන්නේ මේ ප්‍රතිපදාව වඩනකොට වඩනකොට එන්නේ. තමුන්ගේ මේ තියෙනවනේ යම් ස්වභාවයක්. ඒ ස්වභාවයේ බාර ගැනීමක් අපි සිද්ධ කරනවා. මෙන්න මේක තමයි මගේ ස්වභාවය. ඒක මම අඳුන ගන්නවා. මාව නිවැරදිව තේරුම් ගන්නවා. සෙල්ෆ් ඩිස්කවරි කියලා කියන්නේ. මාව හොයා ගන්නවා. මම කවුද කියලා මම හොයා ගන්නවා. ඒ ඇරෙන දෙයක් නැහැ. මේ වෙනස් කරන්න ඕනේ, අර එහෙම කරන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ කියලා එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. ඒ වෙනුවට යම් කිසි විදියක මාවම මම අඳුර ගැනීමක් තමයි සිද්ධ කරන්නේ. ඒතකොට මට දැන් කල්පනා කරාම හිතෙනවා මම හරියට මේ ගිහි ජීවිතේ ගත කරපු විදිහම තමයි මේ. කතා බහ කරනකොට, වැඩ කටයුතු කරනකොට ඒ ස්වරූපෙම තමයි තියෙන්නේ. මුල් දවස්වල හිතුවා ඒව හර නැහැ, මේව හර නැහැ, එහෙම කළ බෑ, මෙහෙම කළ බෑ කියලා. නමුත් අනිවාර්ය ඒ ස්වරූපෙ තියෙන්නේ. මුල් දවස්වල තිබුණේ නැද දැන් නියමෙටම ඇවිල්ලා තියෙනවා ඒ ස්වරූපේ. ඔය විදිහටම තමයි කතා කරන්නේ, ඔය විදිහටම තමයි වැඩ කටයුතු කරන්නේ, ඔය විදිහටම තමයි ගනුදෙනු කරන්නේ. මට ඒ දවස්වල ඉඳලා තියුණ එක මට හිතෙනවා යකෝ ඒ දවස්වලත් මේ විදිහට මේ සතිය වගේ එකක් තිබිලා තියෙනවනේ බැලුවාම. මොකක් හරි එකක් තිබිලා තියෙනවා. දැන් ප්‍රශ්න ගැටලු මතුවෙච්ච අවස්ථාවල බැලුවාම තේරලා තියෙනවා මේ මොකක් හරි එකකින් කල්පනා කරලා හිතලා කොහොම හරි මේ අවස්ථාවට මුහුණ දීලා තියෙනවා. එතකොට එක්තරා විදිහක මේ ඇතුළත තියෙන දෙයක්, මෙච්චර මේ ළඟ තියෙන දෙයක්, උපතින්ම ආපු දෙයක් මේ කියන්නේ. එහෙම නැතුව මේ අලුතෙන් නිකන් මේ හාමුදුරන්ගේ මැජික් එකක්වත් බුදු හාමුදුරන්ගේ මැජික් එකක්වත් එහෙම එකක් නෙමෙයි. ඒ වෙනුවට මේ තමුන් ළඟම තියෙන දෙයක්, තමුන් ළඟම තියෙන දෙයක් කල්පනා කරාම තේරෙනවා යකෝ මට එදත් තිබිලා තියෙනවනේ මේක. පොඩි කාලෙත් තිබිලා තියෙනවා, ඔය පිස්සු කෙල්ල කාලෙත් තිබිලා තියෙනවනේ කියලා හොයාගන්න පුළුවන්. එතකොට එක්තරා විදිහක මේ ළඟම තිබිලා තියෙනවා. ළඟම තිබිලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ එක් වෙලාවක කියනවා මේ ළඟම තියෙන මේ යක්කුන්ට පේන්නේ නැහැනේ. මේ අකුන්ට තේරෙන්නේ නැහැ මේ තමුන් ළඟම තියාගෙන මේ මේක හොයන්නේ මෙච්චර කියලා කියනවා. ඉතින් එතකොට දැන් අර කුඩා දරුවෝ සමහර වෙලාවට දැන් තරුණ වයසේ ඉන්න ළමයි පුදුම බෙදා හදා ගැනීමක් සිද්ධ කරනවා. මට හිතා ගන්න බෑ කොහොමද එච්චර කියන්නේ කියලා. දැන් වැඩිහිටියෝ කියන්නේ ගියාම අම්මා අහගෙන ඉන්නවද දන්නේ නැහැ. යාගෙන ඉඳි උඹන් ඉවරයි අයියෝ කී කී තමයි එහෙමනේ පටන් ගන්නෙ. නමුත් මේ දරුවන්ට කිසි ගාණක් නැහැ. සමහර විට නම් ගම් නැති හින්දා වෙන්නත් පුළුවන්. හොඳට බෙදා හදා ගන්න කුණු කන්දල් ටික ඔක්කොම ඇදලා අපේ බාල්දියට දානවා. ඉතින් වැඩේ කියන්නේ අපේ බාල්දිය තස්සට යන ওই වැඩේ නින්දා. ඉතින් අමුතු විදිහේ උත්තර හදා තමයි දෙන්නේ. මට තේරෙනවා වැඩ සටහන කරගෙන යනකොට වාඩි වෙන මනුස්සය නෙවෙයි නැකිරින්නේ. ඇවිස්සීගෙන ගිහිල්ලා අන්තිමට මෙහෙණින් වහන්සේ අපේ රෝහිණී මෑණියෝ එක පැත්තකට අදිනවා, මම එක පැත්තකට අදිනවා, ඊට පස්සේ තව කට්ටියක් ඉනෝ ඒගොල්ලෝ වෙන වෙන පැතිවලට අදිනවා. හරියට නිකන් අර කිඹුලා වතුරට අදිනවා, වඳුරා ගහට අදිනවා, අන්න ඒ වගේ තමයි. ඉතින් ඒ අරගලය තුලින් මට හිතෙනවා සමහර විට ඒ දරුවෝ යම් කිසි විදියක දෙයක් ඉගෙන ගන්නවා ඇති. ඒ යම් කිසි විදියක තමුන්ගේ ප්‍රශ්න ගැටලු විසඳ ගන්නවා ඇති. එතකොට එක්කෙනෙක් ප්‍රශ්නයක් කියනකොට තව එක්කෙනෙක් අරහෙන් මැසේජස් එවනවා, මාටත් ඔය ප්‍රශ්නේ තිබුණා, මම මේ විදියට විසඳ ගත්තේ. ඔහොම කිකි අමුතුම සටනක් එතන යනවා. ඔන්නම් ඔය ගිහිල්ලා බලන්න පුළුවන් FB page එකේ ඇති ඔය සති පාසලේ අමුතුම විදිහේ සටනක් ඉදලා යනවා. මම කිව්වේ ඊයේ පටන් ගන්නකටත් කිව්වේ දැන් අපි මේ හතරවෙනි වැඩසටහන. පළවෙනි දවසේ අපිට හැඟීමක් තිබුණේ නැහැ. මොකද්ද මේ යන්නේ කොයි දිශාවද කියලා. අපි විවෘතව තමයි පටන් ගත්තේ. දැන් සති 3 4 වෙනකොට අමුතුම ගමනකට මේක වැටිලා කියලා. ඉතින් ඒ අපිටත් ඉගෙන ගන්න සෑහෙන දෙයක් තියෙනවා. මම කිව්වෙම මේ අපි ඔය දරුවෝ දෙගොල්ලෝ එකතු කරානා. මගේ ප්‍රශ්නේ මේක, මෙයාට වෙන උත්තරයක් තියෙනවා. 70ක් 80ක් එකතු වුණාම කොහොමද උත්තර ගණනාවක් කියනවනේ. අන්න ඒ විදිහට එකතු කරා නම් අන්න එතකොට අපිට පුළුවනි කලින් ගිහිල්ලා නිදිය ගන්න. මෙච්චර රැ වෙනකන් ඉන්න ඕනේ නැහැ. මේගොල්ලොන්ටම ප්‍රශ්න දීලා මේගොල්ලොන්ටම විසඳ ගන්න කියලා අපිට මේ නිදිය ගන්න පුළුවන් කියලා තමයි මං කිව්වේ. නිදිය ගන්න පුළුවන් කියලා. නිින්දත් යනවනේ අප්පා හොඳට. ඒකේ වටිනාකමකුත් තියෙනවනේ. රැට නිදිය ගන්න පුළුවන්. එච්චරයි. ඉතින් වටිනාකම එතන ඉහළ දෙයක් හොයන්න අවශ්‍යත් නැහැ. අන්න ඒ විදිහේ ඉතින් සටනක අපි එදිලා ඉන්නවා. ඉතින් ওই විදිහට කරගෙන යමු.
Swami Mahansa, we got three more paintings from the kids. I also sharing those paintings as well. This is the first one.
Okay, we are getting more and more business from the kids.
Yeah, absolutely. We got actually three from three kids. First one, and the second one is from 8 years old. And the first one actually 5 year old, 5 years old kid. So 8 years old. And then third one, 11 years old kid.
Okay, so this is the third one. So this is what I was talking about. Now you see no colors. This is just simple pen that you are doing. And you can have various designs inside. So if you do something like this for like 5-10 minutes, you will feel really refreshed. So we are thanking all the kids for submitting these reports to us. And maybe we can combine the adults program versus kids program, because it's getting much and much simpler. Both programs are merging. Satipasala versus the Dhamma Desanas merging. So it's a very good sign, and we should encourage them to submit more and more designs. Now, going forward, we will do such activities. It seems like it's working.
Yes, sir. Sorry, no answer. That's the end of all the paintings and the English reports. Sorry, no answer.
අපේ සාගර හාමුදුරු දුරස්ථවාද සම්බන්ධ වෙලා ඉන්නවා.
නදී පැහැනවද මාව?
එහෙමයි සෝනන්ස පැහැදිලිව මැහෙනවා. පැහැදිලි බොහොම පැහැදිලි. සෝනන්ස ගෞරවයෙන් පිළිගන්නවා සෝනන්ස තිරුවන් සරණයි.
තිරුවන් සරණයි.
මීළඟ වාර්තාව ස්වාමීන් වහන්ස. අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස. මම උදෑසන 5-7 කාලය භාවනාවට යොදාගෙන සිටිමි. මේ දිනවල වින්ටර් සීසන් එක බැවින් උදෑසන කාලයේදී බොහොම සීතලක් දැනේ. බොහොම අමාරුවෙන් ඇඳෙන් බැස සක්මන කිරීමට යොමු වුවත් හේෆීව ගතියක් ඇති නිසා නිතර කිවිසුම් යාමත් නාසයේ බුරුල් වීමත් පිටක කැස්ස ඇතිවීමත් භාවනාවට බාධා කරයි. අද දින සක්මන කිරීමේදී සිත ඒකාග්‍රතාවයට පත් වී සිටියේදී නාසයට උඩ ප්‍රදේශයේ රස්නයක්ද ඉන්පසු සියුම් අංශු රාශියක් කෙලින් වන ස්වභාවයක්ද රස්නය සීතලට පෙරලෙන බවද ඉන්පසු ද්‍රවයක් ගලන බවක්ද නිරීක්ෂණය කළෙමි. මේ සමගම නාසය බුරුල් වූ බැවින් ටිෂු එකක් ගන්නට යෑමෙන් සක්මනට බාධා වී සතිය පිරිහිනි. මේ ලෙස බොහෝ දිනවල කයෙහි සිදුවන ක්‍රියාවට සිත යොමු කළද කැස්ස හෙම්බිරිස්සාවක් ඇතිවිට පරයන්කේ හා සක්මනේ යෙදීමට නොහැකි බවක් සිතට දැනේ. ශාරීරික අපහසුතා ඇතිවිට සතිය නොකඩවා පවත්වාගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි. සංඝරත්නයටත් සහභාගී වන සියලු දෙනාටත් නිදුක් නිරෝගී බවත් උතුම් නිර්වාණ සුවයත් ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. වාර්තාව අවසන් ස්වාමීන් වහන්සේ.
ඕ ඒකේ කියන්න තියෙන්නේ මේ මොකද්ද භාවනාව කියලා මොකද්ද අර්ථකථනයේ පොඩි වෙනසක් කරගන්න ඕනේ එයාගේම මනසේ පොඩ්ඩක් ඒකාග්‍රතාවය කියන එක තමයි මේ භාවනාව කියන එක තමයි පොඩ්ඩක් ඒකාග්‍රතාවයයි සතියයි කියන එක චූටි පටලා ගැනීමක් වගේ පේනවා. ඉතින් ඒකෙදි ඒකාග්‍රතාවය කියනවා ඉතින් සමහරවල් සමාධියටත් කියනවා. ඉතින් ඒකාග්‍රතාව කියන එක එයා බලාපොරොත්තු වෙන්නේ සක්මනේම තිබිය යුතුයි කියන නැත්තම් යටිපතුලි හරි ඒ සක්මනේ තිබිය යුතුයි කියලා. නමුත් ඔය කියන විදිහට මේ එයාගෙන් අහන්න පුළුවන් වඩා හොඳයි. නැත්තම් එයා වෙලා තියෙන්නේ එයාට හොඳට සතිමත් වෙලා තියෙනවා. මේ පෙන්ලා තියෙනවා, දැනිලා තියෙනවා, නායේ හොටු ගලනවා, ඒ දේවල් ඔක්කොම දැනිලා ටිෂු එකක් අරගෙන තියෙනවා. ඉතින් ඒ ටිකත් සතියටම ඇතුළත් කරා නම් එතකොට ඒ ටිකත් වැටෙන්නේ භාවනාවට. එතකොට මං හිතනවා ඔය වින්ඩ සීසන් එකේ සක්මන තමයි පරියන්කට වඩාත්ම සුදුසු. ඒ කියන්නේ ওই විදිහට සෙම අමාරු තීම නම් තියෙනවා නම් මේ පරියන්ක කාලය චුට්ටක් අඩු කරලා වැඩිපුර සක්මන් කරපුවාම ශරීර සෞඛ්‍යයටත් හොඳයි. ඒ තියෙන වෙන දේවල් මං හිතනවා ඒක සුවතාවයක් වෙන්නත් ওই විදිහෙම වෙන්න පුළුවන් කියලා. ඉතින් මොකද සක්මන කියන්නේ ක්‍රියාකාරී මේ ක්‍රියාකාරකමක් ටිකක් මේ ඇඟ උණුසුම් කරන ඇඟ වෝම් අප් කරනවා. ඉතින් ඒකෙන් කොහොමටත් අපිට ව්‍යායාමයක් සහ ශරීර සුවතාවයක් ලැබෙනවා. ඉතින් ඒකෙදි මානසික කියන්නේ මනසේ පොඩ්ඩක් වෙනස් කරගන්න ඕනේ, වෛර චුට්ටක් මාරු කරගන්න ඕනේ. ඒකාග්‍රතාවය නෙමේ භාවනාව කියන්නේ. ඒකාග්‍රතාවය කියන්නේ ප්‍රතිඵලයක්, සතියේ ප්‍රතිඵලයක්. ඒක ලැබෙන වෙලාවට ලැබෙයි, ඒකට වඩා ඉස්සර කරගන්න ඕනේ. සතිය කියන්නේ මෙන්න මේ හුදු හැම දෙයකම, හොඳ හෝ නරක වේවා, හැම ක්‍රියාකාරකමකම තියෙන දැනුවත් භාවය, අවදිමත් භාවය. අකුසලයක් හෝ වැරදි දෙයක් හෝ නරක දෙයක් හෝ හොඳ දෙයක් වේවා, ඒකේ ඒක පිළිබඳ තියෙන දැනුවත් භාවය තමයි සතිය. එතකොට ඔය කියන විදිහට හොඳට සතිමත් වෙලා තියෙනවා, සතියෙන් ඉදිරියට ගිහින් තියෙනවා. ඒක හින්දා කියන්න තියෙන්නේ යාට මේ එයා දන්නේ නැති වුණාට එයා මේ සතිමත් භාවය තුලින් ඉදිරියට ගිහින් තියෙනවා. ඉතින් දිගට මේ විදිහට කරගෙන යන්න, වැඩිපුර සක්මන් කරන්න, මේ කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. මේම මේ කියන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ අපේ හිතේ හැටියට මෙන්න මෙහෙමයි වෙන්න ඕනේ කියලා. අපි රාමුවකට කටු කරගෙන භාවනාව ඒක බලාපොරොත්තු වෙනවා. නමුත් ඒක බලාපොරොත්තු වෙන්නේ නැතුව ශරීරයට දැනෙන දේත් එක්ක පුළුවන් තරම් ඉන්න උත්සාහ කරන්න. එතකොට තමන්ගේ අර්ථකථනයත් වෙනස් වෙයි, ඒ දේවල් එක්ක සතුටින් ඉන්න පුළුවන් වෙයි. ඒකෙහිඳ සක්මනේම මේ ඉදී ඔය තියෙන හැම දෙයක්ම පිසු එකක් කරන්න ආයතිය දාන එකත් සතියෙන්ම කරන්න පුළුවන්. සතියටමයි අයිති වෙන්නේ. ඉතින් අර නාය හොටු ගලන ඒවා, ඒවා අංශු මේ විදිහට දැනෙන ඒවා, හීතල දැනෙන ඒවා හොඳට ඒකත් මේ කමඨහනටම අරගෙන ඒකත් ඒ පිළිබඳ සතිමත් වෙලා සතියින්ද තමයි මේ දැනෙන්නේ කියලා අන්න ඒ සතිය ඉස්සර කරගෙන යන්න. එතකොට ඒකාග්‍රතාවේ පිටිපස්සෙන් එයි. ඒකාග්‍රතාවේ බලාපොරොත්තු වුනොත් මේ එන ගතිය අඩු. ඉතින් ඒකදී සතිය ඉස්සර කරගෙන ගියාම සතියේ ප්‍රතිඵලයක් වශයෙන් ඕනෑම අවස්ථාවක, හොටු පිහින නෙමෙයි, ඕනෑම වෙලාවක සතුටින් සතිමත් වෙද්දී ඒකාග්‍රතාවේ ඒ හැම දෙයකම පිහිටන්න පුළුවන්. අන්න ඒකාග්‍රතාවේ වටින්නේ විපස්සනා සමාධියේදී ඕනෑම වෙනස් වෙන ඕනෑම එකත් එක්ක සාදර වෙලා ඒක බාර අරගෙන යත් එක සතුටින් ඉන්නවා. ගෙදරට එන ඕනෑම ආතුරෙක් හරි මිතුරෙක් හරි ඕන එකෙක් එක්ක ඇවිල්ලා උට තේ ටිකක් දෙන්න පුළුවන් ප්‍රමාණේ හිතක් හැදෙන එක තමයි ටික ටික වෙන්නේ. ඕනෑ අරමුණක් එන්න දීලා ඒක යන දිහා දිහා බලාගෙන ඒකත් එක්ක ඇලුම් ගැටුම් නැතුව එන දේ හොඳට අවදිමත් භාවයේ ඉන්න එක මං හිතනවා මේ ඒ ටික සුද්ධ වුණා නම් හරි කියලා. මේ යන විදිහේ කිසි වැරද්දක් නැහැ. නමුත් හිත පොඩ්ඩක් මේවා කරගන්න, මේ ඒකාග්‍රතාවයෙන් නෙමේ සතිමත් භාවයේ පොඩ්ඩක් ඉස්සරහ තියාගත්තාම ඒ සතිමත් භාවයේ හින්දම ඒකාග්‍රතාවයත් පස්සෙන් එයි කියලා තමයි කියන්න තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස මේ අර හේ ෆීව කියලා කියන ස්වාමීන් වහන්ස මෙහි තියෙනවා පීනස වගේ එකක් වින්ටේක ඒ අතරතුර එනකොට මට සෑහෙන තිබුණා ස්වාමීන් වහන්ස. දැන් අවුරුදු 6කට විතර වගේ ඉඳලා මට ඒක එනකොට මම ඇත්තටම සතිමත් වෙලා දැන් බෙහෙත් අරගෙන නැහැ මම අවුරුදු 6කින් ඔය හේ ෆීව කියන එකට ස්වාමීන් වහන්ස.
ඒකට සක්මන මේ මං හිතන්නේ සෑහෙන ප්‍රයෝජනවත් වෙනවා කියලා.
එහෙමයි ස්වාමීන් වහන්ස. ඔව් මට ස්වාමීන් වහන්ස කියපු වගේම වින්ටේකේදී මං ගේ ඇතුලේ මේ සක්මන කරනවා ටිකක් වෙලා යනකොට ඇත්තටම මේ අර බ්ලැන්කට් එකක් ඇතුලේ ඉන්නවා වගේ තේරෙනවා ස්වාමීන් වහන්ස.
මටත් ඒක කියන්නේ මේ දැහැම් පිළිසාවක් ඇදුනහම උණක් වගේ මම පරියන්කේ දාද්දී මට හොඳට තේරෙනවා ඔළුව ඇතුලේ රත් වෙලා හොටු ගිහිල්ලා
එහෙමයි ස්වාමීන් වහන්ස.
දාඩිය වැටිලා ඒ යාම සනීප කරනවා.
එහෙමයි.
ඒ මේ සක්මන සහ පරියන්කේ තුලින්ම එයා සනීප කරලා දෙනවා. හැබැයි අපිට තියෙන අර එතකන් ඉවසන්න බැරිකම අර යකා දත් ටික හයි කරලා යනකන් ඉන්න බැරි ගතිය තියෙන්නේ. ඒක තියෙන්නේ. ඉතින් ඒකෙදි ඒකට සතිමත් වුණා නම් අනේ අර ලෙඩෙත් සනීප වෙනවා. මේ භාවනාවත් වැඩ කරනවා. ඉතින් අර ඒක පොඩි අර එහෙම කෙනෙක් ඔය කෙනෙක්ම කියන එකත් හරි වටිනවා. ඒක අල්ලමු කෙනෙක්. හොඳයි. ඒ අත්දැකීම.
ඊළඟ වාර්තාව ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්ස. පරයන්ක භාවනාව. භාවනා ආරම්භයේදී සිතුවිලි බහුලවන අතර විනාඩි 15ක් 20ක් පමණ මේ එන යන සිතුවිලි දෙස බලා සිටීමෙන් පසු සිත සංසුන් වන බවක් පෙනේ. පෙර හොඳින් දැනුණු ආශ්වාස ප්‍රාශ්වාසය දැනෙන සුළු බව අඩුවී ඇති අතර සුම්ව නාසය අග ස්පර්ශ වන බව හොඳින් බැලූ විට පෙනේ. පපෝ උස් පහත් වන බව දැනුණත් ආශ්වාස ප්‍රාශ්වාසය තවමත් කම්පනවන ස්වභාවයක් ලෙස ප්‍රකට වේ. සිත ක්‍රමයෙන් සංසුන් වන විට සිතුවිලි බාධා නොවී ආශ්වාස ප්‍රාශ්වාසය දෙස විශේෂයෙන් බැලීමකින් තොරව ඔහේ අඩුවිය. ඒ දෙස සිහිය පැවතුනි. මෙසේ සිහිය පවතිද්දී මට යම් අපහසුතාවයක් ඇති විය. එය කුමක්දැයි වචනින් විස්තර කිරීම අපහසුය. අඩු පීඩන තත්ත්වයකදී ඇතිවන අපහසුතාවයක් වැනිය. උස්ම ගැනීමට අපහසුයි වැනි හැඟීමක් මට ඇති විය. නමුත් ආශ්වාසය ප්‍රාශ්වාසය අවහිරයකින් තොරව සිදුවිය. සිරුර පුරාම කම්පන ස්වභාවයක් දැනු අතර මම පා ඇඟිලි සොලවා මෙය පහව යෑවිදැයි බැලුවෙමි. නමුත් එය පහව ගියේ නැත. කාලය පැයක් පමණ ගෙවී තිබූ අතර අපහසුතාවය නිසා භාවනාවෙන් අවදි වූ යෙමි. මේ තත්ත්වය මේ සතියට කීපවරක්ම සිදුවිය. මේ ගැන උපදෙසක් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. වාර්තාව අවසන් ස්වාමීන් වහන්ස.
ඒක මෙයා ඒකෙම උත්තරේ තියෙනවා ඉතින්. ඒකෙම උත්තරේ තියෙනවා කියන්නේ ඇත්තටම උස්මට කිසිම දෙයක් නැහැ. උස්ම හොඳට තැම්පත් වෙනවා, එන්න තැම්පත් වෙනවා, නිකන් හිතට නිකන් අවුල් වගේ. ඒක වෙන්නේ නිකන් පපුවේ නිකන් මොකද්ද මේ දැනෙනවා, නිකන් දරා ගන්න බැරි අතෘප්තිකර ගතියක්. ඉතින් අන්න ඒක තමයි දුක කියන්නේ. එන මොකවත් නෙමේ. ඒක හොඳට ඒක දිහා බැලුවා නම් තේරෙයි මේ කොච්චර තැම්පත් වෙන එක භාවනා කරන එක ඕනම කෙනෙක්ට හොඳ මට්ටමකට අරන් ගිය හැකි. අරන් ගියාට එතනින් එහාට නිරෝධය දැක්කට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන එක වෙනම එකක්. මේක දිගට කොහොමද කරගෙන යන්නේ? මේක දිගටම මේ තමන්ගේ තියෙන අනික්කේවට වැලිව් එක දීලා වැලිව් එක අඩු කරලා මේකට වැලිව් එක වැඩි කරලා මේක කොහොමද කරගෙන යන්නේ කියන එක වෙනම ප්‍රතිපදාවක්. ඉතින් ඒකෙදි තමයි එන්නේ ඕක දැන් එහෙම වුණාට තැම්පත් කරගත්තට මේ විවේකී මනස දරන්නත් අපිට වෙනමම කලාවක්. ඒක වෙනමම දැනීමක් තියෙන්න ඕනේ. මේ ළඟා කරගත්ත විවේකයේ තැම්පත් වෙන හුස්ම රැල්ලේ හිත අලවා වාසය කිරීම, ඒක සතුටින් බාර ගැනීම, ඊට පස්සේ එන මේ හිතේ ඇතුළත තියෙන අනුසය ආශ්‍රය වලට පරිඋත්ථානයේ කෙලෙස් වලට නිකන් ඉඳ බැරුව දඟලන්න උත්සාහ කරද්දී එයාට තැනක් ලැබෙන්නේ නැති හින්දා එයා ඇති කරන මහා මේක ඛේදවාචකයක් විදිහට, මේක මහා දුකක් විදිහට, මහා අසහනකාරී දෙයක් විදිහට එයා මේක පෙන්නනවා. පෙන්නන්නේ මොකද්ද? මේ විවේකය, මේ නිරෝධය තමයි, නැත්තම් මේ තැම්පත් බව තමයි එයා පෙන්නන්නේ මහා ඛේදවාචකයක් විදිහට. ඒක හරි අල්ලන්න හරි අමාරුයි. ඉතින් ඒකින්ද කියනවා අර ආර්යයන් වහන්සේලාට හොඳයිම කියන දේ පුතඥයාට හොඳම නෑ. පුතඥයාට හොඳයිම කියන දේ ආර්යයන් වහන්සේට හොඳම නෑ. ඉතින් ඒකින්ද ආර්යයන් වහන්සේලා ওই විවේකයේ ගරු කරලා ඒකේ ඇලි වාසය කරනවා කියලා කියනවා, සඳහන් කරනවා. ඉතින් නමුත් පුතඥයාට කැලයක් කියන්නේ පළවෙනි දවසේ ඉන්න පුළුවන්, දෙවෙනි දවසේ ඉන්න පුළුවන්, ටිකක් කල්ලිද්දි කැලේ පා වෙලා දුවන මට්ටමේ විවේකයේ දරන්න පුළුවන් පිටසක් නෙමේ වෙනවා. ඉතින් නමුත් එයා ටික කළා කවදා හරි තේරුම් ගත්තොත් මේ විවේකයයි වටින්නේ මෙන්න මේ තැම්පත් වෙන හුස්ම රැල්ල දිහා බලන් ඉන්න එකයි වටින්නේ. ඒකේ පුදුමාකාර වටිනාකමක් තියෙනවා. නමුත් මට මේ ඉන්න බැරි මේ කෙලෙස් තමයි එපා වීම හදලා එයා තමයි කියන්නේ මෙන්න මේක හරියන්නේ නැහැ, මේකේ මොකද්ද අවුලක් තියෙනවා, ඒක කරන්න එපා, මෙතනින් එහාට යන්න බෑ, අමාරුයි කියලා නිකන් අර පනා දිනවා වගේ කියන්නේ හිතේ මේ පරිඋත්ථානිය නැත්තම් මේ නීවර නැත්තම් මේ කෙලෙ මේ ඇතුළත තියෙන අපේ හිතමයි. නමුත් ගත්තහම මොකද්ද ප්‍රශ්නේ කියලා එයාගෙන් අහමු. ප්‍රශ්නයක් නැහැ. ඒනවාට මේ හරියන්නේ නැහැ මේක එපා කියලා ඒක හොඳට අඳුනගන්න. මේ යන විදිය කිසිම අවුලක් නැහැ. හොඳට බලන්න මේ ඇයි මේ යටින් කවුද මේ ක්‍රියාත්මක වෙන්න? න්‍යායපත්‍රය. කාගේ න්‍යායපත්‍රයක්ද මේ වැඩ කරන්නේ මේක සඳහා කියලා හොඳට බැලුවාම තේරෙයි මෙන්න මේක තමයි අතෘප්තිකර අසහනකාරී ගතිය, මෙන්න මේකට තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. මේකට කරන් තියෙන එකම දෙයයි මේක බාර ගන්න ඕනේ. බාර අරගෙන එයාටත් පැත්තකින් ඉන්න දීලා අර තැම්පත් වෙන උස්ම රැල්ලත් පැත්තකින් තැම්පත් වෙන්න දීලා හොඳට බලන්න ඕනේ. දෙකෙන් දවසක තැම්පත් වෙන පැත්ත බාරගත්තොත් අර පැත්තට එයාට නොගියත් කමක් නැහැ. එයා පැත්තකින් ඉන්න පුළුවන්. එයාගෙන් කිසි හානියක් නැහැ. එයා පුරුද්දට දිගට යයි. නමුත් තේරුම් ගන්න ඕනේ අපේ හිතේ කොච්චර වයර් මාරුවීමක් නැත්තම් තේරුම් ගැනීමේ අපහසුතාවයක් නැත්තම් තේරුම් ගැනීම වළක්වන්න මේ තැම්පත් භාවයේ වළක්වන්න කොච්චර හිත දඟලනවද කියලා, නැත්තම් අපි කරදර වලට අරමුණු වලට කොච්චර කැමතිද කියලා. ඉතින් මං හිතනවා මේක වෙන්න ඇති සුද්ධ විය යුතු කාරණේ කියලා. ඉදිරිපත් වෙන්න පුළුවන් නම් ඒ කාරණේ මොකක් හරි වැරද්දක් තියෙනවා නම් මම තේරුම් ගත්ත විදිහ වැරද්දක් තියෙනවා නම් අපිට සාකච්ඡා කරන්න පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්ස, වාර්තාව ඉදිරිපත් කරපු කෙනා සම්බන්ධ වී සිටිනවා නම් අන්මියුට් කරලා කතා කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේට අවස්ථාවක් තියෙනවා දැන්?
නැත්තම් අපිට යන්න පුළුවන් ඊළඟ ප්‍රශ්නට යන්න අවශ්‍ය වෙලාවක සම්බන්ධ වෙන්න පුළුවන්. ආ.
තෙරුවන් සරණයි සග්නහස. මගේ වර්තාව. භාවනා කරගෙන ඉන්නකොට ස්වාමීන් වහන්සේ කියන මට නැගිටින්න ඕමනාවකුත් නැහැ කියලා මට හිතෙනවා තව භාවනා කරන්න පුළුවන් වගේ. ඒකට අර මේ ඒක වර වචනෙන් කියන්න තේරෙන්නේ නැහැ. මට තේරෙන්නේම නිකන් මට හුස්ම ගන්න බැහැ වගේ. නමුත් අර හුස්ම වැටෙනවා මට දැනෙනවා. ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරපු අදහස මට හිතෙනවා මේ හරි කියලා. මම පොඩ්ඩක් බලන්නම්
ඒක බලන්න. ඒ කියන්නේ හුස්ම අඩු වෙගෙන යද්දි අපිට ඒකත් අමාරුයි. ඒ කියන්නේ අපි හුස්ම රැල්ලක් අඩු වෙනවා අපි දැකලා නැහෙනි. ඔය ගොඩාක් අලුතෙන්ම කරයි දැන් මේ කරන අය. ඕක දැන් ඔය විදිහට ටිකක් කල දැන් ටික දවසක් ප්‍රැක්ටිස් කරලා හින්ද ඔයාට ඔය විදිහට කරගෙන යන්න පුළුවන්. නමුත් අලුතෙන්ම කෙනෙක් සම්බන්ධ වෙච්ච ගමන් එයාට මේ කියන්නේ වෙන මොකවත් නෙමෙයි. සමහරුන්ට සැහැල්ලුවක් දැනුම කියනවා. සමහරු කියනවා හොඳයි කියලා නම් තේරෙනවා. නමුත් වෙහෙසයි කියලා කියනවා. ඒ ටිකක් අහලා බලපුවාම මෙන්න මේ අර නැතිව යන අඩු යන හුස්ම රැල්ලේදී එයා හුස්ම ගන්න උත්සාහ කරනවා. කෘතිමව ටිකක් හුස්ම ගන්න උත්සාහ කරනවා. නමුත් මෙතනදී මේ ඔයාට එහෙම හුස්ම ගැනීමේ අදහසක් නෙමෙයි. නමුත් මේ තැම්පත් වෙන හුස්ම රැල්ල නැත්නම් අඩු වෙන හුස්ම රැල්ලත් එක්ක පුරුදු නැති ගතියක් තියෙනවා කියලා තමයි මට හිතෙන්නේ. එහෙම කිව්වොත්
වෙන කලින් අත්දකපු නැති මොකක් හරි අත්දැකීම මොකක් හරි දෙයක් ඒකත් මේ ඒ අස්සේ මට මේ භාවනා කරගෙන යන්නත් පුළුවන්. නමුත් අර නැවත නැවත මතු වෙනවා. නැවත නැවත මතු වෙලා මට නිකන් නැගිටින්න වගේ නිකන් අදහසක් දෙනවා. නමුත් නැගිටින්න ඕනමාවකුත් නැහැ වගේ එහෙම එකක් තමයි
තියෙන්නේ.
මොකද වෙන්නේ කියලා ඒක.
ඒක තමයි. ඒ බය තියෙන්නේ ඇතුළත ඉන්න එකීට. ඊගි කොහොමද කට්ටයි. ඊගි කට්ට වෙට්ට පිත්තල ඒ කාගෙත් එහෙමයි විඥානයේ හැටි. එයාගෙන ඔක හරියන්නේ නැහැ බං නැගිටපන් මෙමයි කියලා. ඉතින් එයාගෙම අහන්න ප්‍රශ්නයක් මොකද්ද උඹට තියෙන ප්‍රශ්නේ කියපන්කෝ නැගිටින්න. දැන් මෙච්චර මේ තැම්පත් වෙලා තියෙනවා හිතන් තැම්පත් තැම්පත් නම් කිසි ප්‍රශ්නෙකුත් නැත්තම් නැගිට්ටනම් තමයි ප්‍රශ්නේ එන්නේ. කය වචනේ දෙක සංවරයිනේ. මොකද්ද උඹට තියෙන ප්‍රශ්නේ කියලා අහන්නකෝ. ඇව්වට පස්සේ උත්තරයක් නැහැ. උත්තරයක් නැහැ. නමුත් එයා මොකද්ද ප්‍රශ්නයක් හැම තිස්සෙම මේ ෆෝලෝප් කරනවා. හැම තිස්සෙම එයා මේ අර මොකද්ද නිතර එයා ප්‍රශ්නයක් ගේනවා. අසහනකාරී ප්‍රශ්නයක්. ඇත්තට මේකට උත්තරේ දෙන්න ඕනෙත් නැහැ. උත්තරේ හොයන්න යන්න ඕනෙත් නැහැ. එයාට පොඩ්ඩක් පැත්තකින් ඉන්න කියන්නේ. ඇත්තෙන් ඉඳලා පොඩ්ඩක් ඔයා පැය වෙන්නේ නැතුව චුට්ටක් පැත්තකින් ඉඳලා බලන්නකො මම මේ වැඩේ කරලා පෙන්නන්නම් ඔයාට කියලා. ඔයා වැඩේ කරගෙන යන්න. ඇතුළත ඉන්න කෙනාට ඒ ටික තමයි අනිවාර්ය කියන්නේ. ඒ ටික අල්ලගන්න එක හරිය වැදගත්. ඒක දැනගත් එක ලොකු දෙයක්. මේ ප්‍රශ්නයක් නැහැ. නමුත් වැඩේත් හොඳට යනවා. නමුත් මොකද්ද අවුලක් තියෙනවා කියන එක. අන්න ඒක තමයි හොඳට අල්ලන්න ඕනේදී. ඒ ප්‍රශ්නේ තියෙන්නේ ඇතුළත ඉන්න කෙනාට විතරක් මිසක් මේ ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ඒක හොඳට විශ්ලේෂණය කරලා බලන්න එයාගෙන් අහන්න මොකද්ද හරි මේකද ප්‍රශ්නේ මේකද කියලා අහලා හොඳට බලන්න. ඇත්තටම ගත්තට පස්සේ කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් එයා අර ඇති කරන්න උත්සාහ කරනවා මේ අලුත් අත්දැකීමක් හින්දා.
එහෙමයි සමින්වන්ස් මම ඉදිරි කරන්න බොහොම ස්තුතියි බන්සන්.
ඊළඟ වතාව සමින්වන්ස් තියෙන ප්‍රකාශයක් විදිහට එක වාක්‍යයක් පමණයි. යම් කිසි ප්‍රමාණයක සිත පිහිටුවීමෙන් කටයුතු කරනවා. එච්චරයි ස්වාමීන් වහන්සේ ලියලා තියෙන්නේ.
ප්‍රමාණය දන්නෙත් නැහැ. කවුද කියලා දන්නෙත් නැහැ. මොකක් හරි ඉතින් හොඳ දෙයක් නෙනේ නරකක් නැහැ නේද
අපිට. සතුටුයි අපි සතුටුයි. සිහිය පිහිටුවන්න කිව්වා.
ඒවට මම දානවා නදීට උත්තර දෙන්න. දෙන්න බෑ ටික ටික අපිම මේවා මේ කඩේ ගිහිල්ලා
කියන්නේ. අපි ස්වාමීන් වහන්සේලාගෙන් තමයි පුරුදුනේ.
අපිත් අර ලොකු අවදාන පිසි දෙන්න
තමයි. ඒක බාර දෙන ස්වාමීන් වහන්සේ පරම්පරාවෙන් පරම්පරාව.
ඔව් අනිවාර්ය.
ඊළඟ වාර්තාව ස්වාමීන් වහන්ස අවසරයි. පින්නත් ස්වාමීන් වහන්ස මා ආධුනිකයෙකු වන අතර මාසක පමණ කාලයක සිට භාවනා කරන අයෙක් මේ. මා සුදුසු අසුනක හිඳ හුස්මට අවධානය යොමා සිටින විට හුස්මේ විවිධ වෙනස්කම් දැන ගනිමින් සිටින විට ටික වේලාවකින් සිතවිලි නොමැති තැනකට සිතපත් වේ. එම ස්ථානයේ ඉතා සැහැල්ලු ලෙස දැනෙන අතර එවිට හුස්ම ගැනීම මහා වෙහෙසක් ලෙස දැනේ. නමුත් ස්වාමින් වහන්ස මෑතක නිවසේ සිද්ධියක් නිසා එහි වූ දැඩි කේන්තියක් නිතර හිතේ පැවතීම නිසා මාහට භාවනාවට හිඳගත් විට නිතර ඒ අමිහිරි දේම මතක් කර දීම නිසා භාවනාව කර ගැනීමට නොහැකි තත්ත්වයකට පත් විය. හුස්ම රැලි දෙකක් තුනක් ගිය පසු එම මතක් කරමින් සිදු නොවූ එහි අනාගතයට යමින් ද්වේෂය වැඩ කරයි. මෙසේ බාහිර සිද්ධිවලින් සිත මුදවාගෙන භාවනාවට සිත ගන්නේ කෙසේද? එමෙන්ම සාමාන්‍ය ජීවිතයේ කිරීමට අතපස වූ සිද්ධි භාවනාවේදී මතක් කරදී එවිට එය කිරීමේ අවශ්‍යතාවය වැඩි වේ. එයද භාවනාවට බාධාවක් ලෙස දැනේ.
මොකද ඒ වාක්‍යය කියන්නේ?
එම සාමාන්‍ය ජීවිතයේ ක්‍රීමට අතපසු වූ පසු සමාන සමනද? එමෙන්ම ඒ සාමාන්‍ය ජීවිතයේ ක්‍රීමට අතපසු වූ සිද්ධි භාවනාවේදී මතක් කර දෙයි. එවිට එය කිරීමේ අවශ්‍යතාවය වැඩි වේ. එය භාවනාවකට බාධාවක් ලෙස දැනේ. උදාහරණය, යමෙක් මගෙන් යම් දෙයක් සොයා දෙන්න යයි ඉල්ලයි. එවේලේ වැඩක් කරමින් සිටි නිසා එය මට අමතක වෙයි. නමුත් භාවනාවට හිඳගත් විට මෙය මට මතක් කරයි. තෙරුවන් සරණයි. වර්තාව අවසන් ස්වාමීන් වහන්ස.
ඕ ආදුනිකයෙක්ගේ ඇත්තටම ආදුනිකයෙක්ගේ ප්‍රශ්නයක්. දැන් මේක ආදුනික කිව්වට දැන් ගොඩක් අය කරපු කට්ටියනේ ඉන්නේ. දැන් මෙන්න මේවා තමයි ආදුනික ප්‍රශ්න. ඉතින් ඇත්ත ඒ කතාව ඇත්ත. ඉඳ අපිට භාවනාව කියලා ඉඳගත්තට පස්සේ තමයි අර කරන්න ඕනේ ටික ඔක්කොම මෙයා මතක් කරලා දෙනවා. මෙන්න මේ ටික කරේ නැහැ, මේ ටික කරේ නැහැ. අඩුම ගානේ මේ මුත්‍රා කරන්න යන්න හරි කියලා අපි එක්කෙන් යන්න තමයි උත්සාහ කරන්නේ සක්මනේදී. හොඳටම දැකලා තියෙනවා සක්මනේදී මුත්‍රා කරන්න හරි කියලා යන් කියනවා. ඉතින් ඒ වගේ අර හිතේ තියෙන හිත ටිකක් කොටු කරන්න ගත්තාම මේකට හරීම මේ උපමාව තමයි අර මේ අපේ හිත ඇත්තටම මේ කැලේ ඉන්න කුඩු හරකෙක් වගේ දඟ පිස්සු ඇදිච්ච වඳුරෙක් වගේ. ඒ වගේ එහි මෙහි හැම වැඩකම දුවනවා මිසක් දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලාවත්. වැඩකම තමයි මොනවා හරි ප්‍රශ්නෙකම තමයි අපේ හිත වැඩ කරන්නේ. එඳා ජීවිතේ ඇලීම් ගැටීම් එක තමයි ගොඩාක් මත් වෙලා අපි මනෝ විකාරක ජීවත් වෙන්නේ. ඒ පිස්සු ඇඳිච්ච වඳුරා හරි මේ කැලේ ඉන්න කුළුමීම ගෙනහලා ගාල් කරාට පස්සේ ඊට වඩා නතනවා. පිස්සු ඇඳිච්ච වඳුරේ කොටු කරාට පස්සේ අර ওই කුළුමීම වහරකෙක් ගෙනහලා හීලෑ කරන්න කණුවක ගැට ගැහුවට පස්සේ ඌ ලණුවක ඒ ලණුව කඩාගෙන යන්න අර කණුව කඩාගෙන යන්න පුදුමාකාර උත්සාහයක් දානවා. ඇත්තටම කණු කඩාගෙන යනවා. ඉතින් අන්න ඒ කැලේ ඉන්න කුළුමීම ගෙනහලා ලණුවකින් කුඹුරක හරි ගෙදරක හරි කණුවක හොඳට හයිය කණුවක ගහක හරි ගැට ගහනවා කියන්නේ ඒ ගැට ගැහුවට පස්සේ අර කුළුමීම අර ලණුව දිග තියෙන තාක්කල් ඌ දඟලනවා. හැබැයි ඌ ලණුවෙන් එහාට යන්නේ නැහැ. ලණුවෙන් එහාට යන්නේ අර ලණුව තියෙන තාක්කල් දඟලලා මූ මොකද කරන්නේ අර කුළුමීම අර ගහ වටේ කැරකෙනවා. ඒ කැරකෙන්න අර ලණුව කෙටි වෙනවා. මොකද අර ගහ වටේ එතෙනවා. එතිලා දැන් ලණුව ටික කෙටි වෙලා මු ගහ ගාවටම හිර වෙනවා. හිර වෙලා එහෙමම ඒ ගහ ගාවම වැටෙනවා. ඒ වැටුණාට පස්සේ තමයි ඒ කුළුමීම ඇත්තටම හීලෑ කරන්න පුළුවන්. ඉතින් අන්නේ ඒ වගේ අපේ හිතත් එහෙ මෙහෙ දුවනවා, ප්‍රශ්න වලට දුවනවා, නැති ප්‍රශ්න මතක් කරලා දෙනවා. ඒ වෙන්නේ අර මේ කුළුමීම බැඳා වගේ අර ඒ බැඳපු කණුව සහ මේ ලණු ටික තමයි මේ සතිය සහ මේ කය කියන්නේ. කය කියන කණුවේ මේ සතිය කියන මේ ලණුවෙන් බඳිනවා. එන්නේ එන්නේ මේක දඟලලා කුළුමීම දඟලලා වගේ මේ එක එක දේවල් මතක් කරනවා. මේක කරන්න තියනවා, මේක කරලා තියනවා, නැගිටලා මේක කරන්න ඵලයක් මෙහෙම කියලා මතක් වෙනවා. ඒකෙදි මෙයා එහෙම කරලා අන්තිමට මේක මෙල්ල වෙන තැනක් එනවා. ඒක හින්දා ඇත්තටම මෙන්න මේ කරන්න තියෙන දේවල් මතක් වෙනේවා, අතීතී අනාගතයේ ওই හැම දෙයක්ම මතක් වෙන එක ගැන තරහ නොවී ඉන්න එක අංක එක. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. අර එක්කෙනෙක් කනවා හිත පිට යන එක කොහොමද නවත්තන්නේ කියලා. ඉතින් උත්තරේ අර ග්‍රැමොක්සොන් කාලක් ගහනවායි ගහන්න කියන එක. මොකද ඉතින් හිත පිට යන එක කාගෙත් වෙනවා, හැම කෙනාටම වෙනවා. ඒකින්ද ඒක නවත්තන්න උත්සාහ කරන එක නෙමෙයි. අර එක චිත්තක්ෂණයක් හරි තමන්ගේ කයේ, තමන්ගේ හුස්ම රැල්ලේ, තමන්ගේ යටිපතුලේ හිත තිබ්බනම් අන්න ඒක ගැන ඒක ගැන ආඩම්බර වෙන්න, ඒක ගැන සතුටු වෙන්න, ඒක ගැන ඒක වැලියු කරන්න, ඒක ගැන කතා කරන්න. එතකොට ඒක චිත්තක්ෂණේ ඇති. ඊට පස්සේ ඊළඟ දවසේ බලන්න චිත්තක්ෂණ දෙකක් කරගන්නේ කොහොමද කියලා. ඊට පස්සේ තප්පරයක් කරගන්නේ කොහොමද? විනාඩියක් කරගන්නේ කොහොමද? මේක විනාඩි 5ක් කොහොමද මේ කයේම හිත තියන්නේ? උස්ම රැල්ලේම හිත තියන්නේ කියලා ඒකටම යොමු කරන්න උත්සාහ කරන්න. එතකොට අර කොච්චර විනාඩි 10ක් කරොත් එක විනාඩියයි කයේ පිටන්නේ, ඊතුරු විනාඩි 9ෙම ওই වගේ විකාරවල දුවනවා නම් ප්‍රශ්නයක් නැහැ. එක විනාඩිය ගැන සතුටු වෙන්න. මේ විදිහට චුට්ට චුට්ට වැඩි කරගෙන යද්දි කය ඕනම දෙයක් ඕනම දැනෙන දෙයක් එක්ක සතිමත් වෙද්දි අර තියෙන බලපෑම බලපෑම ටික ටික අඩු වෙයි. ඒ කියන්නේ අපි තාමත් අපේ හිතට යට වෙලායි. ඉතින් අර කය තමයි පාවිච්චි කරන්නේ කනුව විදිහට. ඒ කය මේ පාවිච්චි කරලා අර ලනුව කෙටි කරලා එහෙම මෙතනම ඇදගෙන වැටෙන මට්ටමටම හිත හීලා වෙන දවසක් එයි. එතකොට ඔය පිට යන හිත දවසක් බලන්න පුළුවන්, බය නැතුව බලන්න පුළුවන් දවසක් එයි. අන්න එතකන් පුළුවන් තරම් කයම පාවිච්චි කරලා කයේම හිත තියාගන්න උත්සාහ කරන්න. ඒකට හොඳම ඔය වගේ ආධුනිකයෙක්ට වැඩිපුර සක්මන් කරන්න, අඩුවෙන් පරියන්ක, ඒ කියන්නේ අඩු කාලයක් පරියන්ක කළ වැඩි කාලයක් සක්මනට යොමු කරන්න. එතකොට තේරෙයි මේ දෙපැත්තට ඇවිදින්න සම්පූර්ණ මනෝලෝකෙක ඉඳී කමන්නේ දෙපැත්තට ඇවිදින්න. දෙපැත්තට ඇවිදිද්දී පුළුවන් තරම් යටිපතුලට එන වෙලාවට හොඳට සාදර වෙලා ඒකේ විස්තර බලන්න, තව තව විස්තර බලන්න. තව පුළුවන් උපක්‍රමයක් පාවිච්චි කරන්න වම දකුණු කියලා පොඩි මෙනෙහි කිරීමක් දාන්න පුළුවන්. ඒක ටික කාලයක් පාවිච්චි කරලා අතරින්න ඕනේ. ඒ එහෙමත් පුළුවන්. ඒ විදිහට පොඩ්ඩක් බලන්න මේ නැවත නැවත ওই විදිහටම අර පීනන්න පුරුදු වෙන එකනේ, දබි ගහලා මේ පීනන්න පුරුදු වෙනවා වගේ මේක තව තව උත්සාහ කරන්න, කයේ තියන්න උත්සාහ කරන්න, දිගටම භාවනාව කරන්න අතරින්න එපා. ගේම අතරින් නැතුව දිගටම කරගෙන ගිහිල්ලා මේ විදිහට වාර්තා කරන්න. අප නිරිදවෙදි මං හිතනවා මේ දවස් සති හොඳට කරලා දවස් 7ම පුළුවන් නම් එක වාක්‍යයක් හරි කොලේක ලියලා අපිට මේ විදිහට report එකක් එවන්න ඊළඟ ඉරිදා. එතකොට අපිට පුළුවන් එයාව ටික ටික මේ වලටම තල්ලු කරන්න.
එහෙමයි සන්නස. ලිඛිත වාර්තා අවසන් ස්වාමීන් වහන්සේ අත් දෙකක් එසේ වෙලා තිබෙනවා. ස්වාමීන් වහන්සේ අවසරයිද?
එක්කෙනෙක්ගේ මත් දෙකද නැන්නේ?
නෑ ස්වාමීන් වහන්සේ. හරි හරි. රාජිකා තමයි මුලින්ම ඉන්නේ ස්වාමීන් වහන්සේ. මම රාජිකාට.
මම නිරංජලාට මුලින්ම අවස්ථාව ලබා දෙනවා. නිරංජලා ඔයාගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඊට පස්සේ එලා තිබුණොත් මගේ ප්‍රශ්න ඉදිරිපත්
කරන්න. සරණයි, ඇහෙනවද මාව?
ඇහෙනවා.
අවසරයි ස්වාමීන් වහන්ස. මට ඇත්තටම ප්‍රශ්නයයි ප්‍රකාශක වි දෙකක් තියෙනවා ස්වාමීන් වහන්ස. මේ දිනවල ඩුබායි සතිපාසලට මම ධම්මකුසල හාමුදුරුවන්ට උදව් කරනවා කියන්නේ මම ඉන්නේ ඕමාන් වල. මම ස්වාමීන් වහන්සේ මට බාර දුන්නේ ඕමාන් වලින් ළමයි කට්ටිය හොයලා දෙන්න කියලා. එතකොට ස්වාමීන් වහන්ස මම දැන් අවුරුද්දක් දෙකක් වෙලේ ඉඳලා ඔය යාළුවත් එක්ක වැඩි සම්බන්ධ නැහැ ස්වාමීන් වහන්ස. ඔන්න දැන් ටෙලිෆෝන් කරන්න පටන් ගත්තා. පටන් අරගෙන ළමයිව හොයනකොට අහන පළවෙනිම ප්‍රශ්නේ, අක්කා කොහොමද වැක්සින් එක ගත්තද? මේ දවස්වල මේ වැක්සින් එකේ ප්‍රශ්නේ. දැන් මට ස්වාමීන් වහන්ස මේවා අහනකොට මට දෙන්න උත්තර නැහැ. මට දැන් ඇත්තටම වැක්සින් එක ගන්න ඕමනාවක් නැහැ. ඕමනාව තියෙන්නේ ඇත්තටම අපිට ලංකාවට ඇවිල්ලා නිරෝධානය වෙන්න ගෙදර ඉන්න දෙනවා නම් මට වැක්සින් එක තිබ්බොත් ඇති කියන මතේ. ඉතින් මට දැන් ඒවට දෙන්න උත්තරත් නැහැ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ දැන් ගිය සුමානෙට පිට සුමානෙ මං එක යාළුවෙක්ට කතා කරලා යාගේ ළමයිව දාන්න කියලා කිව්වා. එයා ඒ සුමානෙ සහභාගී වෙලා ඉඳලා තියෙනවා. ඊට පස්සේ මේ සුමානෙ මම තව යාළුවෙක්ට කතා කරනකොට අරයා කියලා තියෙනවා මේක පැය දෙකමාරක් තුනක් විතර යන ප්‍රෝග්‍රෑම් එකක් කියලා. දැන් ඒ කතාව අහපු ගමන්ම මට තරහ ගියා ස්වාමීන් වහන්සේ. දැන් මට දැන් මම හිතා හිටියේ මට තරහ යන්නේ නැහැ අරවා මේවා කියලා. ඒ වුණත් ස්වාමීන් වහන්සේ මට දැන් තරහ ගියා. දැන් ඒකත් මම දැනගත්තා. දැන් ඒ කියන්නේ දැන් කතා කරන්නේ නැතුව හිටියොත් ස්වාමීන් වහන්සේ අපිට දැන් අපි මම දන්නේ නැහැ මම ඉන්නේ කොතනද කියලා. ඒ කියන්නේ මම හිතාගෙන
හිටියේ
මම ඉන්නේ හරි හොඳ තැනක කියලා බලාගෙනකොට එහෙම නැහැ ස්වාමීන් වහන්සේ මම තරහ ගියා. ඉතින් ඒකයි දැන් ස්වාමීන් වහන්සේ අපේ වීකෙන්ඩ් එක සිකුරාදා සෙනසුරාදා. එතකොට මේ වැඩසටහන තියෙන්නේ සිකුරාදා රෑ 7යි කාලට. ඉතින් දැන් ඔය දවසේ තමයි කට්ටිය ඔක්කොම එළියට යන්නේ. ඉතින් ඕකත් ඔය ගොඩක් දෙමව්පියන්ට තියෙන ප්‍රශ්නයක්. අනේ ස්වාමීන් වහන්සේ දෙයිය බැලුවා වගේ අද ඉඳලා මෙහි ආයිමත් ලොක්ඩවුන් එකක් පටන් ගත්තා රෑ 8 ඉඳලා එළියට යන්න බෑ කියලා. මට දැන්
ඒක සාදු.
මට දැන් ඒකට හරි සතුටුයිද? දැන් එහෙම වෙන්න බෑ නේද ස්වාමීන් වහන්සේ? මට අහන්න ඕනේ මම දැන් සතුට. එහෙම දැන් මම ඉන්නේ අර ප්‍රෝග්‍රෑම් එකේමයි. අර එහෙම එකක් මට වෙලා තියෙනවා ස්වාමීන් වහන්ස.
ඔව් ඒකෙදි මට
මේක තේර ගන්න ඕන.
ඔව් මේ ඒකෙදි ඔය ප්‍රශ්නේ අපිටත් තියෙනවා. දැන් අපි දැන් එළියේ ඉඳලා ආවා. එළියේ ඉඳලා ඇවිල්ලා ටික කාලයක් මේ කැලේ ඇතුලේ මේ ඉද්දි කැලේ එළියට බහින්න හිතෙන්නේ නැහැ කැලින්. නමුත් මේ 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 ලොකු ආසාවකුත් නැහැ ඇතුලේ ඉන්න. ඇතුලේ ඉන්නත් 아무 දේශයකින් සමාල්ලාවට. නමුත් මේ අර ඒ කුටි ඇතුලේ ඒ කරන රූටින් එක කරගෙන ඉද්දි කිසි ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම ඔය ඉන්න පුළුවන් ලොකු මේ දෙයක් නැහැ. ඇත්තටම හිතෙනවා නිකන් rahat වෙලා වගේ කියලා සමහරුන්ට හිතිලා තියෙනවා මේ ඉද්දි. ඉතින් මේ ඊට පස්සේ ලොකු සාමිනාසෙ ඉන්න දෙන්නේ නැහැ. මොකක් හරි වැඩකට දානවා. ඉතින් මං ඒකෙන් ගොඩාක් මේ රට වටේම යන්න වුණා. ඔය සතිපාසල් වැඩ අනම්මන. අප්පා ගියාට පස්සේ තමයි තේරෙන්නේ දැන් ගියාම සමහර වෙලාවට මේ මේ දානේ නැහැ. දානේ නැහැ. ඔන්න 12ට විනාඩි 5ක් විතර දීලා බත් පැකට් එකක් එනවා කොහෙන් හරි ඒක හොයාගන්න ඕනේ ගිහිල්ලා. ඊට පස්සේ අනේ 12ට කලින් කොහොම හරි පට්ටික දාලා දැන් මම මෙලෝ යකෝ දැන් මට වුණාට මේ වැඩසටහන් කරන්න කියලා. මට වුණාටද මේ වැඩසටහන් කරන්නේ දැන් ඔන්න නැට්ට පෑගෙනවා දැන් මට තේරෙන්නේ නැහැ. දැන් මම බැලුවා දැන් යකෝ මාර කේස් එකෙන් දැන් මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ නේ මට 12ට කලින් දානේ ගන්න ඕනේ කියලා. මේ මිනිස්සු දන්නේ නැහැ. මේ මිනිස්සු ඉන්නේ ලොකු වැඩක සංවිධායක කට්ටිය. ඊට පස්සේ මම බැලුවා හරි දානේ නැතත් මම මේක කරනවා කිව්වා ඔන්න චූටක් ඉත හැදෙනවා. ඊට පස්සේ ඔන්න දැන් ඉරිස අහන්නේ. ඉරිස තේරුම් ගන්න නැත්තම් කතාවක. ඉතින් දැන් මම කොච්චර මොනවා වුණත් මට කරන්න දෙයක් නැහැ. නෝ ඔප්ෂන්. මොකද යාලා මේක ගැන දන්නේ නැහැ. යාලා ආදුනිකයි. එතකොට යාලාගේ සියලුම වැරදි වලට මම සමාව දෙන්න ඕනේ. ඉතින් මේ සමාව දෙනවා කියන්නේ බලන් ඉන්නවත් අමාරුයි සමහර දේවල්. එතකොට බුදුමාකාර මම එළියට යෑම තුලින් මට තේරුණා බුදුම්මේ මේ පරියංකයක් සක්මනකට වඩා මගේ හිත මේ ඒ දේවල් වලින් කියන්නේ ඒ දේවල් වලින් ඇවිස්සෙන ගතිය කම්පණය වෙන ගතිය පුළුවන් තරම් මම උත්සාහ කර අවම කරන්න. අමාරුයි අවම කරන්න. නමුත් එතකොට තේරුණා ඒ කමටහන තියෙන්නේ එතනයි. කමටහන තියෙන්නේ එතන. නමුත් ඒක එකපාරටම අපිට දරන්න අමාරුයි. දරන්න අමාරුයි. ඒක හින්දා තමයි මුලින්ම බේසික් පටන් ගන්නෙ මේ කයෙන්. ඒකින්ද කයේ සක්මන සහ පරියන්ක පුරුදු වෙලා යන්න ඕනේ අතෙන්ට. සමහරු මේ අර බංකරේම ඉඳ උත්සාහ කරනවා. යුද්ධේ වෙනම තැනක තියෙන්නේ. බංකරේ තියෙන යුද්ධෙන් මහන්සි වුණාට පස්සේ මේ තමයි මේ කැම්ප් එක තියෙන්නේ. මේ කැම්ප් එක ඇතුළට එන්නේ සමහරට ට්‍රේනින් තියෙන කැම්ප් එක ඇතුළේ එක්සයිස් කරන කැම්ප් එක ඇතුළේ පුරුදු වෙන්න වෙඩි තියන්න කැම්ප් එක ඇතුළේ බංකරේ ඇතුළේ තමයි මේ තේ ටිකක් හරි බොන්න ඉන්නේ. සිගරට් එකක් හරි ගහන්නේ බංකරේ ඇතුළේ. නමුත් යුද්ධයක් නැහැ එතකන්. එතකන් කවදාවත් යුද්ධ දිනන්න බෑ. හැබැයි යුද්ධයට ගියදාට ටිකක් මේ මිසයිල් යනවා ළඟින් අතපය කැපෙනවා ඔය කේකාගේ බැනුම් අහන්න වෙනවා කියන දෙයක් අහන්න එයාලා කතා කරන්න යන්නේ කොහෙද මල්ලේපොල් මොනවද කියන්නේ තේරෙන්නේ නැහැ. මේ අම්මට කෝල් එකක් ගත්තාට පස්සේ අම්මා කියන දේ මට මේ මේ භාවනා කරාද කියලා අහපුවාම මේ ස්වාමින්වහන්සේ එහා ගෙදර අර ආච්චි නැති වුණානේ කියනවා. ඉතින් දැන් මම ඒකත් අහගෙන ඉන්න ඕනේ. දැන් නැත්තම් අම්මට අප්සෙට් නේ. ඊට පස්සේ ඒකත් අහගෙන ඉන්නවා. ඊට පස්සේ ඕන් එන්න කතන්දරය ගමේම තියෙන විස්තරය කියලා අම්මේ භාවනා කරාද මේ ස්වාමින්වහන්සේ මේ ටිකක් කරා මේ කියන්න දෙයක් නැහැ ස්වාමින්වහන්සේ මේ කරගෙන යනවා. දැන් බලපුවාම ලොකුවට කරලත් නැහැ. දැන් මට බයින්නේ ගොඩ දාන්න එපා. ඉතින් අන්න ඒ විදිහට අර දුක ගද්දි කියන්නේ ඕක දිගටම ඕ හැම ඔය වැඩම කර කර ඉඳලා හරියන්නේ නැහැ. නමුත් සක්මන පරියන්ක දාන ගමන් ඔය වගේ වැඩකට ඔළුව දැම්මම පස්සේ තේරෙනවා තමන් කවුද කියලා. මොකද මේක වෙනද තේරෙන්නේ නැහැ. වෙනද අනන්තවත් ඔය වගේ වැඩ කරලා ඇති. නමුත් මේ විදිහට තේරෙන්නේ නැහැ. දැන් සතිමත් වෙලා හින්දා තමන්ට තමන්ව පේන්න ගන්නවා. අර මේ කැඩපතක් නැත්තම් මිර එකක් කණ්ණාඩියක් අතර දුන්නා වගේ කේස් එකක්. ඉතින් දැන් රිලෙවෙට කණ්ණාඩියක් දුන්නා වගේ රිලව විරිත්තනවා. උට හිතේ හැපැත්තේ වෙන රිලෙවෙක් කියලා. දැන් අපිත් මේ විරිත්තන්නේ අපේම රිලවට. නමුත් දැන් චුට්ට තේරෙනවා මේ යකෝ මගේම වැරදි මේ පේන්නේ. මේ මටම මේ නැට්ට පාගගන්නේදී මම ජීවිතේටම මේවා දැකලා නැහැ. ඉතින් ඒකින්ද ওই වගේ වැඩකට ඔළුව දාන්නම ඕනේ. ඇතුලේ ඉන්න සතා මොන වගේද කියලා දැනගන්න. හැබැයි වැඩේම ඉඳලත් බෑ. නමුත් වැඩේ නොකරත් බෑ. ඉතින් ඒකින්ද මේ ධර්මමේ වැඩකට ඔළුව දාන එක මං හිතනවා මේ තමන්ගේ මේ කෙලෙස් කපා ගන්න හොඳ තෝතැන්නක්. ඉතින් ඒක සතුටින් බාර අරගෙන අර තියෙන ඒවා ටික විඳ දරා ගන්න. ඒකින්ද අර පඬිත හඳුරු කියන එක පුදුමාකාර වටිනවා. කියන්නේ වෙන මොකක්ද මේ ගෝලය හදා ගන්න බැරි නම් 100%ක් ගුරුවරයාගේ වැරද්ද තියෙන්නේ. ඉතින් එතකොට ගුරුවරයෙක් ඇත්තටම ගුරුවරයෙක් වෙන්න ඔන්න ඕක හරහා මේක දරාගෙන තමයි මේක දරාගෙන තමයි එතකොට තමයි ඇත්තටම ගුරුවරයා කිරේ ශ්‍රද්ධාවක් එන්නේ යකෝ මේ අපි කරපු වඩප්පුලි වැඩවලට කොච්චර ඉවසන්නේ නැද්ද කියලා. ඉතින් අම්මා අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්නේ ළමයින්ගේ ওই වැරදි ටික මුලින් ඒ මේ මේ ළමේ කම්බෙන්ද කලින් ඒ දෙන්න හෝ ඊට පස්සේ ලැබුණාට පස්සේ ළමයි ලොකු වෙද්දී ඒ දෙන්න අතර ලොකු වෙනසක් වෙනවා. අර අපි කියන්නේ මැචුවර් වෙනවා කියලා. එතකොට දරා ගන්න එතකොට ඒ මොන ළමයා ඇවිල්ලා මොන දේ කරත් ඒක ඉවසා ගන්න අන්නේ ඒ වගේ මේ මුළු ලෝකෙම ළමයි කියලා හිතාගෙන ඉවසාගෙන ওই ටික කරන්නයි තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
මට තව පොඩි අර ටික දකින්න.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
ඒක ගේම තමයි අපිටත් එච්චරයි වාඩත් එච්චරයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. තව පොඩි කාරණයක් කියන්න අවසරයි ස්වාමීන් වහන්සේ. අද ධර්ම දේශනාවේදී කියපු කරුණුත් එක්ක මේ ඇත්තටම ස්වාමීන් වහන්සේ නිස්සරණ වනේ බණ අහන්න පටන් ගත්තේ 2012-13 කාලේ වගේ ඉඳලා. එතකොට CD තමයි තිබ්බේ අපිට. ඉතින් අර ස්වාමීන් වහන්සේ කියන වගේ මගේ මට පුතාලා 3 දෙනෙක් ඉඳවා අවුරුදු එතකොට ස්වාමීන් වහන්සේ ඒගොල්ලන්ගේ වයස අවුරුදු 18යි 16යි 12යි. රස්තාවක් කරන ගමන් ගෙදර වැඩ කටයුතු කරන ගමන් කොහොම හරි ඉතින් අමම මේක අහන්න පටන් ගත්තා. එතකොට ස්වාමීන් වහන්සේ උනේ මම වෙනස් වුණා. මට ඉස්සර හොඳටම තරහ යන එක්කෙනෙක් ළමයි 3 දෙනෙක් කිරිමි ළමයි 3 දෙනෙක් හදනවා කියන්නේ ලේසි නෑ ස්වාමීන් වහන්සේ. ඉතින් ඔක්කොම කරගෙන යනකොට මට හොඳටම තරහ යනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මම මේක කරලා කරලා බණ අහලා අහලා දැන් මම දැන් භාවනා කරන්න පටන් ගත්තා. එහෙම කරනකොට ස්වාමීන් වහන්සේ ළමයිනුත් ඒක ඒක ඉබේටම හැදුනා ස්වාමීන් වහන්ස. ඒ කියන්නේ දෙමව්පියෝ හැදුනා නම් කකුටර ඇදේ ගිහිලා ළමයට කෙලින් යන්න බෑ කියනවා වගේ ස්වාමීන් වහන්ස. ඒක මම ඇත්තටම මම හැදුනා ස්වාමීන් වහන්ස. එතකොට ළමයි හැදුනා. මහත්යයට වැඩිය තරහ යන්නේ. එයත් භාවනා කරන්න පටන් ගත්තා. එතකොට ස්වාමීන් වහන්ස අර දැන් අර දෙමව්පියෝ දැන් ඉන්නේ ගොඩක් අය රැට අර ටීවී බලාගෙන ඔක්කොම කරගෙන ළමයින්ට කියනවා හරියට කරන්න කියලා. ඒක වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ එතකොට දැන් මම අපි මෙහි ඉන්න කාලේ මගේ පුතාලා දෙන්නෙක් ලංකාවේ හිටියා. එතකොට ඒගොල්ලෝ යුනිවර්සිටි එක ඉගෙන ගන්න කාලේ ස්වාමීන් වහන්සේ අර 2016 පළවෙනි වැඩසටහන තිබ්බා නිස්සරණ වනේ ළමයින්ට කියලා. මගේ පුතාලා දෙන්නා ඒ වැඩසටහනට ගියා ස්වාමීන් වහන්සේ. මට හරිම සතුටු හිතුණා එදා. ඒ කියන්නේ අපි ඒ ළමයි ඒ දැන් ස්වාමීන් වහන්සේ ඒගොල්ලෝ ලොකුයි දැන් රැකියාවල් කරනවා. ඒගොල්ලෝ දැන් කරගෙන යනවා ස්වාමීන් වහන්සේ. දැන් අර ඇඟිලි ගහන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ දන්නවා දැන් හරි වැරද්ද. ඇත්තටම ස්වාමීන් වහන්සේ මේක කරනවා නම් ඒක සෑහෙන්න ලොකු දෙයක්. අර දෙමව්පියොත් හැදෙන්න ඕන. ළමයටම ඔක්කොම දාන්න නැතුව. මේ කාරණේ තමයි මට
ඒක දන්නවද මේ මහාත්මා ගාන්ධිගේ කතාව?
අර සීනි කෑමද ස්වාමීන්
වහන්සේ? ඔය අන්න සීනි කන එක.
ස්වාමීන් වහන්සේ කියනවනේ ඒක
ඒ ඔය වගේම අම්මා කෙනෙක් ළමයා වරගෙන යනවා සීනි කන එක නවත්ත ගන්න මහත්මා ගාන්ධි ගාවට. පළවෙනි දවසේ කියනවා මේ සතියකින් එන්න කියලා. දෙවෙනි දවසේ කියනවා දෙවෙනි සතියෙන් එන්න කියලා. තුන්වෙනි දවසේ තුන්වෙනි සතියෙන් එන්න කියනවා මල පයින්ව අම්මට. ඒ උනාට කරන්න දෙයක් නැහනේ. මහත්මා ගාන්ධි ගාවට ගියාම මහත්මා ගාන්ධි කියනවා අර බොඩි එකට සීනි කන්න එපා කියලා. ඌ කන්නේ හැලු ගැදුරේ ඉඳි. අම්මට ප්‍රශ්නේ අම්මා ඇවිල්ලා අහන්නේ සීනි කන එක නැවැත්තුව මොකද්ද ඒකට හේතුව කිව්වම කියනවා මහත්මා ගාන්ධි පළවෙනි සතිය මම try කරා සීනි කන එක නවත්තන්න බැරි වුණා. දෙවෙනි දවසේ try කරා බැරි වුණා. තුන්වෙනි දවසේ තමයි බොවම වරේ මම සීනි කන එක නවත්තගෙන තමයි අර කොල්ලට කිව්වේ කණ්ඩිපා කියලා. ඉතින් අපේ බුදුම්මෝ අම්මලයි ගුරුවරුයි ආමුදුරුයි හැම දිනාම මේ සීනි කන ගමන් තමයි මේ කට්ටියට බණ දේශනා කරන්නේ කණ්ඩිපා කියලා. ඉතින් හරියයිද අප්පා? ඉතින් ඒක හින්දා මේ 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 ළමේට දෙන්න තියෙන්නේ මෙන්න මේ සතිමත් භාවය. ළමේ කම්මර දෙන්න තියෙන්නේ ওই සතිමත් භාවය තමයි. ඉතින් ඒකෙදී මම්මාන වෙනවයි කියලා පොඩි මේ එකක් දුන්නට පස්සේ අම්මා මේ 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 මංගල යෝජනාවක් දැම්මා මේ පත්තරේ. එයාගේ යුතුකම ඉෂ්ට කරන්න මේ 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 නිර්මාස දියණියක් ඔයයි කියලා විස්තරයක් දාලා ඊට පස්සේ ලියුම් ආවා. අම්මා හිතන්නේ ලොකු මිටියක්. මම සතියකට සැරයක් ගෙදර එන්නේ. සතියේ සැරයක් ගෙදර එද්දී ජීවිතේට විදුලි මල මණ්ඩලෙන් විතර අපේ ගෙදර ලියුමක් එන්නේ. එන්න ලියුම් තෝගයක් තියෙන මං ඇහුවා අම්මේ මොකද්ද මේ කියලා. නෑ මේ පත්තරේ පොඩි ඇඩ් එකක් දැම්මා. මම නෙමේ මේ අක්කයි අක්කලා දෙන්නයි තාත්තයි කතා වෙලා කියලා මේ මං අහුව මොකද මේ කරන්නේ ඉතින් මට මේ හොයාගන්න බෑ කියලා හිතන්නේ කියලා. නෑ මගේ යුතිකමනේ ඒ කියලා කිව්වා. ඊට පස්සේ මම ගෙනහිල්ලා මේ මීත්‍රි කර රීටිඩ් දෙහිකට විතර දැම්මා. ඊට පස්සේ දූවගෙන ඇවිල්ලා කිව්වානේ අම්මෝ මට වැරදුනා ඔයා මහණ වෙන්න මහාන වෙන්න මට ඕනේ ලොකු සාන්නා මේ ධම්මජීව හාමුදුරු වගේ කෙනෙක් වෙනවා දකින්න. ඒකින්ද මේ එන්නනම් එපා පැත්ත පලාත මහාන වෙන්න කියලා. එදා මට හිතුණා හරි අද තමයි මම ණය ගෙවුනේ අම්මේ මොකෝ පොලියත් එක ණය ගෙවුනා දැන් ඔබ මට නෑයි කියලා මං අම්මට කෙලිම කිව්වා. ඊට පස්සේ හරි හරි ඒක මට තේරෙනවා දැන්නේ තේරෙන්නේ ඉතින් ඒක මුලින් කිව්වට තේරෙන්නේ නෑනේ මේ කියලා. ඉතින් මට එදා තේරුණා අන්න ඒක තමයි අම්ම කෙනෙක් ඇත්තටම මේ සතුට තියෙන්නේ මේ දේවල් ළමයිත් මේ දේ කරද්දි තමනුත් මේ දේ හැදෙද්දි තමනුත් මේ සීනි කන්න නැතුව සීනි ළමයාට සීනි කන්න එපා කියන එකත් එක්ක මේ කරන්න අමුතුවෙන් කියන දෙයක් නැහැ. ඔය ඔහොම වෙන්න කලින් මාත් ඌ වගේම දඩබ්බරයි බීලා අහුවෙලා ඉස්කෝලේ තහනම් කරා. ඉස්කෝලේ තහනම් කරලා ගෙදර ඉද්දි අම්මයි තාත්තයි ගෙදර මේ ඉස්කෝලේට ගිහිල්ලා මේ ප්‍රින්සිපල්ට වැඳලා තමයි මාව ඉස්කෝලේට දැම්මේ. අද වෙනකන්වත් කියලා නැහැ බොන්න එපා කියලා. මේ බීලා තමයි මාව මේ ඉස්කෝලේ තහනම් කරේ. නමුත් අද වෙනකන්වත් කියලා නැහැ බොන්න එපා කියලා. ඉතින් මට ඊ අම්මලද අම්මයි තාත්තයි ගිහිල්ලා අර ප්‍රින්සිපල්ලට ලැජ්ජා වෙලා 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 පුතාව කොහොම හරි දාන්න කියලා මේ මාව ඉස්කෝලේට බාරගද්දි මට කලිසම නිකම්ම වැටෙනවා. මට කණ එකක් දිරවන්නේ නැහැ. මොකද මේ අම්මයි තාත්තයි මට බයින්නේ නැහැ. අම්මයි තාත්තයි බයින්නේ නැහැ ගිහිල්ලා අර ප්‍රින්සිපල් එක්ක පුදුමාකාර විදිහට මේ ඩීල් එකක් යනවා සති දෙකක් මාව ඉස්කෝලේට දාන්න කියලා. ඉතින් මට දරා ගන්න බැරි වුණා. මං ඒකින්දම ඒ දේවල් වලින් ගොඩක් අඩු වුණා. නැති වුණේ ගොඩක් අඩු වුණා. අඩු වෙන්න හේතුව ඒ විදිහට කියනම් මෙලහට මේ හිරේ. නමුත් ඒ හිරේ යන ගමන නැවතුණා මේ අම්මයි තාත්තයි මුකුත් කියන්නේ නැති හින්දා. ඉතින් අන්න ඒ වගේ අම්මයි තාත්තටයි ලොකු රෝල් එකක් තියෙනවා. හරියට මේ කමඨහන් සුද්ධ කරන ගුරුවරයෙක් වගේ ඒ ළමයි දිහා බලන, එයාලගේ දුක දැනගෙන, එයාලගේ වැරදි වලට එයාලට වැරදි, එයාලා ගාව වැරදි නැහැ, අපේ 100%ක් තියෙනවයි කියලා හිතාගෙන කරන්න පුළුවන් නම් ආදර්ශයෙන්ම වැඩේ කොට දැම්ම හැකි. වෙන මොකෙන්ම නෙමෙයි ආදර්ශයෙන්ම වැඩේ කොට දැම්ම හැකි. අන්න ඒ දේ තමයි මේ ලෝකේ නැතුව අත කෙල වෙලා තියෙන්නේ. ඉතින් ඒකෙන් හින්දා ඔය කතා ඇහෙන එක වාසනාවන්තයි. ඉතින් ඒකෙන් හින්දා මේ ඔය වගේ දිගටම කරගෙන යන්න පුළුවන් තරම් ඔය වගේ වාර්තා කරන්න ළමයිත් කරන දේවල්, එතකොට ලෝකෙම සතුටුයි. මම හිතන්නේ එහෙම පිටසක් තමයි දැන් ටික ටික සතිපාසල හරහා එක් අහු වේගෙන එන්නේ. අපිට සතුටුයි.
එහෙමයි ස්වාමීන් වහන්ස.
ඕ නෑ නෑ දයෝන්ගේ ඕවා හෙන වගේ අපිටත් ඉතින් සමාල්ලාට මේ වැඩ සටහන් කරද්දී මේවත් අපිට ඉතින් මේ මුලින් අප්සෙට් ගියා. ඉතින් මොනවද මේ කියන්නේ කියලා පස්සේ තමයි තේරුනේ අනේ ඉතින් මේ දේවල් අපි සාකච්ඡා කරන්න නැතුව කවුද මේ ලෝකේ සාකච්ඡා කරන්න ඉදිරිපත් වෙන්නේ? කවුද ඉන්නේ? ඒකෙන්ද සතුටුයි. එහෙම යම්
එහෙමයි ස්වාමීන් වහන්ස. නිස්සරණ වනේ අර නිවුස් ලෙටර් එකෙන් 9 වෙනි නිවුස් ලෙටර් එකේ ඉන්නවා ස්වාමීන් වහන්ස පුතාලා. ඒ අස්ති ස්වාමීන් වහන්ස දැන් අත්පොතක් ගහලා තියෙන්නේ ආදුනික යෝගී භාවනායේ ආදුනික අත්පොතද කියලා. මොකක් එහෙම පොතක් තියෙනවා ස්වාමීන් වහන්ස මම දැක්කා වෙබ්සයිට් එකේ. අනේ ස්වාමීන් වහන්ස මම වෙලාව ගන්නවා සමා වෙන්න ඕන ස්වාමීන් වහන්ස. ඒ පොතට පින්තූරයක් දාලා තියෙනවා මගේ පුතාලා පුතෙක් එක පුතෙක්ගේ ඉස්සරහ පින්තූරේ. මට හිතා ගන්නවත් බැරි වුණා ස්වාමීන් වහන්ස.
අර ආරම්භනේ අම්මලා
දෝ කියන්නේ ස්වාමීන් වහන්ස මේ
මුතුන් රජුන් කරන්න නෙමෙයි සතිමත් කරන්න
ආගෙන ඉන්නේ. ඇත්තටම ස්වාමීන් වහන්ස නිබ්බුත පද කියුණා ස්වාමීන් වහන්ස එතකොට. ඇත්තටම ඉතින් එහෙම වෙන්න හොඳ නැහැ ස්වාමීන් වහන්ස. මම සතුටු වෙනවා වැඩි. මට අවස්ථාව ලබා දුන්න රාජිකාටයි ඔබ වහන්සේට හැමෝටම බොහොම පිං. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
අවසරයි ස්වාමින් වහන්ස. අපි දැන් වැඩසටහන අවසන් කරමුද?
ඕන එකක් කැමති විදිහකට අපිට දැන් කියද වෙලාව.
ඒක ඇත්තට විනාඩි 45ක්
කරා. හරි ඔයගේ ප්‍රශ්නයක් තියෙනවා නම් අපි වෙලාව දෙනවා.
අවසන් හස ඇත්තම ප්‍රශ්නයක් නෙවෙයි. අද කතා කරපු දේවල් එක්ක තියෙන මේ අත්දැකීමක් තමයි මටත් ෂෙයා කරගන්න ඕනා තිබුණේ. මමත් කියන්න ගියාම ලේසියට කෙටියෙන් මට කියා ගන්න
අවස්ථන්නේ.
කෙටියෙන් කිව්වොත් ඇත්තටම මෙහෙම ස්වාමීන් වහන්සේ මට එකක් ඇත්තටම කියන්න ඕනේ. ඔය රාජාසත්ත රජතුමාට මේ ධම්මකසල ස්වාමීන් වහන්සේ බණීති කිව්වා වගේ රාජාසත්ත රජතුමාට තමන්ගේ අර වැරදි කිව්වට පස්සේ ලැබිච්ච සහනය වගේ මේ මම එක අත්දකපු අවස්ථා දෙකක් තියෙනවා. එකක් මේ වැඩසටහන දිනේ මම හිතනවා සිකුරාද වැඩසටහනේදී කිව්වා මේ අපේ අල්ලපු ගෙදර දරුවෙක් එනවා මෙහේ. මට ඒ දරුවා ගැන කියන්නේ උඩින් පෙන්වන්නේ නැහැ. උනාට මගේ හැතුලෙන් අපිට මා කම් වගේ සිත්යක් තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ දන්නවා මං ඒ වැඩසටහනකට කිව්වේ එක. ඉතින් මේ ඔක මං කාලයක් තිස්සේ නිරීක්ෂණය කරා. ඒ කියන්නේ උඩින් මං හොඳට පේනවා. අත්‍තර මේ ඒ ළමයිගේ දෙමව්පියෝ එහෙම දැනගත්තොත් එහෙම මට මාව එලවනවා. මොකද මේ අත්‍තරම හරියට උදව් කරනවා අපිට. මම ආසනික කරායිට පලාවේ කෑම බීම පවා අපේ ගෙදර දීලා බලාගත්තේ ඒගොල්ලා. ඒනවාට අර ළමයා අපේ ළමයිත් එක්ක වැඩ කරනකොට මට පොඩි මහානිකන් අමුතු ද්වේෂ සහගත සිතුවිලි වගේ තිබුණා හිත ඇතුළේ. ඕක මං කාටිස් නිරීක්ෂණය කරලා මම ඕක ලොකු හාමුදුරන් කිව්වා දවසක්. මේ මෙහෙමයි මේ මට මෙහෙම මේ ළමයා දකින්නකොට හිතනවා, ඒ කියන්නේ මට නිතරම හිතනවා දැන් අපේ ළමයිව නරක් කරනවා යා එහෙම කිව්වා. ඇත්තටම අපේ ළමංගෙත් එහෙම ලොකු හොඳක් නෑ. උනාට මම අර මම තමයි හරි කියලා නිකන් ඉඳගෙන ඒ ආකල්ප ඉඳගෙන ළමයා කරන හැමදේම නිකන් විවේචනාත්මකව අමනාපයෙන් බලන ස්වරූපයක් දැක්කා. දැන් ඕක දැක්කලා සතිය මාසයක් දෙකන මම ඕක ප්‍රකාශ කරා කොහොමද. අනේ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරත් හරි ඊට පස්සේ මම හොඳට බැලුවා මට එහෙම දැන් එහෙම කිසිම එහෙම නරක හිතුවිල්ලක් ඒ ළමයා නේ නැහැ. දැන් ඒ ළමයා ගෙදර ආවත් මම කැමති ඒ ළමයට කියලා පුළුවන් මට ගේ කියන්නේ ප්ලේ රූම් එකේම අස් කරන්න කිව්වොත් එහෙම හරි හොඳයි ළමයා අස් කරනවා. අපි ළමයි තුන් දෙනා නම් අස් කරන්නෙම නැහැ. ඒ ළමයාවත් මට එහෙම වැඩක් හරි කරගන්න පුළුවන්. ඇත්තටම අර ඉස්සර තිබිච්චරේ මගේ තිබිච්ච මොකක් හරි අමනාපේ ළමයා දැක්කහම ඒක මේක ප්‍රකාශ කරා විතරයි ඒක මන් දන්නේ නැහැ නිකන් අර ඊට දුටු පිනි වගේ ඒක හිමම නැතිලා ගිහින්. ඒක පළවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාව ඔබ වහන්සේට මම ප්‍රකාශ කරන්නේ අර අපේ ඔෆිස් එක මම මේ අවුරුද්දේ වැඩ කරන්න ගිහිල්ලා තවත් සතියක දවස වැඩ කරන්න ගිහිල්ලා දවස් හතේම මේ වෙන කතාවක් කිව්වේ ස්වාමීන් වහන්සේ. ඇත්තටම දැන් ඔය ගැටලුව මොහොම වෙලා ඒයා මැනේජර් ඇවිල්ලා හරි ප්‍රශ්න ගොඩක් වෙලා මං ගැන කම්ප්ලේන් කළා ඔක්කොම උනානේ. ඔක්කොම මං ඉතින් හරි හිතමාරුවෙන් හිටිය ඔය දවස්වල. මගේ මෙහෙම කත්තේ සයන මට ඉංග්‍රීසිත් හරියට බෑ. හැබැයි මං ඔය මට ලෝය නිසා වෙන්නේ නැති. හැබැයි මොනවා හරි ඔය ලීගල් පැත්තේ මොනවා හරි අහු වුණාම මම යනවා ඊමේල් මේ නිකන් සුද්දත් නිකන් බය වෙලා යන තරමට ලියනවා. මන් දන්නේ කොහොම ලියවෙනවද කියලා. දෙතුන් පාරක් ඇත්තටම මට කලින් ඔෆිස් එකෙත් එහෙම කිව්වා මේ ඔයා ඊමේල් එනකොට රෑට එහෙම ඊමේල් දෙන්න එපා අපේ මේ ඇසිස්ටන්ට් මැනේජර් ටිකක් ස්ට්‍රෙස් වෙනවා වගේ ඊමේල් වලට කියලා කිව්වා මගේ සීනියර් මගේ මැනේජර් කෙනෙක් කලිනුත් කිව්වා එහෙම. නිසා ලීගල් පොයින්ට් හොයලා අර ඒගොල්ලන් වනිකන් මොනවද කියන්නේ ඒගොල්ලන්ගේ අපහසුතාවයටපත් වෙන විදිහට එහෙම ඒගොල්ලන්ව නිකන් අර මට මොනවාර දෙයක් කරොත් මම ඒක නිකන් ඇරියස් එක වගේ ගන්න හිමි. මම පොඩ මානසිකව සාහන තියනවා මම. ඉතින් දැන් ඔය වැඩේ නිසා අපේ ඔෆිස් එකේ කරපු කෙනා ඒරියා මැනේජර්ත් එක්ක සම්බන්ධයක් කරපු ඒ නිසා මම ඒකට දැන් හින්න දිග ඊමේල් එකක් ඕකටත් කිව්වා. ඒගොල්ලෝ කරපු වැරදි මේ වගේ ලිව්වා. තියලා හැබැයි හොඳ වෙලාවට අපේ ඔෆිස් එකේ තව මගේ ඉමීඩියට් සුපර්වයිස් වගේ ඉන්න කෙනා ටිකක් හොඳයි. ඊට පස්සේ එයාත් එක්ක මම මේ කතා කරා. එතකත් කතා කරලා මේ ස්වභාවෙත් කිව්වා කතා කරලා. ඊට පස්සේ යා කිව්වා ඒ ඊමේල් එකේ වන්නේ යා බලන්න කියලා. යා කලින් ප්‍රූෆ් රීඩ් කරන්න කියලා. ඊට පස්සේ යා පොඩ්ඩක් යාට ඒක ලියුවට පස්සේ ඔක්කොම දේවල් එක්කත් එක කතා කරාට පස්සේ අර ඊමේල් වන්න උවමනාවක් නැහැ. ඒක තියෙනවා. ඒ කියන්නේ ඒක අර මට කිච්ච මොකක් හරි මගේ හිතු කිච්ච මොකක් හරි රිද්දවීම හරි මොකක් හරි ඒ තිබ අපහසුතාවය ගිය මට කිසි ගාණක් නැහැ. මට දැන් ආපහු කොටේ සිදුවීම දිහා මටම hina යනවා. මම මොන පිස්සුවක්ද ඒක. ඇත්තටම එච්චර එහෙම worry වෙන්න ඕනේ දුක් වෙන්න ඕනේ කාරණයක් නෙවෙයි. ඒ උනාට ඒ අවස්ථාවේදී මට ඒකට වෙන උත්තරයක් මට ලැබුණේ නැහැ. ඒ වෙලාවෙටින් අර හරිම ටෙන්ෂන් එකක හිටියේ. හැබැයි ඒක අර මෙතන ප්‍රකාශ කළා සහ මගේ අර ඉමීඩියට් සුපර්වයිසර් කිව්වට පස්සේ අර ඒකෙ තිබිච්ච මොකද්ද ඔය ඒ අමාරු අපහසුතාවය නැති වෙලා ගියා. ඉතින් මට ඇත්තටම කියන්න ඕනුනේ එහෙම අපිට ප්‍රකාශ කිරීමත් එක්කම මම දන්නේ මහ පුදුම සහනයක් එනවා සහ ඒ මොකක්ද ඕනික අකුසලයක් ගෙවිලා ගියා වගේ කියලා මට හිතුණා.
ඒක වෙන්නේ ඒ වගේ කරපු කෙනෙක්ට ඒක තේරෙනවා කොච්චර සහනයක්ද කියලා. ඒක ඒ කරාට පස්සේ එයාට පුරුද්දට යනවා. ඒක දිගටම එයාට හොඳ කෙනෙක් අහුණාට පස්සේ එයාගේ තියෙන මේ ඒව ටික ප්‍රකාශ කරනවා වැරදි ටික. ඒක තමයි අපිට දාලා තියෙනවා අවැද්දේශනා කරන්න කියලා. ඉතින් අවැද්දේශනා කරන්නේ අපි පාලියෙන්. නමුත් මේ අපේ මේ ගොඩක් සංඝයා පුරුදු වෙලා තියෙනවා මේ සිංහලෙන් කියනවා මට මේ වරදක් වුණා මම මේ වගේ මෙතනදී මේ පොඩ්ඩක් කේලමක් කියවුණා නැත්තම් මෙතනදී කෙනෙක්ට මම බැන්න කියලා තමයි ආපති දේශනා කරන්නේ. එතකොට අනේ නිකම්ම සනීප වෙනවා. ඒක අපේ මේ 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 සංඝ සමාජය තුල තියෙනවා. ඒකට තමයි සබ්‍රාහ්මචාරින් වහන්සේලා ඕනේ කියන්නේ. ඒකේ ඉන්න හොඳ යාළුව ටිකක් තියාගන්න ඕනේ තමන්ගේ තියෙන අර කුණු ටික වම අරන්. එතකොට ඒ යාළුවෝ ඒ කුණු ටිකක් උස්සා ගන්න නෑ. එයාලත් දැනගෙන මේ කුණු වම අරෙන්න දෙනවා නම් ඒ සමාජයේ මේ පුදුමාකාර සාන්තිදායක සමාජයක්. ඒක හින්දා තමයි කියන්නේ තමන්ගේ හිතේ තියෙනවා නම් ඒ කුණක් නැත්නම් ද්වේෂයක්. ඒ ද්වේෂය තීරෙනවා අනික් මිනිස්යාට. එතකොට මේ මිනිස්සුත් අපි දිහා අමු දේශයෙන් බලන්නේ. අපේ දේශය නැති වෙච්ච ගමන් ප්‍රශ්නේ විසඳෙනවා. බඩු තියෙන අපි ගාව. ඒකෙහිින් දර මෛත්‍රියදී කියනවා කිසි කෙනෙක්ට මුකුත් කරන්න බෑ කියලා. මෛත්‍රී චිත්තේ තියෙද්දී. නමුත් ඒක සතිමත් භාවයේදී අපේ ඇතුළත තරහ නැත්තම් කිසිම කෙනෙක්ට මුකුත් කරන්න බෑ. මුකුත් වෙන්නේ නෑ. වෙන්නේ අර අපේ තියෙනවා නම් සැකයක්, අපේ තියෙනවා නම් ද්වේෂයක්. ඒක දැනෙනවා. ඒ ভাইබ්‍රේෂන් එක මිනිස්සුන්ට දැනෙනවා. ඒකෙහිින් මේ මිනිස්සුත් අපිට වෛර කරනවා, අපිව සැක කරනවා. නමුත් අවංකව විශ්වාස කරන්න ගත්තාට පස්සේ ඕන දෙයක් වෙයන් කියලා දේශේ මේ තරහ ගන්න නැතුව අර හැම දෙයක්ම හරියන්නේ. ඉතින් ඒකදී ප්‍රධාන දෙයක් තමයි එහෙම වෙන්න මෙන්න මේ විදිහට ප්‍රකාශ කරලා ඒක එළියට දාන එක. ඒක එළියට දාන හතරමං හන්දිවල නෙමෙයි, හොඳ පුත්කලෙ හොඳ මේ සබ්‍රාහ්මචාරීන් වහන්සේලා ටිකක් එක්කව වෙලා ඒ ටික සාකච්ඡා කරන්න. ඒකයි මෙතන තියෙන වැදගත්කම. ඒකයි මෙච්චර වෙලාවක් දෙන්නේ. ඉතින් මං හිතනවා මේ ඒ ටික සියල්ලම තේරුම් අරගෙන සියල්ලම මේ විවෘත වෙයි කියලා.
එහෙනම් ස්වාමීන් වහන්සේ බොහෝමත්ම පින් ඔබ වහන්සේට මේ අපි වැඩසටහන අවසන් කරන ස්වාමීන් වහන්සේට.
ඔව් කරමු නේද. අත් දෙකක් ඉස්සුණා අපි ඊළඟ දවසේ උත්සන් දී මේ අත් දෙක.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
හරි.
පත්මනෙන්දට මම ආරාධනා කරනවා මේ ස්වාමීන් වහන්සේ පුණ්‍යන්වනාව කරලා ස්වාමීන් වහන්සේ වන්දනා කරලා අපි අද දවසේ වැඩසටහන අවසන් කරමු
කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ.
මම බැලුවා පත්මනෙන්ද නැද්ද කියලා.
අවසරයි ස්වාමීන් වහන්සේ, මට මේ පොඩි වැරදිමක් වුණා ස්වාමීන්
වහන්සේ. හරි හරි.
අපි ඉතා වටිනා ධර්ම දේශනාවක් අපිට අද අහන්න ලැබුණා. ඒ වගේම අපේ ප්‍රශ්න ඉතා වැදගත්, ඉතා වටිනා ලෙස අපිට විසඳලා දුන්නා. ඔබ වහන්සේ දෙපළට ඒ සඳහා පින් අයිති වේවා. ඒ පිණින් ඔබ වහන්සේලා දෙපළ මේ සසර ගමන ඉතා ඉක්මනින් කෙලවර කර ගැනීමට හැකි වේවා. ඒ වගේම මම මේ මීතිරිගල නිස්සලන වනේ වැඩවසන අපේ ලොකු ස්වාමින් වහන්සේලා වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාට මේ පින් අයිති වේවා. උන්වහන්සේලාගේ සසර ගමන ඉතා ඉක්මනින් කෙටි කර ගැනීමට සැලසේවා. ඒ වගේම මේ වැඩසටහනට සම්බන්ධ වෙලා සිටින සෑම දෙනාගේම මේ සසර ගමන කෙටි කර ගැනීමට මේ හේතු වේවා. දෙවියන්ට පින් දෙන ගාථා කීමට මට අවසරයි ස්වාමීන් වහන්ස. ittavata cammehi sampadam punya sampadam